సబ్బాసవ సూత్రేకరణం మాంసి మిసే అసన్నది ఇక్కలకు బాగుతూ మాంసి శవత్నూరు సమీపే జీతవన నమ్ము అనీపిడి సిటూగి ఆరామి వెడవాసేకరణసే బాగుతూ మాంసి మానిని బిక్షు నెమ్మతూసే ఈ బిక్షు వాన్సే బాగుతూ మాంసి విలువద నెస్సు బాగుతూ మాంసి మీ సూత్రే వడాలసే మాన్ని తొకట శివులు ఆశ్రయంగా సంవర కారణి దేశనాకరణ ఏ ఆశ మనాకుట మెనీకర దశమి వద ఎసే వాసే విషు బాగుతుంగ హాన్సెట్ పిలువద నేసు బాగుతుంగ హాన్సెని కారణి వదాలు ఇదొకటి మీకు కేవహం అటపాటు కల్పనాయమై ఆశ్రయాన్ని సంవర కారణి ఆశ్రయాన్ని సంవర అజ్ఞాన బుధహం కథాకరణి ఇది మీకు ధర్మీ హరి లస్సన్నాయి ఇక విశాల ఆర్థికి బుధహం హృదయసనాకలి పాలకీనమైన అవిద్యా సూత్రే అవిద్యా సూత్రే కీనోని మీ సతియే సతి సంప్రజాని ఏకీ సంవరీ కీని కేతి ఇలకట ఆభవ పిండను సంవరీ త్రివిధ సుచరితే త్రివిధ సుచరితే సతిపట్టాని సతిపట్టాని సత్తుభుజ్యాంగి సత్తుభుజ్యాంగి విముక్తి కీరు ఇది అప్పుడు మీకు బల్లతీనో ఒక అనిపెత్తరత్ బల్లతీనో సంగరే ఉన్నాము సతి అతీను ఆకీలా ఇక తిగినగిన తీనో భావన కల తీను నేను ఇది బలంద మీకే ఏ సతి కీనిక అప్పు నే లంగది గినగత్త ఏ సతి అవిల్లా పలవిని సతి నిబ్బాన ధాతు అప్పు కథాకరణ సూపాదిశేష నిబ్బాన ధాతు అనుపాదిశేష నిబ్బాన ధాతు దానతి ఇక పిన్నానేమో కదా పలవినీయం నిబ్బాన ధాతు ఈ పిన్నను సతీ నిసా ఆశ్రయాన్ని సంగురి అతివేను కోహమది అతివేను రూపే అయి రూపే నిసా మం పవతిను ఆకీని వేదనావై వేదనావు నిసా మం పవతిను ఆకీని కను సంజ్ఞావై సంజ్ఞావు నిసా మం పవతిను ఆకీని కను అత్తై అత్త నిసా మం పవతిను ఆకీని క ఏ సతీ తమ యాప్యార స్పర్శేనా అవి లగ్న కొరను అని సంజ్ఞావ తక్కువ అన్ని పలవిని సతీ ఉన్ని సతీ ఎత్తునట్టు పాస్సే ఏ బుద్ధులట సంగురేకి అక్కెతి ఏ సంగురే అరే త్రివిధ సుచరిత ఏమన్నా త్రివిధ సుచరిత ఏమోటప్ప ముసావాది పరుసావా చేవ అవి అయంకరణం సంస్కార కథ అయంకరణం కామరాగ అనుసీతి భిన్నావు బలపేమకీనికి ఈ కథావి ఎంకిసి ఆకారకట అయంకీమ క్రీమకు సిద్ధమే మతక అప్పుడు దిగిన దిగటం పెన్ను అని ఇది దేవిని సతీది అప్పు పెన్నువి కామరాగ అనుసేన్ నామ రూపీకి ఇంతనటేను దిత్య అనుసేన్ వేదనామ లంగటేను ఇటు పాసే అపి అను దమ్మ మచ్చరి పారదిగి అని ఏకిని అప్పకి వేరు తుంగిని సతీ ఎదుగుట ఉన్నో ఈ సతీతమై మీ కథాధరణి అలా సతి పట్ట అని ఇతను ధర్మి హరి గెమరుగుట అప్పు వెలు అని ఇలాంటిది ఎందుకంటే సతిపట్ట అనేది ఈయనకి ఏదైనా భవతీను ఇతుంగిని సతీయది ఏకి అన్ని ఏకిది పెన్నాన్ని విజ్ఞాన ధారావు గలాగని ఎన్నుకుంటు అప్పుడు మీ సుఖాయికీలైన ఈ సుఖాయికీలైన కూడా మీ ప్రతి పరామాసీందని చేతనావట అత్త మీ ప్రతి ఊటట అయ్యి అప్పు కల్పనాకరాన్ని పాలట అత్తని పరామాసీందని అరిట బోలియా ఉడి నమ్మునో వాగే మీకే అవి అత్త ఇది మీ అత్త మీ అత్త మీ సుఖీట ఎక్కువ మీ పెద్దటి అనుకుంటే దాన్ని నిత్యే ఓ విధిట ఏక అని ఎదుగు రోగు తమై మీ అప్పి కథాగారాన్ని సతిపట్ట అని ఈ సతిపట్ట అని ఏక ఎదుగునాటి పాస్ ఈలంగటి అతని సత్తుభుజ్యాంగి సత్తుభుజ్యాంగి దీన్ని అరా హాయవిని సతియే తునట అప్పి లకును కానీ విజ్ఞాని అయి మీ కై అతర మీ మీ పరామాసే అయి అతర లకునుకరన్నావు సతియే ఇది మమ్మీ కెటి ఇంకి అని అప్పి ఓగుళ్ళు బుద్ధి భావన బల్ల తీని ఇది బలన్న అన్ని సతీటతమై అరే ఎక్కాయి దిగాయి తున్నాయి కీలా రాతనం శిధాల తీని ఏ సప్తభుజ్యాంగే దీన సతీయ ఏగిది పెన్నను అని మగే దన్ నిత్యాయి పెర నిత్యాయి ఎందుకంటే ఏ నిత్య కాదావాళ్ళు దిగ ఎక్కా గొలతమో యా పెద్దటే అన్ని ఎందుకంటే నిత్య కథ భయంకరాము అత్త గెలిగిలాయాను అత్త గెలిగిలాగాము అన్న రూపెట్టేను బలన్న కూర్చర గమరు ధర్మి అద్దెగేర మీ సబ్బాసు సూత్ర తనికర తీని ఒక ఏకని అర సప్త భుజ్యాంగి అంతిమట పెన్నాన్ని సూత్ర దేశ మీకు అంతిమట పెన్నాన్ని ఏక ఇద్దరు మీ విధిట ఏక సిద్ధవి මේක මේ ඊයේ මම බලනකොට රහතන් වහන්සේ මට එක පාටම ආව හැංගී. රහතන් වහන්සේ උදව් කළා ඉතින්දී. මේක මේ විදිහටයි සීනි කියන්නේ. මොකද මට මේ සතියෙන් සංවරය කියන එක මට කල්පනා වුණා මේ අපි මේ සූත්‍රයක තියෙනවානේ මම කල්පනා කරා මේ අවිද්‍යා සූත්‍රය මේක තියෙන්නේ කියලා මම ඒක පොඩ්ඩක් බැලුවා මොන්න මට අදහස ගෙලින්ම එන්න ගත්තා ඒකත් එක්ක. ඉතින් බලන්න මේක පෙන්වන්නේ මහණනි මම නෝනින් දක්නාහුට දන්නාහුට ආශ්‍රයංගී ෂය කිරීම කියේ. නොදන්නාහුට නොදක්නාහුට නොකියන යලිදු මහණනි කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශ්‍රවක්ෂය වේද? යෝනිසෝ මනසිකාරයේද යෝනිසෝ මනසිකාරයේද? යෝනිසෝ මනසිකාරයෙන් තමයි සතිය. සතියෙන් තමයි සංඥා සංවරය. සංවරයෙන් ත්‍රිවිධ සුචරිතේ. ත්‍රිවිධ සුචරිතේ අපි එනවා ඔය විදිහට. මේ සතර සතිපට්ඨානයට ඇවිල්ලා මේ සත්තමුච්ඡංගි. එතකොට මහණින් නෝනි මෙනෙහි කරන්නාහුට නෝපුදින්නාහුට ආශ්‍රය උපදිති. උපන්නාහුට ආශ්‍රය වැඩෙති. මහණින් නෝනි මෙනෙහි කරන්නාහුට නෝපන්නාහුට ආශ්‍රය උපදිති. උපන්නාහුට ආශ්‍රය උපදින වෙති. මහණෙනි සෝවාන් මඟින් පහකල යුතු ආශ්‍රය ඇත. එතන ඒ පෙන්වන්නේ දස්සනා පහතබ්බා කියලා. සෝවාන් මඟින් කියලා තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ දස්සනා පහතබ්බා. ඊළඟට පෙන්වනවා සංවරයෙන් පහකල යුතු ආශ්‍රයෝ තියෙනවා කියලා. ඊළඟට පෙන්වනවා ප්‍රතිසේවණයෙන් පහකල යුතු ආශ්‍රයෝ තියෙනවා. ශාන්තිවර සංඛ්‍යාත අදිවාසණයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවජ්ජනයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. ඊළඟට වීර්ය සංවර සංඛ්‍යාත විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. ඊළඟට පෙන්වනවා බොජ්ජංග භාවනාවෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත කියලා. එතකොට මෙතන පෙන්වනවා දස්සනා පහතබ්බා සංවරේ ප්‍රතිසේවණයෙන් ඒ කියන්නේ යූස් කිරීම අනුව එන්ඩියුරින් ඉවසීම අනුව ඊළඟට පරිවජ්ජනයෙන් කියලා කිව්වහම අවොයිඩන් සමන් අවොයිඩ් කරනවා. නපුරු ඇතුන් වාගේ සත්‍යම් අයින් කරන එලිමිනේෂන් කියලා කියන්නේ විනෝදණයෙන් පහකල යුතු ඊළඟට බුද්ධංගේ ඔය විදිහට කාරණා හත තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණනි දස්සනේ පහකල යුතු ආශ්‍රය කවරද? මහණනි මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මී අදක්සු ආර්ය ධර්මී නොහික්මිනා වූ බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නා සුළු සත්පුරුෂ ධර්මී අදක්සු සත්පුරුෂ ධර්මී නොහික්මුණු අසුතවත් පුතඥන දෙමි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නේ නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හෙතෙම යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තේ නම් ඒ ධර්මයන් මෙනෙහි කරනවා. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තේ නම් ඒ ධර්මයන් මෙනෙහි නොකරනවා. මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්න නූපං කාමාශ්‍රය උපදිනවන උපං කාමාශ්‍රය වැඩෙනවන නූපං භවාශ්‍රය උපදිනවන උපං භවාශ්‍රය වැඩෙනවන නූපං අවිද්‍යාශ්‍රය උපදින උපං අවිද්‍යාශ්‍රය වැඩෙන යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මොහොත ඒ මෙනෙහි නොකළ යුතු ධර්මයයි. ඒ කියන්නේ කාමාශ්‍රයන් එහෙම වැඩි වෙනවන ඒවා අපි මෙනෙහි නොකළ යුතු දේවල්. හැබැයි මේ පුද්ගලයෝ මේවා මෙනෙහි කරනවා කියන එක තියෙනවා. නැවතත් පෙන්නනෝ මහණෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවුරුද? මහණෙනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපං කාමාශ්‍රය හෝ නූපදී. උපං කාමාශ්‍රය ප්‍රහිණෙති. නූපං භවාශ්‍රය හෝ නූපදී. උපං භවාශ්‍රය ප්‍රහිණෙති. නූපං අවිද්‍යාශ්‍රය හෝ නූපදී. උපං අවිද්‍යාශ්‍රය ප්‍රහිණෙති. යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු ඒ මෙනෙහි නොකළ යුතු ධර්මයෝ. ඒ කියන්නේ ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ. ඒ කියන්නේ කාමාශ්‍රයෙන් අඩුවෙන්නා වූ ධර්මයන් තමයි අපි මෙනෙහි කරන්න ඕන. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදී. උපන්නා වූ ආශ්‍රයද වැඩි දියුණුවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හෙතෙම මෙසේ නුනවනින් නුවණ නැතුව මෙනෙහි කරනවා. මම අතීත කාලයේ වූයේද? අතීත කාලයේ නොවේද? අතීත කාලේ කවරෙක් වූයේද? අතීත කාලේ කෙසේ වූයේද? මම අතීත කාලේ කවරෙක් සිට කවරෙක් වූයේද? මම අනාගත කාලේ වෙමුද? අනාගත කාලේ නොවෙමුද? අනාගත කාලේ කවරෙක් වෙමුද? අනාගත කාලේ කෙසේ වෙමුද? මම අනාගත කාලේ කවරෙක් සිට කවරෙක් වෙමුද? දැන් වර්තමානයේ තමා කෙරෙහි සැක ඇත්තේ වේ. මම වෙමුද? මම නොවෙමුද? කවරෙක් වෙමුද? කෙසේ වෙමුද? මේ සත්‍ය තෙම කොයින් ආයේ දෝ හෝ කොයි යන්නේ දෝ හෝ කියලා තේරෙනවා. ඉතින් මේක මේ අපි මේ කතා කරන්නේ අනාගත කාලේ වෙන්ද නොවෙන්ද කියලා මේ කතා කරන්නේ තනිකර සීලබ්බත උපාදාන. ඒ සීලබ්බත උපාදානෙන් ඇතිවෙන්නා වූ එක තමයි මේ පෙන්නා. ඉතින් මේක නිසා ඇති වෙන්නේ මොකද්ද? දිට්ඨිය. සීලබ්බත උපාදානෙන් අපි පෙන්නනවානේ වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් පරාමාසට. ඒ පරාමාසය පාරේ තමයි දිට්ඨිය කියන එක තියෙන්නේ. ඒතර සීලබ්බත උපාදානියත් එක්ක මේවා මේ විදිහට දිට්ඨිය ඇති වෙනවා. මෙසේ නොනෝනි මෙනෙහි කරන ඔහුට සවයදාරු දෘෂ්ටියන් අතර නිතරා දිට්ඨියක් උපදිනවා. එයාට ඉස්සෙල්ලාම එකක් එනවා, තමා ඇතියයි කියලා. ආයිත් එනවා තමා නැතියි කියලා ඇති වෙනවා. ඒකන තමා ඇතියි කියලා ශාස්ත්‍රත දිට්ඨිය මම පවතිනවා කියලා. ඊළඟට එනවා තමා නැතියි කියලා. ඒක තමයි උච්ඡේද දිට්ඨිය. පිළක් අය කියනවනේ මෙතනින් පස්සේ මොකක්වත් නැහැ, මම මෙතනින් මල පොළොව යට ගියා ඉච්චරයි කියලා. ඔය සුදු අය එහෙම එහෙම කියනවා. ඊළඟට තමාව හැඳින ගනිමි සත්‍ය වශයෙන් විස්තර වශයෙන් උට දිට්ඨියක් ඇති වෙනවා. ඊළඟට තමා නැතයි කියලා හැඳින ගැනීම සත්‍ය වශයෙන් විස්තර වශයෙන් උට දිට්ඨියක් කර දෙනවා. ඊළඟට තමා නොව මමම තමා හැඳින ගනිමි සත්‍ය වශයෙන් විස්තර වශයෙන් උට දිට්ඨියක් කර දෙනවා. යලිදු උට මෙවුද දිට්ඨියක් වේ. මේ වචන ප්‍රකාශ කරන මිඳින්න මම නිත්‍යයි සදාකාලිකයි නොපරණ සුළුයි කියලා අර පංචත්තේ සූත්‍රය අපි සාකච්ඡා කරලා දිනු. අන්නේ සූත්‍රය වගේ තමයි මේ කතා කරන්නේ. එතකොට මේ විදිහට මෙයාට මේ දිට්ඨි සංගෝජනියන් කියනවා. එයා ඇති වෙන මානින් දිට්ඨි සංගෝජනිය සංගතු අසෘතවත් පුතඥන තෙමේ ජාති ජරාවෙන් මරණින් ශෝකේ වැළපීමේ කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොබිදී සියලු සසර දුකින් නොබිදේයයි මම කියන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මානි ආර්යයන් දක්නසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හේතුණු සත්පුරුෂයන් දක්නසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හේතුණු සෘතුවත් ආර්ය ශාවකතෙනි මෙනෙහි කළ යුතු ධර්මයන් දන්න මෙනෙහි නොකළ යුතු ධර්මයන් දන්න හේතු මෙනෙහි කළ යුතු ධර්මයන් දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මයන් දන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරනවා කියලා කියනවා. මහානි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්ම කවරද? මහානි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවආශ්‍රය උපදීද? උපන්නා වූ භවආශ්‍රය වැඩේද? නූපන්නා වූ අවිද්‍යා ආශ්‍රය උපදීද? උපන්නා වූ අවිද්‍යා ආශ්‍රය වැඩේද? මොහොනායි යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මහානි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්මියෝ කවුරුද? මහානි යම් කෙනෙක් ධර්ම කෙනෙක් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මෝනාය යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මෝ කියලා කියනවා. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආශ්‍රය නූපදී. උපන් ආශ්‍රය ප්‍රහින වෙති. මේ දුකයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා නොවනින් මෙනෙහි කරයි. මෙසේ නොවනින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංගෝධින් ප්‍රහීන වෙති. මහණෙනි මොහු දර්ශනේ පහකල යුතු ආශ්‍රයයයි කියනු ලැබේ කියලා පෙන්වනවා. එතකොට මේකේ අපි දැන් මේ පළවෙනි එක තමයි මේ සාකච්ඡා කළේ කාරණා හතෙන්. ඉතින් අපි මේ වෙලාවේ අපි ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා මේ ධර්මයේ බලලා ඊට පස්සේ අපි ආපහු සූත්‍ර දේශනාවට එමු. එතකොට අපි මුලින්ම මේ සබ්බාසෝ සූත්‍ර ඩයග්‍රම් දෙවෙනි එකට යමු. එතකොට අපි මුලින්ම ඒ අකිනිත බ්‍රහ්මලෝක රහතන් වහන්සේට කෘතඥතාය පළ කරන මේ ධර්මය ලබා ගන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් අර පැහැදිලි කළා වූ දිට්ඨීන් කියනේවා මේකේ පෙන්වලා දෙනවා මුලින්ම. මුලින්ම කියනවා මේ වේදනාව එයා අත්තා කියලා ගැනීමක් කරනවා. වේදනාව තමායයි කියලා ගැනීමක්. ඒ අත්තේහි මේ අත්තා කියලා කියනවා. වේදනාව තමායයි කියලා ගත්තාම තමයි ඒක ඇති වෙන්නේ. ඊළඟට දෙවිනියකට පෙන්නනවා වේදනාව නැති වුනහම තමා නැති කියලා ගන්න. ඒ කියන්නේ අර සර්ෆ්බෝඩ් එකක උඩ ඉන්න මිනිස්සෙක් හැම වේදනාව නැති වෙච්ච ගමන් දැන් එයා මම ඉන්නවා කියලා ගත්තනේ නේද? එතකොට වේදනාව නැති වෙච්ච ගමන් මම ඉවරයි. අන්නේ අර්ථයෙන් නැතින සුඛ වේදනාවක් මමයි කියලා ගත්තනම් ඒක නැති වෙච්ච ගමන් මම ඉවරයි කියන කතාව කියනවා. වෙපලක් මිනිසු කියනවනේ ඒක. තමන්ගේ දැන් මම ඉවරයි. ඒ කියන්නේ දැන් ඊට පස්සේ හම්බ වෙන්නේ නැහැ ඒ සුඛය කියලා. තුන්වෙනි කාරණයට පෙන්නනවා ඒ රූපයයි වේදනාවයි දෙකම එයා සලකනවා අත්තා කියලා. ඒ එතන පෙන්නනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. රූපයයි වේදනාවයි මේ දෙකම ගන්නවා මේ අවස්ථාවේදී අත්තා කියලා. ඊළඟ අවස්ථාවේදී පෙන්නනවා මෙතෙන්දී ඒ හතරවෙනි කාරණයට පෙන්නනවා අත්තනාව රූපං අනත්තාවං වේදනාවං කියලා. මේ අවස්ථාවේදී ඒ රූපය කියන එක ඒ අත්තා කියලා ගන්නවා වේදනාව අත්තා නෙමෙයි කියලා එයාගේ ගැනීමක් කියන එක තියෙනවා. ඊළඟට පස්වෙනි කාරණයට උතන පෙන්නනවා ඒ රූපය කියන එක අනත්තා වේදනාව අත්තා අනත්තනා වා අත්තානං කියලා. ඒ කියන්නේ ඕකට අපිට හොඳට ගැලපෙනවා අර අඹගෙඩිය කතාව. අඹගෙඩියක් අපි කිව්වේ රස්සාවක් කරලා ඩොලර් 5ක් යන්තම් ඉතුරු කරගෙන ගිහිල්ලා ඒ බිල් ටික ගෙවලා ඉතුරු වෙච්ච ඩොලර් 5න් අඹගෙඩියක් ගන්න ගියාම ඒ අඹගෙඩිය විකුණන මුදලාලිලා ගත්තාම හැම මුදලාලෙම කුණු අඹ විකුණන්නේ නැහැ. ඉතින් අපි කොහොම හරි අඩු අඹේ හොයාගෙන යනවනේ 5යිනේ අතේ තියෙන්නේ. ගියයින් පස්සේ එන්නම් පේනවා අඹ ෆයිල්ස් දෙකක් විකුණනවා එකක් ඩොලර් 5ට අඩුයි. ඒකේ පණුව ගහලා ඒ වගේ මේ වෙලා තියෙන එක අනිත් එක හොඳ එක. එතකොට දැන් ඔන්න අපි අඹගෙඩිය හරි ලාභයක් කියලා ගත්තා. ඇයි ලාභයක් කියන්නේ මට ෆිට් වෙනවා. මගේ ඩොලර් 5ට සම්බන්ධය වුණත් තියෙනවා. එතකොට ඒක දැන් මට ලාභයක් කියලා ඔන්න මම දැන් මේක ගත්තා. ඉතින් නිකම්ම නෙමෙයි මම ඔබ හිතන්නේ. මම හිතන්නේ ඔය අඹේ අර කුණු වෙලා තියෙන කෑල්ල කැපුවම මම 5යි. එතකොට මම 10ක් දුන්නා නම් මට එකහමාරක් හම්බ වෙනවා. අර 10ක් දෙන එක්කෙනාට එකයි හම්බ වෙන්නේ. ආන්න මේ වගේ හැඟීම් අපිට ඇති වෙලා තියෙනවා. එහෙම ඇතුව ගත්තා. අරගෙන ගිහින් ඉතින් අඹේ කාලා බොහොම සතුටුයි. ඉතින් දැන් ওই අඹ ගෙඩිය නිසා අපිට ওই අත්තා කියන කතාව මම අපි අර්ථ දැක්වීමක් කරගත්තා. නිකම්ම නෙමෙයි අර සුඛේ ආවා. සුඛිය ඇවිල්ලා අපි අර්ථ අරගෙන අර භව ආශ්‍රය දක්වා ඒක තමන්ට යනවා. තමන් කල්පනා කරනවා මම මේ විදිහට භවය පවත්නවා. මම ප්‍රස්තාවක් කළා මේක බිල ගෙවලා බිල් ටික ගෙවලා බිල් ගෙවට සතුටක් නෑ. බිල් ගෙවලා ඩොලර් 5ක් කොහොම හරි ඉතුරු කරගෙන අඹ ගෙඩිය කන එක තමයි මගේ සැප. මම ඒක කාලා ජීවත් වෙලා ඉන්නවා කියන හැඟීමක් එයාට ඇති වෙලා තියෙනවා. ජීවිතය අර්ථ දක්වා ගත්තා කියන එකයි මේ කියන්නේ. අන්න ඒ தත්ත්වෙට තමන්පත් වෙලා තියෙන්නේ. දැන් එතකොට දැන් ওই අඹ ගෙඩිය කාගේද? ඒ අඹ ගෙඩිය ගත්තාම අඹ ගෙඩියෙන් කාලා ඇති වෙන සුඛය නම් තමන්ට තේරෙනවා ඒක මගේ. ඒක අර කුණු අඹ විකුණපු මුදලාලි නෙමෙයි තියෙන්නේ. ඒක මටයි. එතකොට හැබැයි අඹ ගෙඩිය ගත්තාම ඕක මගේ නෙමෙයිනේ. අපි සල්ලි දීපු ගත් බව ඇත්ත. මං ගත්තේ ඔබ වෙලෙන්දගෙන්. වෙලෙන්දගෙන් ගිහිල්ලා ගුවාම වෙලෙන්දා කියනවා මාත්‍ය මේක මගේ නෙමෙයි මම මේ ගත්තේ ගොවියගෙන් කියලා. ගොවියගෙන් ගිහිල්ලා ගුවාම ගොවියා කියනවා මාත්‍ය ඒක මගේ නෙමෙයි ගහේ කියලා. ගහට කතා කරන්න පුළුවන් නම් ගහ කියනවා ඕක පොළවේ කියලා අන්තිමට ගත්තාම ධාතු. එහෙමනම් රූපය කියන එක අනත්තා. ඒකෙන් ඇති වෙන වේදනාව අත්තා. අන්න ඒක තමයි ওই පස්වෙනි කාරණේදී මේ පෙන්නලා දීලා තියෙන්නේ. ඊළඟට දැන් හයවෙනි කාරණේදී පෙන්නනවා මේ වචන කතා කර ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපරිණ සුළුයි කියලා තියෙනවා. ඉතින් මේක තමයි අපිට අර සර්ෆ්බෝඩ් එකේ කතාවත් එක්ක හොඳට අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ සර්ෆ් මුහුදු විරලේ සර්ෆ් ගිහිල්ලා සර්ෆ්බෝඩ් එකේ ඉන්න මිනිස්සයා මෙයා මේක උඩ නැගලා රැල්ලක් අහම මේගොල්ලෝ නැගලා ඉතින් යාට බොහොම සන්තෝසයි මේ මම ඉන්නේ මම විඳින්නේ යව ෆොටෝ ගන්නයි කියලා තනිත් අයට ඒ කියනවා. ඉතින් මේක නම් මට මිනිස්සු කියලාමත් තියෙනවා. එයා ඒ ගර්ල් කෙනෙක් කියනවා එයාගේ බෝයි කියනවලු එයාට එහෙම විදිහට බලාගෙන ඉන්න කියලා. බැරි වෙලාවත් එයා නිකන් විමහරි බලුවොත් එහෙම බනිනවලු ඊට පස්සේ මේ මේ මේමයි කියලා. ඒක හින්දා එයාට බලාගෙන ඉන්න කිසිම කැමැත්තක් නැහැ කොයි වුණත් බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ මේ සර්ෆ්බෝඩ් එක උඩ නැගලා ඉන්නකොට එයාට දැනෙනවා මේ මං ඉන්නේ මං විඳින්නේ මං මේ සබක් විදිනවා කියලා. ඉතින් ඕක අපි දන්නවා. ඒ අවස්ථාවේදී මොකද වුනේ? අරක උඩ ලිස්සලා යනවා කියන එක උඩ වේදනාවක්. ඊළඟට මෙයා ඉස්සුවේ රූපේ. එහෙමනම් මේ රැල්ල රැල්ල නැත්තං ඉතින් යා බිමනි. රැල්ලයි වේදනාවයි, ඒ කියන්නේ රූපයයි වේදනාවයි දෙකම අත්තා කියලා ගත්ත අවස්ථාවක් තමයි තියෙන්නේ. එයා ඉතින් දන්නේ නැති දෙයක් නම් තියෙනවා. මොකද එයා රැල්ල උනම් පාර නැතිවෙච්ච ගමන් රැල්ල වැටෙනවා. ඉතින් මම අත්තා එහෙනම් කඩාගෙන ඇදගෙන වැටෙනවා. අර අඹ ගෙඩිය නැති වුණාම, අර යගේ සුඛිය නැති වුණාම, එයාගේ අත්ත කඩාගෙන වැටෙනවා වගේ, මෙයාගේ මේ රැල්ල නැති වුණාම මෙයා කඩාගෙන වැටෙනවා කියන එක තියෙනවා. ඉතින් මෙන්න මේ ධර්මයෝ මේ විදිහට මේ දිට්ඨිය නැති වුණාට පස්සේ මේ දිට්ඨිය ඉදං සත්‍යාපි නිවේස කාය ග්‍රන්ථයේ කියන එකට ඇදෙනවා. එතකොට ඔය මොකක් හරි එකක් මේ ඉදං සත්‍යාපි නිවේස කාය ග්‍රන්ථයේ ඇදෙන මේක අපි ඊළඟ ස්ලයිඩ් එකේ පැහැදිලි කරලා තිනු. අපි එතෙන්ට ගිහිලා ආවම මෙතෙන්ට එමු. මේක පෙන්නන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ ජාතියින් අපි තුන්වෙනි සයිඩ් එකට ගියොත් මේක පෙන්නනවා ජාතියින් දා මනෝ සංජේතනාවට තියනවා කියලා රේඛාව. එතකොට අන්නේ රේඛාවට සමාන්තර රේඛාවක් ඕගලන්ට මතක ඇති අපි මුලින් දාන්න මේව ලකුණු කරලා තිබුණා. අපි පාවිච්චි කරේ නැහැ. ඒ කියන්නේ ඉදං සත්‍යාව නිවේස කාය ගන්තේ ඉදං අපි මේ ප්‍රීය විප්‍රයෝගය කියන එකට ගමන් කරනවා කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ මේ ඉදං සත්‍යයට යමක් ඇතුල් වෙච්ච ගමන්ම අපිට මේ ප්‍රීය විප්‍රයෝගය කියන එක ඇතිල වෙනවද? දැන් අර දිට්ඨීන් ටික ගියා මේකට. අත්තා කියලා දිට්ඨීන් ඇති වෙලා ඒ ටික මේකට ගියා. එතකොට මේ දිට්ඨිය මේකට ඇතුල් වෙච්ච ගමන්ම මට ප්‍රීය විප්‍රයෝගය වෙනවද? ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ පෙන්නනවා මේ පරාමාසය කියන එකට ඇදුණයින් පස්සේ තමයි ඒක ඒ ප්‍රීය විප්‍රයෝගය කියන එක වෙන්නේ. ඒ කියන්නේ පරාමාසයට ඇදුනා කියන්නේ මම බින්දා නිතරම හිතන්න මේ ඉදං සත්‍යය තුල තියෙන මම අහපු එක. පරාමාසය තුල තියෙන මම විඳපු එක. අන්න ඒ ආකාරයට හිතුවම මේක පැහැදිලි වෙනවා. මම විඳන නම් තමයි මට මේකේ ප්‍රීහ විප්‍රයෝගය කියන කතාවක් මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපි ආපහු දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒක තමයි අපි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මේක ඉදං සත්‍යයට ඇතුළු වෙච්ච ගමන් වෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථයට මේ දීම සාකිනේ. එතකොට අපි මේ වත්තුකෝ සූත්‍රයේ මේ 9 වෙනි ස්ලයිඩ් එකේදී අපි බැලුවා අහුවා කොමකට මේ මිච්ඡාදිට්ඨි ඌයේ කියලා. එතෙන්දී අපි ඉගෙන ගත්ත පදුට්ඨමන සංකල්පේ නිසා ඇතිවුණු නිත්‍ය ස්වභාවයම මේකට හේතු වුණා, පත්‍ය වුණා කියලා අපි ඉගෙන ගත්තා. ඒක පදුට්ඨමන සංකල්පය අර විඥාන ධාරාව ගැලීමෙන් තමයි ඒක ඇති වුණේ නේද? එතකොට ඒකෙන්ම තමයි අපේ මේ මිච්ඡාදිට්ඨියක් ඇති වුණා කියන එකම අපි ඉගෙන ගන්නත්. එතකොට අපි එහෙමනම් අපි මේ තුන්වෙනි ස්ලයිඩ් එක කියන එකට යමු. දැන් මේ දිට්ඨින් වලින් ඇති වෙලා තියෙන මිච්ඡාදිට්ඨියනේ නේද? එතකොට ඒකයි ඒක අදහස් කරන්නේ. ඉතින් මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ දැන් අපි එක ධර්මයක් පෙන්නවා මේක මේ පැරලල් වෙලා මේක ඇති වෙනවා කියන එක. මෙතන පෙන්නලා දෙනවා ඒ විඥානීය කියන එක මේ මෙතන මේ පෙන්නන්නේ ජරා ධර්මී කියන එකයි හඳුන්වා දීමක් මේ කරන්නේ. ඉතින් ඔය ජරා ධර්මී කියලා කියන්නේ රූපයයි රූපය නිසා මම පවතිනවා කියලා යම්කිසි දිට්ඨියක් මිදෙනවද? අන්නේ මිදීම තමයි රූපේ ජරා ධර්මී කියලා කියන්නේ. රූපයයි රූපය නිසා මම පවතිනවා. අන්නේ ඒක දිඳිනවා නම් අන්න ඒකට කියනවා රූපේ ජරා ධර්මී කියලා. රූපේ නිකම් බිඳුනට හරියන්නේ නැහැ. දික්තියක් තිබුණා ඒ දික්තිය බෙදෙන්නට ඕනේ. අන්න එතකොට ජරාදම. නැත්නම් අර ජාතියෙන්දන් ජරාවට ගියා කියන එක ගත්තාම ඒක පාටම අපිට ජරාවයි කියලා කියනවා. ජරා ධර්මීය කියලා කියනකොට අර අත්තා. ඒක නිසා දික්තියක් Tamanට තිබිලා ඒ දික්තිය බෙදෙන්න ඕනේ කියන එක තියෙනවා. එතකොට මෙතන මේ හඳුන්වා දෙනවා මේ විඥානේ හට ගැනීම කියන එක සිද්ධ වෙන ආකාරය කියන්නේ. මෙතන මේ බෙල් ෂේප් කර්ව් එක මේ මුලින් A කියලා කියන ලකුණු කරලා තියෙන එක තමයි ඕගොල්ලන්ට අර මොකක් හරි ස්පර්ශ වුණාම යම් වේදනාවක් ඕගොල්ලන්ට දැනීමක් කියන එක තියෙනවා. ඒක ඇවිල්ලා මේ පළවෙනි රවුමේම අර සුබ ගිහිලා ඇදෙනකොටම වෙන්නා වූ දෙයක් තමයි මේක තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ ඒකට වඩා ඕගොල්ලන්ගේ මාන්නේ තියෙනවානේ. දැන් මේ දැන් මොනවා හරි එකක් කනකොට කල්පනා අයියෝ මේ කරි එක වගේ මං අර ගොල්ලන්ගේ ගෙදිද්දි කාපු එක කොච්චර හොඳයිද පේනවද? අර මිනිස්සුන්ට කියන්නේ නැතුණාට මනසින් ගේන්නේ තමන්ගේ බෙස්ට් එක. ආන්න පේනවද? අන්නේ බෙස්ට් එක තමයි මේ B කියලා මෙතනින් ඇවිල්ලා තියෙන එක. හොඳට ගැලපෙනවා. අපි B කියලා කිව්වේ බෙස්ට් එකට නෙමෙයි මෙතන. නමුත් ඒක එතෙන්ට ගන්නට ඇවිල්ලා තියෙනවා. තමන්ගේ අර ඉහළම පීක් එක මං කිව්වේ අර ස්ටයර් කේස් එක හදනවා කියලා කිව්වහම එතන කල්පනා කරන්න රත්තරන් වලින් හදුවනම් කොහොමද? ආන්නේ වගේ එකක් එක්ක තමයි අරින් ඉන්නා වූ එක අපි කම්පයා කරනවා කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට පේනවා මෙන්න මෙහෙම එකක්. දැන් විඥාන ධාරාව කියන එකේ ඒ ගැලීමක් කියන එක අපිට පේනවා. ඒ විඥාන ධාරාවෝගේ ඒ ඉඳන් බී දක්වා ආවනම් ඒ වල ඉඳන් බී දක්වා ආවනම් අන්න ඒක ಜಾති වශයෙන් සලකන්නට ඕනි. එතකොට ওই ග්‍රීන් ලයින් එකේ පෙන්වන්නේ පදුට්ටමන සංකප්පය කියලා. ආන්න ඒ ගැලීමත් එක තමයි මේක තමයි මේ ග්‍රීන් වලින්ම දක්වන්න කරලා තියෙන්නේ මේකත් එක්ක සම්බන්ධතාවය කියන එක පේනවා. එතකොට ඔක විඥාන ධාරාව ගලනවා. විඥාන ධාරාව ගලනකොට එකපාරකට අපිට පේනවා අපිට එක්කෝ වතුර දැන් මගේ යම්කිසි ආකාරයකට ඉස්සෙල්ල වතුර ගැලීමක් කියලා හිතුවා. වතුර පාර එක්කෝ අපිට අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට වැඩි වෙන්න පුළුවන්. අඩු වෙනවා කියලා කියන්නේ මට ඉස්සර වාගේ මේක හම්බ වෙන්නේ නැති ස්වභාවයක් කියන එක තියෙනවා. අඩු වුණාම දුකයි කියලා තේරෙනවානේ. ඉස්සෙල්ල වගේම රස නැහැ. මේක අනිත් පැත්තත් දුකයි. වතුර පාර වැඩි වුණාත් දුකයි. ඇයි කියේ? වතුර පාර වැඩි වුණාම මේකට ඇවිල්ලා තියෙන රොඩුයි මඩයි. දැන් ඕගොල්ලන්ට මේ ඉස්සර කාලේ ගත්තාම රෙදි හේම ගන්න හරි අමාරුයි නේ. රෙදි ගාන හේම හරි වැඩි. දැන් කාලේ රෙදි හුඟක් ලාබෙට ගන්න පුළුවන්. ඉස්සර රෙද්ද ගොඩක් කල් පවතින. දැන් රෙද්ද පවතින්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? අර වැඩි වුණා කිවි රොඩුයි මඩයි තමයි වැඩි වෙලා තියෙන්නේ. තේරුණාද? ලොකෝට හම් වෙනවා බොහොම මේකට. හැබැයි ක්වොලිටි එකක් මේකේ ඇත්තේ නෑ. ඒ කියන්නේ මහා විශාල වතුර පාරක් ඇතුලෙන් අර Tamanට අවශ්‍ය පොඩි ක්‍රීම් එක චුට්ටයි ඒක තියෙන්නේ. එතකොට ඒක නිසා වැඩි වුණා කියන එකෙන් දෙයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒක තුලා තියෙන්නේ රොඩුයි මඩයි. දැන් අපි ඉගෙන ගත්තානේ අර අත්ත්භාවේ, නිත්‍යභාවේ, අත්ත්භාවේ අන්තිමට ඇති වෙලා තියෙන දුක්ඛ දුක්ඛ භාවයේ තමයි ඇති වෙලා තියෙන්නේ කියලා එන්න එන්නම වැඩි වුණා කියන එක ප්‍රමාද වෙනකොට ඉන්නේ. එතකොට මේ දෙකම දුකයි. ඉතින් විඥාන ධාරා තමයිස පෙන්නන විඥාන ධාරාවේ යම් වෙනසක් දැනගැනීමක් වේද මේක දුකයි. මේක විඥාන කායේ සටහන් වෙයි කියලා ආතන් වහන්සේ කිව්වා. අන්නේ දුක්ඛේ විඥාන කායේ සටහන් වෙනවා කියලා කිව්වා. එතකොට මේ බීවල ඉඳන් සී දක්වා ගමන් කරනවා කියන එක ඒක තමයි ජරාව කියන එක ලෙස අපි සලකන්න ඕනේ. බීවල ඉඳන් සී වලට යන දැන් අර ආපු පීක් එක දැන් බැහැගෙන යනවා. මේක පළවෙනි රවුමට ඒ බී කියන්නේ දෙවෙනි රවුම අර දෙක සසඳලා බලුවා. ඊට පස්සේ ඉතින් සසලඳ බැලුවාට ඉතින් අර අපි කියන්නේ ලුම්බිස් ටික මනස දියාගෙන බට්ටික කනවා වගේ නේද? ඉතින් ඒ වගේ අර දෙවෙනි රවුම එනකොට මේක අර තිබිච්ච වේදනා සහගත ස්වභාවය බැහැගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේකන ජරා ධර්මීය කියන එක වෙන්නවා. ඒ මෙතනදී මේ රවුම් තුන්වෙනි රවුමේදී අපි සුඛයයි කියලා අරගෙන තියෙනවා. මෙතන මේ බලන්න මේක බැහැගෙන යනවා. මැරිගෙන යනවා. හැබැයි අපි ගන්නෙ සුඛයි කියලා. එතකොට ඒ වෙනස ඇතිවීමෙන් අපිට දෝමනස්සයක් ඇති වෙනවා. ඇයි මගේ ඉස්සෙල්ලා එකයි දැන් එකයි හරි නෑ ගැළපීමක් කියන එක නෑ. ඉතින් අපිට හැමතිස්සෙම ඕකනේ තියෙන්නේ. ඉතින් අන්න එතනේ ඇතිවෙනා වූ දෝමනස්සය චිත්තයේ සටහන් වෙනවා කියලා රහතන් වහන්සේ පවසනවා. අර ඉස්සෙල්ලා අර විඥාන ධාරාවේ ගැලිලා ඒක වෙනසක් දැකලා දුක්ඛය විඥාන කායයේ සටහන් වෙනවා. මේක මෙතන පෙන්නනවා මේ චිත්තයේ සටහන් වෙනවා කියලා. එතකොට විඥාන කායිකව අපි දන්නවනේ අර ඇහැයි රූපයයි කනයි සද්දයයි ඒ විදිහට හය ආකාරු විඥාන කාය කියන එක. එතකොට දැන් මෙතන මේ ධර්ම කාරණා වලින් බැලුවහම මේ ඒ කියන එක තමයි සංස්කාර පත්‍යා විඥානම් කියලා කියන්නේ. බී කියන එක තමයි විඥාන පත්‍යා නාම රූපම් කියලා කියන්නේ. සී කියන එක තමයි නාම රූප පත්‍යා සලායතනම් කියලා ඒ තුන්වෙනි රවම දක්වා ඒකේ ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැන් එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් අපි ඉස්සෙල්ලා ජරා ධර්මයේ ඉගෙන ගන්නකොට අපි කියුවා අපේ දික්තිය බිඳලායි කියලා. දික්තිය බිඳලා රූපේ නිසා පවතිනවා කියන දික්තිය බිඳලා තමයි අපිට ඒ රූපේ ජරා ධර්මයේ කියන ගේ නැති වෙලා තියෙන්නේ. ඉතින් අපිට එහෙම අවස්ථාවක් තියෙනවනේ. මොකක් හරි එකක් එහෙම කැඩිලා එහෙම ගියාට පස්සේ දැන් ඕගොල්ලෝ බඩුවක් ගේනවා. හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේක බඩුව කැඩිලා ගියාට පස්සේ ඉතින් ඒකේ දික්තිය දැන් ඒ පාර අයියෝ කිසි වැඩක් නැහනේ මේ වගේ බඩු අරගෙනවත් වැඩක් නැහැ කියලා වාගේ හැඟීම් ඇති වෙනවා. දැන් කාලන හරියටම තියෙනවනේ මේ වගේ බඩු නේද? එතකොට ආපහු ඕකේ තියෙනවා දැන් අපිට තවත් තියෙනවනේ සංකල්පයක්. අපිට දිට්ඨීන් තියෙනවා සංකල්පයන් තියෙනවා. මතකද අපි විපල්ලාස බලනකොටත් තිව්වා අසුභේසුබයි කියලා සංඥාවක් තියෙනවා, අසුභේසුබයි කියලා දිට්ඨියක් තියෙනවා, අසුභේසුබයි කියලා අපි චිත්තයක් තියෙනවා කියලා නේද? චිත්තේ වහම සංකල්පය නේද? ඉතින් ওই ව්‍යාදි ධර්මයේ කියන එක ඇවිල්ලා ওই නිට්ටයයි කියන සංකල්පයේ බිඳීම. නිට්ටයයි කියන සංකල්පයේ බිඳීම නිසා තමයි ව්‍යාදිය කියන එක තියෙන්නේ. දිට්ඨිය බිඳුනහම ජරාව. සංකල්පයේ බිඳුනහම ව්‍යාදිය කියන එක. එතකොට දැන් මෙතන මේ ඩයග්‍රෑම් එකේ පෙන්නනවා මේ විඥානීය කියන එක අපි දන්නවා. මේ පදුත්ත මන සංකප්පය ඒකේ වුණ අපි පල්ලෙහාට ලකුණු කරලා තිනවා එකයි කියලා. ඉතින් මේකේ අපි තේරුම් ගත්තානේ විඥාන ධාරාව ගලනවා නම් නිට්ටයයි කියලා කතාවක් මේක තුල තිනවා කියලා. ඊට පස්සේ දෙකයි කියලා දාලා තිනවා මේ සුබයි කියලා මෙහාට යන්නේ. ඒක තුනයි කියලා දාලා තිනවා අපි මෙතනින් නිට්ටයයි කියන එක. එතකොට මෙතන නිට්ටයයි කියලා කියන්නේ අර කට්ලට් තිනවා වගේ අර පල්ලෙහා සංස්කාර වලින් ඇති වෙන්නා වූ දේ තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔක බැලුවාම මේ පළවෙනි ධර්මයයි තුන්වෙනි ධර්මයයි දෙකම එකයි. දෙකේම තියෙන අඩංගු වෙලා තියෙන්නේ මොකද්ද? නිට්ටයයි කියන අදහස විතරයි. ඊළඟට ගත්තාම ওই දෙකයි දෙවෙනි කාරණේයි හතරවෙනි කාරණේ කියන එක දෙකම එකයි. ඒ කියන්නේ දෙක නොවුනනම් අපිට හතරක් තියෙනවා. නෑ නේද? එහෙනම් දෙකයි හතරයි අතර මැද්ද තියෙන්නේ මොකද්ද? නිට්ටයයි කියන එක. නිට්ටය කියන එක කියන්නේ දැන් මම වරක් ස්පර්ශ කළා තමයි මට මේ සුබයි කියලා කියේ. මෙතෙන්ද පෙන්නන්නේ පුණ පුණා මං ස්පර්ශ කරනවා කියන එකයි නේද? එතකොට එහෙමනම් අපිට පේනවා ওই දෙක අතර තියෙන්නේ එකක් වරක් ස්පර්ශ කරා අනිත් එක පුණ පුණා ස්පර්ශ කරා. එච්චරයි නේ වෙනස. එතකොට මේක කල්පනා කළාම අපිට පේනවා එහෙනම් දෙකයි හතරයි දෙකම එකයි. ඒකේ පුණ පුණා ස්පර්ශය විතරයි මේ දෙක අතර ওই තුන්වෙනි ධර්මයේ තියෙන්නේ කියන එක අපිට පේනවා. එතකොට දැන් අපිට පේනවා මේ රවුම් වලින් ගත්තාම ඔය තුන්වෙනි රවුමේ ඒ තුන්වෙනි ස්ටෙප් එක කියන එකට ගන්නට සුඛය කියන එක පරාමාසය වුණා කියන එක අපිට දන්නවා. ඒ වෙලාවේදී අපිට ජරා ධර්මයේ සිද්ධ වෙලා තියෙනවා. මොකද අර කර්ව් එක ආවා B දක්වා ගියා ඊට පස්සේ C දක්වා ආවයි කියන්නේ ඉතින් අර මැරලා ගියා. ඉතින් දිට්ඨියත් ඒකම බිඳිලා ගිහිල්ලා ඇතිලා ජරා ධර්මයේ කියන එක ඇතිලා තියෙනවා. නමුත් අපි ඒකදී අපි අර අත්තා කියලා එක ගත්තා. ඒක ඇති වුණා වූ සුඛය අපි අත්තා කියලා ගැනීමක් කියන එක තියෙනවා. ඉතින් ඔය පිටකෝපදේශයේ පෙන්නනෝ ඔය පිටුව නම් සිංහල පොතේ 36 එකේ පෙන්නනෝ රෝගං වදති අත්තතෝ කියලා. It is a sickness that it calls self. අත්තා කියලා ගන්න එකම රෝගයක් කියන එක ඒක කියනවා. එතකොට දැන් ඔය තුන්වෙනි රවුමේදී 6 වෙනි ස්ටෙප් එක වෙනකොට අපිට ව්‍යාධි ධර්මයේ සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ රූපේ නිසා ඇති වෙනා වූ ව්‍යාධි ධර්මයක්. දැන් රූපේ නිසා ජරාව ඇති වුණේ 3:3 නේද? 3:6 වෙනකොට තව ටිකක් යනකොට දැන් ස්ටෙප්ස් 6ක් තියෙනවා 7ක් තියෙනවානේ. 6 වෙනකොට දිට්ටි අනුසයත් එක්ක නේද? අන්න ඒක වෙනකොට ඇවිල්ලා අපිට ව්‍යාධි ධර්මිය ඇති වෙලා තියෙනවා. මොකද්ද ව්‍යාධි ධර්මිය කියන්නේ? සංකල්පය කියන එක විදිලා නිට්ටයයි කියන සංකල්පෙ විදිලා දිට්ටිය විදුනාම ජරාව වුණා සංකල්පෙ විදුනාම ව්‍යාධිය. එතකොට 3:3 රූපේ ජරාව 3:6 කියන එක ව්‍යාධි ධර්මයේ කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් ඕකත් හරි ලස්සනයි බැලුවාම අර ඒ රූපයත් රූපේ නිසා පවතිනවා කියන දිට්ටිය නේද? ඊළඟට අපිට ආපහු ඇවිල්ලා තිනවා ඒ කියන්නේ 3:3 ඊට පස්සේ පරාමාසයට එකක් ආව 3:5 කියන්නේ එතන අත්තා කියන කතාවක් ඇතිලා තිනවා. ඉතින් මේ අත්තා කියන දිට්ඨිය බෙදෙනවා කියන්නේ පවතිනවා යන සංකල්පේ බෙදෙනවා කියන එකයි. ඉතින් එතකොට රූපේ විහාදිය අපිට ඇති වෙලා තියෙනවා. එතකොට ඊළඟට අපි බලමු මේ පස්වෙනි එක පස්වෙනි ස්ලයිඩ් එක. දැන් මෙතන පෙන්නන්නේ මේ මරණ ධර්මයේ කියන එක. එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ දුක්ඛතාවය කියන එක පෙන්නනවා. එතකොට මේ අවස්ථාවේදී ඔගලන්ට පේනවා මෙන්න මෙහිම දෙයක්. අපි දන්නවා ඔය 3:3 කියලා කියන්නේ රූපේ ජරා ධර්මයට ඈත් වුණා. ඒ කියන්නේ අපි අර පරාමාසයේ පැත්තට ඇදෙනවා. සුභයි, සුඛයි, ඊට පස්සේ ඒ සුභයි, නිට්ටයයි, සුඛයි කියලා පරාමාසයට ඇදෙනවා. ඒක තමයි 3:3. ඉතින් ඕකටම පැරලල්නේ ආපහු අර 4:3 කියන එක. ඊළඟ රවුමට තාමමත් ওই විදිහම තමයි නේද? දැන් මේ අවස්ථාවේදී අර සුඛේ පරාමාස වෙනවා. එතකොට දැන් 4:3 දී අපිට එහෙමනම් තියෙන්නේ මොකද්ද? වේදනාවේ ජරාධර්මය. අපි ඉස්සෙල්ල කතා කරා රූපේ ජරාධර්මී කියන එක. වේදනාවේ ජරාධර්මී කියලා කියන්නේ මොකද්ද? වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය මිදීම නිසා වේදනාවේ ජරා. ඉතින් වේදනාව ජරාව ඇති වෙලා අපි රෝගී භාවයට පත් වෙලා තියෙනවා. ව්‍යාධිය කියන එක ඇතිලා තියෙනවා. ඒක හරියට උදාහරණයකට ගන්න ඕන මොකක් හරි එකක් කැඩුනහම ඒ මොනසෙන් නිතරම හිතන්නේ මම හොඳ එකක් හදනවා. මං කියාර ස්ටයා කේස් එක තමන්ගේ කැඩිලා තියෙනවා නම් මෙයා කල්පනා කරනවා අර සාම්පල් එකක් අරගෙන අල්ලපු ගෙවල් වලින් අරහින් මෙන් අරගෙන දාලුවන්ගේ ගෙවල් වලින් දාගෙන මම ඒගොල්ලන්ගේ වගේ නෙමෙයි. මේ රත්තරන් වලින් එකක් හදනවා. ආන් ඒ වගේ විඥානී ස්වභාවයක් තියෙනවා කැඩුනහම තව එකක් හදනවා කියලා. එතකොට මේ වෙලාව මේ විදිහට ගත්තාම එහෙමනම් ඔය හතරේ හතර හතරෙන් හතරෙන් රවුම වෙනකොට එයා ඒ જાතියක් කියන එක ඇති කර ගන්නවා. පලාස කරලා දැන් මගේ හතර තුන වෙනකොට ව්‍යාධියක් ඇති වෙලා තිනු. මෙයන් ඒ වෙලාවේ හතරේ හතර જાතියක් කියන එක ඇති වෙනවා. දැන් අපිට පේනවා මෙහෙම ධර්මයක් එනවා. හතරේ තුන වෙනකොට වේදනාව ජරාවටපත් වෙනවා. හතරේ හතර වෙනකොට જાතියක්. මම ආපහු ඉපදීමක් කියන එක කරනවා. මේ පැත්තේ මේ හතර හතර පල්ලිය ලකුණු කරලා තියෙනවා. හතරේ තුනේ වේදනාව ව්‍යාධිය වුණා. හතරේ හතරදී මම જાතියක්. ඉතින් මං જાතියක් ඇති වෙන්න නම් එහෙනම් මරණයක් සිද්ධ වෙලා තියෙන්න ඕනේ. දැන් කොහේද තව මරණය කියන එක ඇති වෙන්නේ? හතර දෙකේදී. අන්න මේ විදිහට බලුවාම හතර දෙකේදී තමයි මලේ කියලා තමන්ට පේනවා. එතකොට දැන් අපිට පේනවා මේ රවුම් දෙවෙනි රවුමෙදිත් අපේ මරණයක් කියන එක ඇති වෙනවා. දෙවෙනි රවුමෙදිත් මරණයක් ඇති වෙන්නේ කොහොමද? රූපේ නිසා වෙන මරණයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් පළවෙනි රවුමේ ඕගොල්ලෝ මිනිස්සෙක් දිහා බලාගෙන හිටියා. එකපාරටම ඕගොල්ලන්ට ඒ තවත් කෙනෙක්ව පේනවා. අර මිනිස්සයාගෙන් අයින් කළා මම මේ මිනිස්සයාගේ මනස පැත්ත දිහා බැලුවා කියලා කියන්නේ. එහෙමනම් අර රූපෙන් මම අයින් වුණා කියන එක තියෙනවා. එහෙනම් දෙවෙනි රවුමේදීම රූපේ මැරෙන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මෙතන අපි මේ කතා කරන්නේ වේදනාව කියන එකත් එක්ක තමයි. මේ කතාව පෙන්වන්නේ අපි විඥානි අපි ඉපදීමක් කරන ඉපදීමක් කරනකොට එන වේදනා විඥානි මැරලා තියෙනවා. එතකොට එහෙමනම් අපි ඉගෙන ගත්ත හතර තුන වේදනාවේ ජරා ධර්මය හතර හතරදී නැවත ඉපදීම කියන එක කරනවා. ඉතින් හතර හය වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. ඒ වේදනාවේ ව්‍යාධිය කියන එක රහතන් වහන්සේ ලකුණු කරන්නේ අප්‍රියේ සම්භයෝගයේ කියන තැන. වේදනාව ව්‍යාධිය බවට පත් වෙලා. ඒ කියන්නේ මොකද්ද? වේදනාව එක තුනා වූ සංකල්පයක් තිබුණාද නිට්ටයයි කියලා සංකල්පයක් ඒ සංකල්පය බෙදුණා. දිට්ඨිය බෙදුනහම ජරාව. සංකල්පය බෙදුනහම ව්‍යාධි. එතකොට එතන අපි ඒ රහතන් වහන්සේ ලකුණු කරනෝ ඒ අප්‍රිය සංපයෝගිය කියන තැනට. වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන සංකල්පයේ විදීම කියන එක. එතකොට දැන් අපි මේකේ කාරණා හතර දෙක හතර තුන හතර 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 හය කියන එක බලාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් හතර පහකුත් තියෙනවා නේද? ඉතින් හතර පහ ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හය වෙනි ස්ලයිඩ් එකට ගියොතින් ඔයගොල්ලෝ දන්නවා තයෝ ධම්ම සූත්‍රයේ මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ මොකක්ද සම්බන්ධතාවය? අත්තා කියලා ගත්තාම 1.3 මෝහය කියන එක ඇති වෙනවා කියලා. අන්නේ ධර්මයට පැරලල් එකක් තමයි අර ව්‍යාධිය කියන එක ඇති වුණාම ව්‍යාධීන යම්පිච්චන් නලබති තම්පි දුක්ඛයට යනවා. මතකද යම්පිච්චන් නලබති තම්පි දුක්ඛේ අර්ථ දැක්වීම කියන්නේ මොකක්ද? ව්‍යාධියටපත් වෙච්ච පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ව්‍යාධියටපත් වෙන්නේ නැත්තම් කියලා. එහෙමනම් ඉතින් මේ ව්‍යාධි ධර්මයේ කියන එක මේක තුල උරුම වෙලා අතිනවා කියන එක තියෙනවා. එතකොට මෙතනින් අත්තා කියලා මේක හරියට හිතන්න විතරම මේ අපි දන්නවා අර බෝල කූඩුව තියෙන්නේ බෝල කූඩුවේ මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවානේ. එතකොට උඩක් තියෙනවානේ. එහෙම සම්බන්ධතාවයක්. දැන් උඩේක අකුලන්න පුළුවන්ද පල්ලෙහැක ඇකිලින් නැතු? දෙකම එකට ඇකිලින් නේද? එතකොට උඩේක යම් කිසි වෙනසක් වුණා නම් පල්ලෙහැත් ඒ වෙනස සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ අත්තා කියන එක මෝහයට ආවනම් මෙතනත් මේ අත්තා කියන කතාව මෙන්න මේක ඇතුළට ඇවිල්ලා තිනවා කියන එක තියෙනවා. එහෙමනම් යම් පිච්චන් නලබති තම්පි දුක්ඛිය තුල අත්ත සංඥාවම ඇතුළත් වෙලා තිනවා කියන එක තියෙනවා. දැන් එහෙමනම් අපි හතර පහ කියන එකත් හඳුනා ගත්තා. හතර පහ කියන්න. ඊළඟට හතර හත කියන එක ගත්තාම ඒක ඇවිල්ලා මේ ප්‍රියේ ප්‍රියේ විප්‍රයෝගිය කියන එක. එතකොට ඒක තුල තියෙනවා අර මිච්ඡාදිට්ඨිය කියන එක එහෙම මගේ මගේ කියලා ගත්තා වූ දේ කියන එක තියෙනවා. දැන් අපිට වෙනවා මේ ප්‍රියේ විප්‍රයෝගයේ කියන එක අර බබාවාගේ රූපෙන් මං වෙන්ුණා. ජාති, ජරා, ව්‍යාධි, මරණ බබාවාගේ රූපයක් තියෙනවා. බබාවාගේ රූපෙන් වෙන්විලා තමයි අපිට මේ ප්‍රියේ විප්‍රයෝගයේ කියන එක තියෙන්නේ. ඉතින් අපි ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්තක් කියන එක අපිට තියෙනවා. එතකොට හත්වෙනි ස්ටෙප් එකට ගියාම 4-7 නන්දිය නේද? ඒ වගේ රූපයකින් ජීවත් වෙලා ඉන්න කැමැත්ත අපි කිව්වේ අර මැරෙලා ඉපදෙන්න කැමැති කියන එක තියෙනවා කියලා නේද? මනාට පස්සේ ඉපදෙන්න තියෙනවා කැමැත්ත කියන එක. එතකොට එහෙමනම් මේ 4-7 කියන එක අපිට පේනවා මේ ප්‍රියේ විප්‍රයෝගී කියලා. ඊළඟට අපිට එනවා ඊළඟ එක 5-3 කියන එක. 5-3 කියලා කියන්නේ පස්වෙනි රවුම තුන්වෙනි ස්ටෙප් එක. මතකද අපි අර සුඛේ කියන කතාව නිවතන කියන්නේ නේද? ඉතින් ඒක තමයි සංඥාවේ ජරාව කියලා කියන්නේ. ඒ කියන්නේ සංඥාවයි සංඥාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය විදිලා තමයි මේ සංඥාවේ ජරාව කියලා. ඉතින් අර නිත්‍යගත සංඥාව තමයි මේකේ වෙනස් වෙලා තියෙන්නේ. දැන් බලන්න 5-2 කියන්නේ මොකද්ද? නිත්‍යයි කියලා නේද? ආන්න ඒක වෙනස් වෙලා තමයි මෙතන මේ සංඥාවේ ජරාව කියන එක ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට අපි කල්පනා කරන්න ඕනේ ওই 4-7 කියන එක සිද්ධ වෙලා තියෙනවා. 4-7ක් තියලානේ 5-3 යන්නේ පස්සේ නිරවුමට යන්න 4-7ක් සිද්ධ වෙලා තියෙනවා. 4-6 තුල අර ජරාවෙච්ච රූපේ නිසා ඇති වුණා වූ ඒ ස්වභාවය කියන එක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් 7-7 කියන එක රහතන් වහන්සේ පෙන්නන උපායාසය. ඒ කියන්නේ මැරිච්ච මිනිසයාට දැඩි වෙහෙසක් තියෙනවා. ඒ මිනිසයා කොහොම හරි ඒ මේ ඔබලන්ට මතකයි අපි ওই උපායාසය කියන එක ලකුණු කරන්නේ රහතන් වහන්සේ අර පළවෙනි පාරයි දෙවෙනි පාරයි. මේ දෙක ළඟටම ගලලා ලකුණු කරන්නේ. ඒදර කෝධ උපායාසය තියෙන්නේ. ඒ කියන්නේ අර්ථයන් එතෙන්ට ඇතිලා තියෙනවා. ඒකනේ කෝධ උපායාස කියන්නේ. කෝධ උපායාස නේද? ඉතින් මේ 7-7 වෙනකොට මේ සංස්කාර ජරාව වශයෙන් සලකන්න ඕනේ. සංස්කාරයන්ගේ ජරාව. ඒ කියන්නේ සංස්කාරයේ සංස්කාරය නිසා මම ඉන්නවා කියනවා. ඒ දිත්‍යයක් තියෙනවා. ඒක බෙදීමක් කියන එක තමයි තියෙන්නේ. එතකොට එහෙමනම් මේ කාරණා ටික අපිට දැන් එහෙමනම් පිළිවෙත් ලකුණු කරන්න පුළුවන් නේද? ඉතින් පළවෙනි එක ඕගලන්ට පේනවා මේ විඥානේ 4-2 කියන්නේ මොකද්ද? නිට්ටේ කතාව නේද? එතකොට විඥානේ නිට්ටේ භාවය තමයි අපි මේ මරණය හැටියට අරන් තියෙන්නේ. අපි කියනවා නිට්ටයයි කියලා. හැබැයි අපි මැරලා වැටෙනවා. මැරලා වැටෙන අවස්ථාව අපි දැනගෙන හිටියේ නෑ මැරෙනවා කියලා. අපි ගත්තේ නිට්ටයයි කියලා. අපි නිට්ටය කියන්නේ මොකද්ද? මරණය. මරණයට තමයි අපි නිට්ටයයි කියලා කියන්නේ. හරි විහිළුවක් නේද? පොඩ්ඩක් හිතලා බලන්න. මේකේ මේ භාවනාවන් කරනකොට ඇත්තම කියනවනේ මේව මේ රහතන් වහන්සේ මට පුරුදු කරේ කෑල්ලෙන් කෑල්ලට. දවසකට 1-2 ඒ වගේ බලන්නේ. අන්න එහෙම බැලුවාම තමයි ඒක ලස්සනට ඒක පේන්නේ. එතකොට අපි 4-3 කිව්වහම වේදනාවේ ජරාව කියන එක. දිට්ඨිය මිදීම කියන එක මෙතන තියෙනවා. ඊළඟට 4-4 කියන්නේ ජාති. ඉතින් අපි 4-2ටත් ආවේ නිකන් නෙමෙයි. මතක තියාගන්න 4-2 අපි අර්ථ දක්වා ගත්තේ අපි 4-3දී ව්‍යාධිය ඇති වෙලා 4-4දී ආපහු අපි උපද්දනවා. ජාතියක් කියන එක ඇති කර ගන්නවා. එහෙමනම් ඒටි ඉස්සෙල්ලා මම මැරිලා තියෙන්න ඕනි කියන එක මෙනෙහි කරාම තමයි අන්න 4-2 අර නිට්ටයයි කියන ගතාව තමයි මැරිලා තියෙන්නේ. ඒ කියන්නේ අර බෙල් ෂේප් කර්ව් එක දැන් ABC වුණා. පල්ලයට බැස්ස ආපහු ඌට යනවා. මේ කර්ව් එකත් එක්කම හිතන්න. මොකද වෙන්නේ කියලා. අර C වෙනකොට 3යිනේ. ඊට පස්සේ ආපහු නැංගෙනවා නේද? 4. එතකොට ආපහු එකක් පටන් ගත්තා. එතකොට මේ පටන් ගත්ත එක තමයි ජාතිය කියන්නේ. එහෙමනම් මැද්දිදී ওই දෙක අතරදී අර බෙල් ෂේප් කෝබ් එක බහැලා යන තැන තියෙනවානේ. අන්න ඒ වගේ තැනක අපි පල්ලෙහා මැරෙන්න ඕනේ. මැරෙන්නේ නැත්නම් අපි අරක උපද්දවන්නේ නැහැයි කියන එක තියෙනවා. ඉතින් එහෙමම තමයි අපේ ජීවිතය. අර මං කියේ අර මොහොතේ රැළ පහර විවෘත දෙසට එනකොට උලම් පාරක් එක්ක මේක එකක් එනවා. මේක බෙදිලා ඇදගෙන වැටෙනවා. ඊළඟ එක අරකත් භාවිතා කරලා තවත් උඩින් යන්න හදනවා නේද? එකක් මලහන් තවත් එකක් හදන්න ඒ හද කල්පනාව තියෙන යන්නේ අර්ථයට. එතකොට අපි මෙතන මේ කාරණා ටික බැලුවා. ඒකෙන් අපි කල්පනා කළා මෙතන මේ 4-5 කියන එකේ යම් පිච්චන් නඩබෙති තම දුක්කේ මේකේ අත්හා ගැනීම කියන එක මේක සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන අපි කතා කළේ මේ අප්‍රී සංපයෝගය කිව්වහම වේදනාවේ ව්‍යාධි සංකල්පයන් කියනෝ බිඳුනා කියන එක. ඉතින් මේ හතරේ හත කියලා කිව්වහම අර අපි කල්පනා කරනවාට බබා වගේ රූපේ මං වෙන් වුණා ඒ ප්‍රිය විප්‍රයෝගෙ නේද? එතකොට එවැනි රූපයකින් ඉඳ තියෙන කැමැත්ත කියන එක. ඊළඟට හතේ හත කියලා කිව්වහම අර මරණ මස්තයට අපි කිව්වා දැඩි වෙහසක් තියෙනවා කියලා. ඉතින් එයාගේ ආපහු ඉපදෙන්න තමයි යාට කල්පනා කොහොම හරි මව කුසකට රිංගා ගැනීමක් ඒක සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දී මේක ටිකක් බැලුවාම හරි ලස්සනයි. මේක දැන් දිට්ඨිය බිඳිලා නෙමෙයි. මෙතන ඇවිල්ලා සංකල්පේ බිඳිලා. එතකොට දැන් බලන්න සංකල්පේ බිඳිලා මෙතන අප්‍රිය සංපයෝගයෙන් ප්‍රිය විප්‍රයෝගයට එනවා. දිට්ඨිය බිඳිලා හතරේ තුනින් ඉඳන් හතරේ හතට එනවා කියන එක තියෙනවා. දැන් ඒව ලස්සනට පේනවා. එතකොට මෙතන තමයි අත්තාගෙන් අත්තයයි කියලා ගත්ත කතාව තියෙන්නේ. ඉතින් ඒ දිට්ඨිය බිඳිලා තමයි මෙතන අපිට ප්‍රිය විප්‍රයෝගයන් කියනවෙන් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක බොහොම පරිස්සමින් බැලිය යුතු ධර්මයක්. හිමින් සීරේ කල්පනා කරන්න ඕන. ඉතින් මේ උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් අපි කිව්වා මේ මරණය කියන එක. ඒ කියන්නේ අපි ඉදින්දි නිට්ටයයි කියලා ගත්තා. නිට්ටයයි කියලා ගන්නෙ මරණය. ඒ වගේම තමයි මේ සංඥාවේ ජරාව කියන එක ගත්තාම පේනවද මේ මේවා සිද්ධ වෙලා ඉවරයිනේ. මම සංඥාව පහ තුන කියන්නේ මම සුඛයි කියලා. මම සුඛයි කියලා කියනකොට මට අප්‍රිය සංපයෝගේ සිද්ධ වෙලා ඉවරයි. අප්‍රිය සංපයෝගේ වෙලා මම මේ සුඛයි කියලා කියනවා. ඒ වගේ මට ප්‍රිය විප්‍රයෝගයත් වෙලා ඉවරයි නේද? ප්‍රිය දෙයකින් මං වෙන් වෙලත් ඉවරයි. බබා වගේ රූපේ වෙන් වුණා කියන එකත් වෙලා මම කියනවා සුඛයි. මේකේ මේ සං පහ තුන කියන එකේ තියෙන අර සුඛයි කියන අර්ථයෙන් නේද? ඉතින් ඒක තමයි මේ සංඥාව ඒ ජරාව කියන එක. ඒතොර අපි එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක 6 වෙනි ස්ලයිඩ් එක. ඒකේ අපි 7යි 7 දක්වා සාකච්ඡා කරනවා. කුරුදු පායාසය දක්වා. එතකොට මේක පෙන්නනවා මේ ආශ්‍රවයන් කියන ඒවා අපි මේ රවුන් එක්ක සම්බන්ධ කරනවා. දැන් අපි රවුන් ටික නිමි බලාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ කාමාශ්‍රව කියන එක ඇති වෙන්නේ හතර හතර. හතරවෙනි රවුම හතර. පෝතලි සූත්‍රයේ මතකයිනේ නේද? පලාසයට කියපු කතාවනේ නේද? ආන්නේ අවස්ථාවේදී තමයි ඒ කියන්නේ කාමාශ්‍රව ඒ සුඛයයි කියලා ගැනීම ඊට පස්සේ ඒක පරාමාස වෙලා තියෙනවා. කාමාශ්‍රව කියලා කියන්නේ සුඛයයි කියලා අරගෙන පරාමාස වෙලානේ. ඉතින් අපි දන්නවනේ පෝතලි සූත්‍රයේ සුඛය මේ පැත්තෙන් ආවා රහබලක් කිව්වේ නේද? මේ පැත්තෙන් සංස්කාර නිට්ටයයි කියලා. වරද සුඛයේ පසු සංඥාව හැටියට තමයි එතන කාමාශ්‍රව කියන එක ඇති වෙලා තියෙන්නේ. ඊළඟට භවආශ්‍රය කියන එක ඇති වෙන්නේ අත්තා වීමෙන් පස්සේ. ඉතින් අත්තා වෙනකොට අපි දන්නවනේ අර පස්වෙනි රවුමේ පල්ලෙහාට අපි දාන්නේ අත්තා කියලා නේද? එතකොට ඒකෙන් පස්සේ තමයි ඇති වෙන්නේ. අපි ඉතින්දි අපි මේ පවත්වන්න උත්සාහ කරන්නේ ඒ විදිහට ඒ අත්තා කියන එක ඇවිල්ලා. ඊළඟට ඔය අටවෙනි රවුමෙන් පස්සේ තමයි අපි අටවෙනි රවුමේදී අපි සංස්කාරවන් වලට අගයන් දෙනවා. ඒ දිට්ඨිය ආශ්‍රවයන් කියන එක ඇති වෙන්නේ මේ අටවෙනි රවුමෙන් පස්සේ කියන එක පෙන්නනවා. ඒ කියන්නේ ඔය අපි දන්නවා හත්වෙනි රවුමේදී අපිට තියෙනවා හතේ එක හිම කියලා කියන්නේ ධම්ම මච්චරිය පාර. ඒක ධම්මමච්චරි තිබිච්ච ඵලියට අපිට මේ ditthi ආශ්‍රය කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් කාට හරි රස්සාවක් කියන එක හොඳයි කියලා මම කිව්ව ඵලියට මේ රස්සාව හොඳයි කිව්ව ඵලියට මට හම්බ වෙනවද? නැහැ නේද? ඒ කියන්නේ මේ ආයතනීය අය මෙයාට මේව පුළුවා. මෙයාට මේ ධර්මයේ මෙයා දන්නවා. කෙමිස්ට්‍රි දන්නවා, ෆිසික්ස් දන්නවා, මොන හරි ධර්මයේ දන්නවා. ඒගොල්ලෝ ඇටූ කරන්නේ. මෙයාට මේව කරන්න පුළුවන් මේ කියලා. එතකොට මේ සංස්කාර වලට ආයතනෙන් අගයක් දෙන්න ඕනේ නේද? ආන්නේ වගේ තමයි තියෙන්නේ. يعني ඒකෙන් පස්සේ තමයි දිට්ඨි ආශ්‍රය කියන්නේ තියෙන්නේ. يعني රවුම් අටින් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ කියන්නේ. අවිද්‍යා ආශ්‍රය රහතන් වහන්සේ පෙන්නන්නේ මේ රවුම් 10න් පස්සේ තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔය අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඔය 10 වෙනි පාරමෙන් පස්සේ ඉන්නේ. ඔය බෙල් ෂේප් කර්ව් එක දැන් A B කියලා පොයින්ට්ස් දෙකක් ගත්තානේ. ඒ පොයින්ට්ස් දෙක ඊටාමත් ළඟ වෙන්න පුළුවන්. සමාන වෙන්නේ. ඉතින් ඔය අවස්ථාවේදීත් අපේ විඥාන ධාරාව ගැලීම කියන එක සිද්ධ වෙනවා. අර H1 H2 කතාවක් අපි කතා කළේ ටිකකට ඉස්සෙල්ලා නේද? ඒ ධාරාව ගලනවා. ඒ තමයි මම කිව්වේ අර මට ෂර්ට් එකක් ගන්න ගියාම මට හිතා ගන්න බෑ මේක මට ගැලපෙනවද කියලා. මං අර ඒ කඩේ වැඩ කරන මනුස්සයා ඉතින් දැන් සැකේකුත් තියෙනවා මේ මනුස්සයා මේක විගුණන්න කියනවද කියලා. නමුත් එයාගේ වචනේ හරි අපි අරගෙන මේ විඥාන ධාරාව ගලනවා කියන එක සිද්ධ කරනවා. එතකොට අවිද්‍යා ආශ්‍රවේ ඉතින් මේ ආශ්‍රයන් ඇති වෙන්න නිකම් නෙමෙයි ධාරාව ගලන්න ඕන. ධාරාව ගලලා තමයි මේක ඇති වෙන්නේ. එතකොට අපි එහෙනම් ආශ්‍රයෝනුයි මේ රවුම් සුයකට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට අපි එහෙනම් හත් වෙනි ස්ලයිඩ් එකට යනවා. මේක පුරුදු ස්ලයිඩ් එකක්. මේකේ පෙන්වන්නේ ඔය පဋාණ පාළියේ හොයාගත්ත ධර්මයේ. ඒක පෙන්නනවා කෙනෙකුට දිට්ඨි ආශ්‍රය කියන එක ඇති වෙනවා නම් එයාට අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් දිට්ඨි ආශ්‍රය ඇති වෙනවා. ඒ වගේම අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් එයාට කාමාශ්‍රය ඇති වෙනවා. කාමාශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. ඉතින් මේ රතු පාටින් පෙන්ලා දී තින් දෙපැත්තටම යන්නා වූ ධර්මය. ඊළඟට භවආශ්‍රය කියන එක අපි පේනවා. භවආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. ඒක දෙපැත්තට යන කතාවක් නෑ. අනිත් අතට ගත්තාම මේ දිට්ඨි ආශ්‍රයෙත් පෙන්නන්නේ දිට්ඨි ආශ්‍රය තියෙනවා නම් කාමාශ්‍රයට යනවා කියන එක. ඒකෙත් දෙපැත්තට යන කතාවක් නෑ. මේ අනිත් දෙකේ නම් තියෙනවා. දෙපැත්තට ගමන් කරනවා. එකක් තියෙනවා නම් අනිත් එක සිද්ධ වෙනවා. ඉතින් ඒකේ පේන්නේ මේ භවආශ්‍රය කියන එක අයිසොලේට් වෙලා තියෙනවා. මොකද දිට්ඨි ආශ්‍රය නම් මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. දෙපැත්තට යනවා. මේක අයිසොලේට් වෙලා තියෙන. ඉතින් අපිට ඕක මේ පේනවා. පස්සේ අපි මේ ස්ලයිඩ් එකකම පේනවා ඇයි මේකම අයින් වෙලා තියෙන්නේ කියලා. වෙන් වෙලා තියෙන්නේ කියන එක. ඒතර ආශ්‍රයයන් අතර සම්බන්ධතාවයන් මේ හත්වෙනි ස්ලයිඩ් එකේ අපිට පේනවා. එහෙමනම් අපි අටවෙනි ස්ලයිඩ් එකට යමු. මේකත් අපි කලින් බලපු ධර්මයක්. ආයතන භාවනාව දෙක. ඒකෙදි අපි සාකච්ඡා කරලා තියෙනවා ඒ කාමච්ඡන්දය කියන එක ඇති වෙන්න. අර ඒරියා දෙකක් සාකච්ඡා කරානේ. ඒරියා 1 නැත්නම් ඒරියා 2 කියලා. එක ඒරියාකක් අපි කිව්ව සරසංකප්පය කියලා. ඊට පස්සේ දැන් විඳින්නා වූ ඒරියා එක. ඒ දෙක වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වෙනසක් ඇති වෙලා තමයි කාමච්ඡන්දය එහෙම අපිට ඇති වෙන්නේ කියලා සාකච්ඡා කළා. එහෙමනම් ওই දෙවෙනි ඒරියා එකට මොකක් හරි එකක් එකතු වෙලා තියෙන්න ඕන. නැත්තම් මේ දෙක සමාන වෙන්න පුළුවන්. මොනවා හරි එකක් එකතු වෙලා තියෙනවා. මේ දෙවෙනි ඒරියා එකේ තියෙන්නේ අපිට එකතු වෙලා තියෙන මොනවද? අර ජරාවට යනවා කියන එක එකතු වෙලා තියෙනවා. අනිත් අතට තියෙන්නේ ඒ වෙනසට හේතු වෙලා තියෙන ගති ලක්ෂණ. අපේ තිබින්නා වූ ගති ලක්ෂණයන්. එක එක පුද්ගලයාට දැන් අපි මලක් එහෙම ගත්තා කියනවනේ. කෙනෙක් කියනවා මේක නම් මට හරි ලස්සනයි කියලා. මේක නම් මට හරි රහයි කියන තව කියනවනේ මට නම් මේක කිසි වැඩක් නැහැ කියලා නේද? ඒ කියන්නේ අර වස්තුවේ නෙමෙයි ඒක තිබුණේ. තමන්ගේ ගති ලක්ෂණයක් නම් කිසි විදිහට තියෙනවා. ඉතින් ගති ලක්ෂණ කොහොමද අපිට ඇති වෙලා තියෙන්නේ? ඒක අනුසය වූ ධර්මයෝම තමයි. අනුසය වූ ධර්ම ඒවා පෙර විඳලා ඇති වුණා වූ අනුසය ධර්මයෝ කියන්නේ. අනුසය ධර්මයෝ කොහොමද ඇති වෙලා තියෙන්නේ? ආශ්‍රය නිසා. එතකොට වෙනස තියෙන්නේ ගති ලක්ෂණයයි ජරාවයි තමයි එකතු වෙලා තියෙන්නේ. අනුසය ධර්මයෙන් තමයි ගති ලක්ෂණිය ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ අනුසය ධර්මය ඇති වෙලා තියෙන්නේ ආශ්‍රවයන් නිසා කියන එක තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා පසු සංඥාවන් ටිකක්. ඒ කියන්නේ අපි සුඛයි කියලා ගත්තට පස්සේ ඒකේ පසු සංඥාව කාමාශ්‍රය කියලා. ඊළඟට අත්තා කියලා ගත්තට පස්සේ ඒකේ පසු සංඥාව භවආශ්‍රය කියලා. ඒ වගේම අපි දන්නවා නිට්ටයයි කියලා ගත්තාම ඒකේ පසු සංඥාව දිට්ටි ආශ්‍රය කියලා. මම වින්දාට පස්සේ තියෙන්නේ නේද? එතකොට ඒ වගේම අපිට පේනවා අර අත්ත සංඥාවේ කියන එකේ නිසා අපිට මේ තිත්‍රේකාව කියලා ලකුණු කරලා තියෙන්නේ. ඒකේ දිට්ඨි ආශ්‍රය අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා. හැබැයි ඒ අවිද්‍යා ආශ්‍රය නිකන් නෙමෙයි. මේක එක පාටම අත්ත සංඥාවෙන් පසු සංඥාව හැටියට කිව්වොත් අවිද්‍යා ආශ්‍රය නම් මේ දෙක අතර වෙනසක් නැහැ නේද? භව ආශ්‍රයයි අවිද්‍යා ආශ්‍රය අතර එහෙම නම් වෙනසක් නැහැ නේ. වෙනසක් තියෙනවා. මොකද වෙනස? ඒක තිත්‍රේකාවකින් ලකුණු කරේ මේක නිසාම තමයි. මොකද මේකේ මේ ඉදන් සත්‍යා බෙදිවේස කාය ග්‍රන්ථයේ මගින් මේවා සුඛයි කියන එක එහෙම ඇප්‍රූව් කරන්න ඕනේ. මේ දික්ටින් නිසා මේවා පවතිනවා කියලා එහෙම ඇප්‍රූව් කිරීමක් තියෙන නිසා තමයි මේකේ අවිද්‍යාශ්‍රය කියන එක මේ විදිහට තියෙන්නේ. ඉතින් දැන් මෙතන පෙන්නන්නේ ওই චේතනා වුණාට පස්සේ අපි දන්නවා මේකේ පරාමාස කාය ග්‍රන්ථයට උඩින් චේතනාව කියන එක එනවා. චේතනා වුණාට පස්සේ මේ දකුණු අත පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවද? ඒක වම් පැත්තට ගලාගෙන එනවා කියන එක තියෙනවා. එතකොට මෙතන මේ යටින් ලකුණු කරලා තියෙනවා මේ සංස්කාරයන් වලටම අපි ඇලෙනවා කියන එක. ඉතින් දැන් වෙන්නේ මොකද්ද? මේ පැත්තේ ධර්මයක් මේ පැත්තට ගලනවා නම් එහෙනම් ඒ කාමාශ්‍රෝ වලට අර අවිද්‍යාශ්‍රෝ, දිට්ඨියාශ්‍රෝයන් කියන ඒවායි ඒ තණ්හාව නිසා මේ පැත්තට එකතු වීම කියන එක තියෙනවා. එතකොට එන්නේ මොකද වෙන්නේ? අපිට දිට්ඨියෙන් වැඩි වෙන්න කාමාශ්‍රයෙන් වැඩි වෙනවා. අවිද්‍යාශ්‍රයෙන් වැඩි වෙන්න කාමාශ්‍රයෙන් කියනවා වැඩි වෙනවා කියන එක තියෙනවා. මේ පැත්තෙන් ගලාගෙන එකතු වෙනවා කියන එක තියෙනවා. සංස්කාරයන් වලට ඇලෙන. ඉතින් බෝතලයේ සූත්‍රය එහෙමත් අපි ඉගෙන ගත්තේ ඕකනේ පානාති පාති අරව මේව කරනවා නම් එහෙනම් ඉතින් රූපයන් එහෙම ටග් ගාලා අපි සුබයි කියලා ගන්න මේ කාමාශ්‍රය ආව නම් ඉතින් නන්දියත් එක්ක අපි එනවා අර නාම රූප ඇත්තෙන් ප්‍රෙෂර් එකක් ඇති වෙලා එන විඥාන ධාරාව ගලනවා කියන එක තියෙනවා. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එක බලමු. 9 වෙනි ස්ලයිඩ් එක. මේක තමයි මේ සබ්බාසෝ සූත්‍ර භාවනාව කියන එක. පළවෙනි භාවනාවට අපි භාවිතා කරන්නේ මෙන්න මේ දැන් කතා කරන්නා වූ ওই ස්ලයිඩ්ස් තුනක්. 9යි 10යි 11යි. දැන් අපි ඉන්නේ 9 වෙනි ස්ලයිඩ් එකේ. එතකොට එහෙමනම් ඒක අපි හොඳට පරිස්සමින් බලමු. මේක පෙන්නනවා අපි ඉගෙන ගත්ත මේ කෝසජ්ජයේ ඇති නොවෙන්න නම් විරිය භාවිතා කරන්න ඕනේ කියලා අපි ඉගෙන ගත්තා. ඒ විරිය තුනක් භාවිතා කළා. පළවෙනි විරිය හැටියට කිව්වා මේ රූපයේ ස්පර්ශ නොවෙන්න විරියක් කියලා. දෙවෙනියට කිව්වා සංඥාව මගේ නොවෙන්න විරියක් කියලා. තුන්වෙනියට කිව්වා සංස්කාරය මගේ නොවෙන්න විරියක් කියලා කිව්වා. ඉතින් ඕකේ අපි දන්නවා ඔය කාමච්ඡන්දය දැන් අපි දන්නවනේ ජාතියේ ඉඳන් චේතනාව දක්වා තිබුණා වගේ ලයින් එක. ඉතින් කාමච්ඡන්දේ ඉතින් ඔය කාමච්ඡන්දයෙන් අත්තෙම කියනවනම් අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? කාමච්ඡන්ද රේඛාව කියන එක දික්කලොතින් අපිට එන්නේ අන්තිමට මේ රේඛාවක් තියෙනවනේ මෙතන නේද? මේක දික්කලොතින් ඕ රේඛාව නේද අපි ජරාව කියන එක ලකුණු කරලා තියෙන්නේ. කාමච්ඡන්දේ කියන්නේ මේ ජරාවට ඇති කැමැත්තමයි මේ අපි කතා කරන්නේ. එතකොට ජරා ධර්මයේට දැන් අපි ඔක ඉගෙන ගත්තා මේ විදිහට අර ඒරියාස් මේ කාමච්ඡන්දේ හඳුන්වා දෙනකොට කිව්වනේ ඒරියා 1යි ඒරියා 1 එකයි ඒරියා 2යි කියලා නේද? මේ දෙකේ වෙනස දැකලා තමයි අපිට කාමච්ඡන්දිය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් කාමච්ඡන්දිය ගොහම මේ ජරාවට ඇති කැමැත්තක්ම තමයි වෙලා තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ජරා ධර්මයට කැමති වෙනවා නම් ඉතින් ඒ මනුස්සයාට මෝහය මිසක් වෙන එකක් ඇති වෙන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න. ජරාවට කැමති වුණා නම් ඒක මගේ කියලා ගත්තා නම් ඉතින් ජරාවම නේද ඇති වෙන්නේ. මෝහෙම තමයි ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ සියුම් කොටස් තමන් කල්පනා කරනවා. මේක නිසා මට ඇති වෙන්නේ දුක්ඛයක්ම තමයි. ඉතින් අර කෝසජ්ජී ඇති නොවෙන්නේ කියලා කිව්වේ ඒකනේ. දැන් මම ඒක ගත්තා නම් මම ඉන්දෙන්ද ලෙඩ වෙනවා, රෝගී වෙනවා කියන ස්වභාවය නිසා මම මෝඩයා වෙනවා. ඒ කියන්නේ ලෙඩක් මං සල්ලි දීලා ගත්තා වගේ නේද? ලෙඩක් මම ස්පර්ශ කළා ගත්තා වගේ. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන. ජරාවම ගත්තා නම් ඉතින් ජරාවම තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගත්තේ නැත්නම් ඉතින් ප්‍රඥාවන්තේ. ඉතින් එහෙනම් පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ පළවෙනි විරිය අපි භාවිතා කරන්නේ අර ජරාවන රූපේ ස්පර්ශ නොවෙන්න. ජරාවන රූපේ ස්පර්ශ වුණොත් අපේ තිබෙනා වූ මෝඩකම නිසා, ඒ කියන්නේ පෙර වූ සංස්කාරයන් නිසා, අර පෝතලී සූත්‍රයේ අර බල්ල මස්කටු දැම්මාම දිවුවා වගේ අපි තරක ගන්නවා. එහෙනම් පළවෙනි විරිය දැනගන්නවා මේ වස්තුව ජරා වූ වස්තුවක් කියන එක. ඉතින් ඕකට හොඳ උදාහරණයක් තමයි දැන් ඕගොල්ලෝ පාරේ යනකොට එහෙම තරුණ ලස්සන ගෑනු ළමයි දකිනවා නම් අම්මත් එක්ක යනවා කියනවා. අර ගෑනු ළමයා පැත්තක දෙද්දී අර අම්මා දිහා බලනවා. ආන්න එතකොට Tamanට එනවා අන්න ස්වභාවය මොකද්ද කියලා. මෙයක් මෙහෙම තමයි කියන එක. පිරේ ළමෙක් දිහා ඇතිනෝ නම් අන්න බලන්න තාත්තා දිහා. ඒක බැලුවාම ඕන්න එනවා ආ එහෙනම් මෙයක් ඔච්චර තමයි කියලා. අන්න ඒ වගේ ප්‍රඥාවන්ත නම් ජරා වෙන රූපයක් තමයි මෙතන තියෙන්නේ කියන එක Taman තේරුම් අරගෙන ඒ ජරාවන රූපේ ස්පර්ශ නොවෙන්න තමයි මේ විරියක් එයා භාවිතා කරන්නේ. නැත්තම් අපිට හිතෙන්නේ මොකද්ද? අර තරුණ ගෑනු ළමයා තරුණයි අරයයි වයස දැන් මෙයාගේ වෙන කතාවක්. අර එහෙම නොවෙන්න නම් Taman අර ප්‍රැක්ටිකල් වෙලා අරද බලන්න ඕනේ. එතකොට දැන් අපිට පේනවා මේ ඒරියා 1 කියන එක ඇති වුණා නම් කාමච්ඡන්දිය මෙතන ලකුණු වෙලා තියෙන්නේ. ජරාවට තමයි කැමති වෙලා තියෙන්නේ. ඇයි ඉතින් මේ ජරාවක් අපි ගන්නෙ? මොකක් හින්දාද අපිට මේ ජරාවක් අපිට ගන්න වේවලා තින්දා? ඕගොල්ලෝ භාවනා කරනවා, උදේට භාවනා කරලා මේකෙල ජාති ජරා ව්‍යාධි මරණී කියලා බලනවා, දෙතිස් කුණුපයක් කියලා බලනවා, පාරට බැස ගමන් ඔන්න ආන මෙයා හරි ලස්සන. එහෙම නැත්නම් ආහාරි පටික්කුලතා සංඥාව කල්පනා කරලා වමනේ තමයි මේකේ තියෙන්නේ මේකයි කියලා කරනවා. හොද හොද්දක් හරි කරි කචා මේක හොඳයි කියලා තරගාල. මොකද එහෙම වෙලා තියෙන්නේ? ඇයි අපිට එහෙම රෝගයක් ඇති වෙලා තියෙන්නේ? මෙච්චර මේ ධර්මයක් මෙහෙම කරලා ආන්න ඒක තමයි මේ ඊළඟට පැහැදිලි කරගන්නේ. ඒ කියන්නේ කුමක් නිසා අපි ජරා ධර්මයට කැමති වෙන්නේ නේද කියන ප්‍රශ්නයයි මේ අහන්නේ. මෙන්න මෙතෙන්දී අපි හඳුල්ලා දෙනවා නේද අත් සංඥාව. මෙන්න මේ අත් සංඥාව කියන එක නිසා තමයි මේ ජරා ධර්මයට අපි කැමතිලා තියෙන්නේ. ජරාව ගන්නේ අත්තා කියලා දෙනවා. අත්තායයි හැඟීම නිසා. රූපේ මගේ යැයි දැනීමට උදව් උපකාර කරනවා. අත්තා කියලා ගන්නේ මොකද්ද? වේදනා. අර එන පුද්ගලයා නෙපි, අඹගෙඩිය නෙපි. අඹගෙඩිය කාලේ ඇතිවෙන්නා වූ වේදනා, ස්පර්ශයෙන් ඇතිවෙන්නා වූ වේදනා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ වේදනාව මේ පරාමාසයට ඇදෙනවා. සුඛයි කියලා පරාමාසයට ඇදිලා තමයි මේ අත්ත කතාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් එයාම තමයි අපිට කියන්නේ යන්න රූපේ ගන්න. ඇයි දැන් අපිට දැන් රූප කතාව අමතකයි, මේ ඇතුලෙන් එන්නේ වේදනා කතාවක්. වේදනාව නිසා තමා හැදිලා එයා තමයි මෙතන මේක පෙන්වන්නේ. එතකොට වේදනාව ජරාවටපත් වෙලා තියෙනවා. හතරේ තුනේදී අපි දන්නවනේ හතරේ රවම තුන නේද, වේදනාවේ ජරාවර දිට්ටි බෙදලා. එහෙමනම් අපි දෙවෙනි පාර කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. දෙවෙනි පාර වේදනාව, පළවෙනි පාර රූපේ ජරා ධර්මයට කැමති වෙනවා. දැන් කැමති වෙලා තියෙනවා වේදනාව ජරා ධර්මයට. ඉතින් මේ වේදනාව ජරා ධර්මයේ රූපේ මගේ කියලා ගැනීමට උදව්පකාර කරනවා. ඉතින් ඒක හරි හරිලා පුදුම ප්‍රොබ්ලම් එකක් නේද? ඒ කියන්නේ අඹගෙඩිය කාලා ඇතුණා වූ සුඛය නිසා ඕනම අඹගෙඩියක් කොනෝනක් කනුව ගැහුවත් මම කල්පනා කරන්නේ මේ කැල්ල කපලා දාලා මම මේක ගන්නම්. අර මම මතක තියාගෙන ඉන්නේ අඹගෙඩියද වේදනාවද?
වේදනාව.
වේදනාව නිසා අත්තා කියලා මම පවතිනවා. දැන් මොකද ජීවිතය අර්ථ දක්වා ගත්තානේ. ජීවිතය අර්ථ දක්වා ගත්තා මම මේ බිල් ටික ගෙවලා ඩොලර් 5ක් ඉතුරු කරගෙන අඹගෙඩිය කාලා ජීවත් වෙනවා. අන්න මගේ අර්ථ දැක්වීම සුඛය. දැන් එයා අර්ථ වෙලා ඉන්නවා. එයා ඇතුළට බැහැලා නේද? ආන්න එයා විසින් මේක අපිට කරනවා. එතකොට එහෙමනම් මේ දෙවෙනි විරිය මොකටද? දෙවෙනි විරිය අපි භාවිතා කරන්නේ මේ අත්ත සංඥාව. මෙතන මේ අත්තා කියලා කිව්වම මේක සංඥාවක් නෙතියි. අන්නේ අර්ථ සංඥාව මගේ නොවෙන්න තමයි මේ දෙවෙනි විරිය කියන එක භාවිතා කරන්නේ. එතකොට අපි එහෙමනම් අපි දැන් ඉගෙන ගත්තා රූපේ ජරා ධර්මයේ කියන එක අපි ගන්න. රූපේ ජරා ධර්මයේ කියන්නේ අපි කාමච්ඡන්දය කියලා කියන්නේ මේ ජරාවට ඇති කැමැත්ත. දෙවෙනි අවස්ථාවේදී අපි තේරුම් ගන්න අපි මේ ජරා ධර්මයට කැමති වෙලා තියෙන්නේ, මේ අසුචි ගොඩකට කැමති වෙලා තියෙන්නේ මේ අත්තා කියලා කතාව. මොකද අත්තා වෙලා තියෙන්නේ සුඛේ. ඒක තමයි දැන් මට මේ බලපාලා තියෙන්නේ. ඊළඟට අපි යමු 10 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි දන්නවා ඔය ඒරියා 1 කියන එක, ඔය කබලින්කාර ආහාරයත් එක්ක තිබුණා ඔය ඒරියා 1 කියන එක තියෙනවා. ඒකෙන් ඒරියා 6 කියන එක ජෙනරේට් වෙනවා. ඒක අපි උදෙත් බැලුවානේ නේද? පරාමාස කායගාන්තේ ඉදන් සත්‍යා විනිවේස ගාන්තේ මෝහාගති. මතකද අපි කිව්වේ මෙහෙන් ඇති වුණා මෙහෙන් එකක් ඇති වෙනවා, ඊපස්සේ මේ පැතුණු පල්ලෙහනුත් ඇති වෙනවා කියලා නේද? ඒ කිය ඒරියා 6 කියන එක ඇති වෙනවා. එතකොට අපි මේ ඒරියා එකේ ධර්මය කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි විමසලා බලමු. ඕගොල්ලෝ දන්නවා ඉදන් සත්‍යයට ආවේ කොහොමද? අර විඥාන පච්චයා නාම රූපං කියලා නේද? එතකොට ඒ විදිහටයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක හරියටම අර අලුතෙන් ධර්මයේ බලපු කට්ටියට පේනවා. අර 270 කින් කර කෙව්වා කියලා කිව්වේ. ආන්නේ කතාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේකට ආපු වගේ මේ පරිදේවිය දක්වා ගමන් කරනවා. ආන්නේ එක තමයි මේ ඒ ලයින් එකේ ලයින් 5 කියලා දාලා තියෙන්නේ ඒක. ඉතින් මේකෙන් ගලාගෙන ඉන්නේ මොකද්ද? මේක කැමති නම් මෙතන ලියා ගන්නත් පුළුවන්. මේ ජරාවන රූපය නිසා ඇතිවෙච්ච සංඥාගේ, ජරාවන රූපය නිසා ඇතිවෙන සංඥාගේ තමයි මේක දෙකේ ගලාගෙන ඉන්නේ කියලා. එතකොට ආපහු අපිට තියෙනවා දැන් මෙතන තියෙනවනේ මෝහය. එතකොට මෙතන මේ උද්දච්චයේ මගින් මොකද කරන්නේ? මේ මෝහාගේ පවත්තන. උද්දච්චයේ තියෙන්නේ මොකද්ද? පවතිනවා. මේක පවත්තන්න පුළුවන් කියලා හැඟීම් ඇතිලා පවතිනවා කියලා එයාගේ කතාවක් ඒක තියෙනවා. එතකොට ඒක තමයි මේ ලයින් 6 වලින් පෙන්නන්නේ. මේක දිගේ එනවා. දැන් මෙතනින් එන්නා වූ වගේ මේක ජරා ගලන්නේ ජරාව නම් ඒක වීක් නේද? ඒක ඇත්තට ප්‍රබලභාවයක් නෑ. හැබැයි මෙයා කියනකොට මොකද? උද්දච්චයෙන් කියනකොට අන්න යාව පුෂ් කරන්න පුළුවන්. ඒ කියන්නේ පහයෙන් හිතන්න පොඩි වතුර පාරක් එනවා. ඒ වතුර පාර තව ටිකකින් මැරිලා යනවා. මම මේ පැත්තෙන් නෑ මේක පවතිනවා කියලා තවත් දියවුල්පතකින් හරි එකතු කරනවා නම් ආන්න ඒක ධාරාව ගලාගෙන යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේක බයගතිය දක්වා ගලාගෙන යන එකයි සිද්ධ වෙන්නේ. ඒක ගලාගෙන යන්න උදව් උපකාර වෙන්නේ මොකද්ද? මෙන්න මේ පරාමාස කාය ග්‍රන්ථියේ ඉඳන් එන්නා වූ එක 7 5යි 6යි 5 කියන එක වීක් 6න් එකක් දෙනවා 7න් තව එකක් දෙනවා. ඒ පරාමාස වෙලා තියෙන්නේ මොකද්ද? ඒ පෙර පරාමාස වූ ධර්මය. මොනවද පෙර පරාමාස වෙලා තියෙන්නේ? අර සුඛයයි කියලා වරදවා වටහාගත්ත එක. සුඛය කියලා වරදවා වටහා ගත්ත එක අර වේදනාව මේ යනවා අපි ඒක ජරා වෙනවා ඒවා අපේ කියලා ගත්තා නේද? ආන් එහෙම තමයි ඒක දිගේ එන්නේ. එතකොට දැන් එහෙමනම් මොකද වෙන්නේ මේ? එතකොට මෙතන කෙනෙකුට ලියා ගන්න පුළුවන් මේ හත්වෙනි එක ලියාගෙන නැත්නම් ලියා ගන්න පුළුවන් පෙර පරාමාස වූ තණ්හා ආගේ කියලා. පහයිද තියෙන්නේ පෙර පරාමාස වූ තණ්හා ආගේ. අපි පස්වෙනි එකේදී ලියාගත්ත ජරාවන රූපය නිසා ඇති වුණු සංඥා ආගේ කියලා. හයවෙනි එකට එන්නේ මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණු උද්දච්ච මාන ආගේ. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්ච මාන ආගේ. ඉතින් අර නිතරම මේක හිතන්න ප්‍රැක්ටිකලි අර වතුර පහරක් ගලාගෙන එනවා කියන එක හැටියට තමයි මෙතන ගන්න තියෙන්නේ. එතකොට දැන් සංස්කාරي බයගතිට උනාට පස්සේ මේ වෙන්නේ මොකද්ද කියන එක තමයි මේ අපි බලන්න තියෙන්නේ. ඔය මේක සිද්ධ වෙන්නේ ඔය 11 වෙනි රවුමට පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ කියලා තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී මේ සංස්කාර නිසා මේ අත්තා වීමක් කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි කතා කරා දැන් ටිකකට ඉස්සෙල්ලා මේ ඒරියා 4 වල අත්තා කියන එක ගත්තා නේද? අර ජරා රූපය, ජරා වෙන රූපය ගන්න කැමති උනේ මේ අත්තා නිසා. මේ අත්තව මෙහෙම ගන්න මේ විදිහට ඇති වෙන උදව්පකාර උනේ කවුද? මේ විදිහට අපිට ෆෝස් කරන්නේ කවුද? අන්න අර අත්ත සංඥාව කියන එක ඇති වෙන උදව්පකාර කරන්නේ අර සංස්කාර නිසා ඇති වෙන්නා වූ අත්තා කියන එක. අර විඥාන ධාරාව අර විදිහට ගලනවා. දෙපැත්තකින් ගලනවා. ඒ කියන්නේ අර අපිට පේනවා මේ පැත්තේ මේ පවතිනවා කියලා ගැලීමක් තියෙනවා. අර වීකෙච්ච සංඥාවක්, ජරාවෙච්ච එකක් ගලන්නා වූ සංඥාවක්. මේ පැත්තෙන් අපි උද්දච්චේ නිසා එකක් එනවා. මේකේ ඇතුලෙන් තව එකකින් එනවා. මේ දෙන්නම එකහුවිලා මේක මෙහාට තල්ලු කරලා දාලා තියෙනවා. ඉතින් අන්න එහෙම වුණාම එද්දී මේ අටවෙනි එක ආවා කියලා කියන්නේ 11 වෙනි රවුමින් පස්සේ ඔක සිද්ධ වෙන්නේ මේක නිසා සංස්කාර නිසා අපිට අත්තා කියලා වෙනවා. ඒ සංස්කාර නිසා අත්තා වීම තමයි අර අත්තා ගන්න උදව්පකාර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පාණාතිපාත අදත්තාදාන් ඒවා කරගෙන ජීවත් වෙනවා. ඒකෙන් තමයි අර අත්ත සංඥාව. ඉතින් කියන්නේ මිනිස්සුයෙකුට තියෙනවනේ ඉතින් මාන්නේකුත් තියෙනවනේ මම මේ හොඳට රස්සාවක් කරගෙන මේව කරගෙන මම ජීවත් වෙලා ඉන්නවා කියලා අහංකාර ගතියකුත් එක්ක ඇති වෙලා තියෙනවා. ඒක නිසා මං අත්තා. ඒ අත්තා කිනවන්නේ ජරාව ගන්නයි කියලා. ඒක වලට මේක සම්බන්ධ වෙනවා. කාරණා තුනක් එකින් එකට සම්බන්ධ වෙනවා. එහෙමනම් තුන්වෙනි විරිය කියන එක මොකටද? තුන්වෙනි විරිය තමයි සංස්කාර කියන ඒවා මගේ නොවෙන්න. ඒකට සංස්කාර නිසා අත්තා නොවීමට කියන එකට තියෙනවා. ඉතින් අපිට ඔතන පේනවා ඔය පරාමාංශ අභිනිවේස අවිද්‍ය ආශ්‍රව කියලා මේ දෙයක් මෙතන පෙන්නනවා. ඒවයි අපි ඇලිලා ඉන්නවා. මේ සංස්කාරවලට අපි ඇලිලා ඉන්නවා කියන එක තියෙනවා. මේක නොවෙන්න තමයි අපි මේ විරිය කියන එක භාවිත කරන්නේ. එතකොට අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි දන්නවා මේ ඒරියා 4 වල අපිට දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ සුඛය මේ පැත්තෙන් අත්ත මෙතන දික්ඛ්‍යාංශය කියන එක තියෙනවා. ඉතින් ඒ මැතිදී වේදනාවේ ජරා ධර්මයේ තමයි අපි මේ මගේ කියලා අපි අරගෙන තියෙන්නේ. ඒක සුඛය කියලා අපි වරදවා වටහා ගත්ත 4-3 වේදනාවේ ජරාවටපත් වෙලා. දැන් ඒ වෙලාව වුණා මොකද වෙන්නේ? දැන් මේ රේඛාව දික් කරාම කොහාටද යන්නේ? රූපයට නේද? ඒ කියන්නේ දැන් රූපය අපි සුඛයි කියලා අපි කියනවා. ඉතින් මේකනේ අර සුඛය කියලා භාවිතා කරන රූපකායේ අධිවචන සම්පස්සේ කියලා කියන රූපකාය আদি වචන සම්පස්සේ රූපේ නැහැ සුඛයක්. රූපේ තියෙන බියුටි එකක් සුභයක් කියන එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේකේ අර වේදනාව නිසා දැන් කුණුඹ ගෙඩිය දැක්කාම මට ඒක සුඛයි. අර මගේ තියෙන සුඛය තමයි මතුවෙලා එන්නේ. එතකොට අර සංස්කාර කරලා හම්බ කරගත්තා කියන කතාවල් ඒවලුත් අරක පිටිපස්සේ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ වගේම ධර්මයක් අපිට ඇති වෙනවා මේ ඒරියා 6 වල. දැන් අපි මේ කතා කරලා ඒරියා 4 වලනේ නේද? ඒරියා 6 අපි ටිකකට ඉස්සෙල්ලා බලමු. අන්න ඒක නිසා මේ සංස්කාර නිසා ධර්මයේ ගැලීමක් කියන එක. දැන් මෙතන මේ අත්ත සංඥාව නිසා අත්තානු දික්තියක් ඇති වෙලා නිත්‍ය අනුසේ නේද? ඒකෙන් ඇති වෙච්ච එක මේ කතා කරන්නේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා සමාල ධර්මයක් අර ඒරියා 6 එකේ කියන එක. ඉතින් ඒක ඒක ඇති වෙන්නේ කොහොමද? මේ කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුනට අපි අර 10 වෙනි ස්ලයිඩ් එකෙන් තමයි හොඳට අපිට බලා ගන්න පුළුවන් කම කියන එක තියෙන්නේ. මේකේ පළවෙනි වශයෙන් මේ 9 6 එක තියෙනවා. මේ පහ කියන එක කොහොමද දුර්වලයිනේ? එහෙමනම් ඕගලන්ට පේනවා මේ 6 තමයි අපේ මේ ස්ට්‍රෝං කතාවක් කියන එක තියෙන්නේ. එතකොට මේක මේ උද්දච්චය නිසා ඒ මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවෙන්නා වූ එක මෙතන තියෙනවා. 6 වෙනි එකට ආවයි කියන එක. ධර්මයේ ගැලීම කියන එක අපි කල්පනා කරමු. ඊළඟට ආපහු තියෙනවා අවි මෙතෙන්ට ආව නම් අවිද්‍යා ආශ්‍රව කතාව තියෙනවා නේද? මතකද? මෙතනේ තියෙන්නේ මේ හරියනේ තියෙන්නේ අර මේ විචිකිච්ඡාවේ අවිද්‍යා ආශ්‍රවෙන් දැන් කාමාශ්‍රවට යන සපෝට් කරනවා. එතකොට අවිද්‍යා ආශ්‍රවෙන් දැන් කාමාශ්‍රවට යන්නා වූ කියන එක එතන ගැලීමක් කියන එක. ඉතින් කාමාශ්‍රවට ගියා නම් දන්නවනේ රූපය අල්ල ගන්නවා අපි ආපහු. රාගසල්ලේ රූපය අල්ල ගන්නවා කියන එක එතෙන්දි සිද්ධ වෙනවා. එතකොට ඊළඟට ආපහු අපිට පේනවා ඒ කියන්නේ රූපේ ළඟට අපි කාමාශ්‍රවයට ආව නම් එහෙනම් අපි හිතන්න ඕනේ අර සංකප්ප පාර plan thoughts කියලා කියන්නේ ඒ පාර දිගේ ගමන් කරනවා කියන එක. ඊළඟට ආපහු තිනවා අපිට ඔය මේ line 8 8 line එක. දැන් මෙතෙන්ට ආව නම් මෙතෙන්ට ආවේ මෙතන මිච්ඡා දිට්ඨික කතාවත් එක්ක උද්දච්චයෙන් ආවා. මෙතෙන්ට ආවට පස්සේ අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට යනවා. තවත් එකක් තමයි මෙතනින් අපිට පල්ලෙහාට යන්න පුළුවන් line 8 කියන එකට තියෙනවා. ඒක line 8 එකට ආවොත් මොකද වෙන්නේ? line 8 එකට ආවොත් මෙන්න මේක පාර දෙකේ ආපහු යනවා. දෙත්‍යංශයයි බයාගතියට ආව මෙහි නේද? ඉදන් සච්චේ ඉඳන් බයාගතිය දක්වා ආවා. එහෙනම් ආපහු මෙතනින් යනවා කියන එක. ඒක සිද්ධ වෙනවා. එතකොට ඉතින් ඔය රහතන් වහන්සේ පෙන්නනවා මේ මෙතන තිබෙනා වූ පාරේ අපිට 140ක් සිද්ධ වෙනවා. ඔය රූපයක් කියන එක දැක්කහම ඔය රූපයත් එක්ක නෙමෙයි ඕගොල්ලෝ ඉන්නේ. රූපේ දකින්න. හොඳට කල්පනා කරලා බලන්න මේ අවස්ථාව. ඒ රූපේ දැක්කයින් පස්සේ ඕගොල්ලෝ බිමක් බලා ගන්නවා. ලස්සන මිනිහෙක් දැක්කා කියලා හිතන්නකො. ඕගොල්ලෝ දන්නේම නැතුව ඕගොල්ලෝ බිම බලා. අර මිනිහේ දිහා බලාගෙන ඉන්න බෑනේ. මොකද මන් දිහා බලාගෙන ඉන්නේ කියලා හරි අහනවා නේද? දැන් බිම බලා ගන්නවා. බිම හරි වෙන කොහේ හරි බලනවා. වෙන කොහේ හරි බැලුවට දැන් තියෙන්නේ මොකද්ද? මේ මිනිහයා නෙමෙයි. මං කියුවේ අර පාරක් පයින්නකොට ඉස්සරහින් ඉන්න මනුස්සයා මාල්ලි පොන්සේක වගේ කියලා හිතනවා කියලා. ආන්නේ වගේ මෙයාගේ අර ඇතුලෙන් ඉන්නාවේ. එතකොට අර මනුස්සයත් එක්ක අපි හිටියේ බොහෝම පිටාම ගොඩාක් කාලයක්. දැක්ක විතරයි. ඒ රහතන් වහන්සේ පෙන්නනවා ඒක 10%යි. ඒ පාරෙන් අපේ තියෙන 10%. ඒ කියන්නේ අර ස්පර්ශයත් එක්ක ඇතිවෙනා රූප ස්පර්ශ වෙලා වේදනා ඇති වෙන පාර දන්නවනේ. උඩින්ම අපි මුඛක් බල්ලා තියෙන පාර. ඔක 10%යි අපේ ජීවිතේ. 140ක් මෙන්න මේකෙන් සිද්ධ වෙන්නේ. 150ක් වෙන්නේ මේ අපි දන්නවනේ අර පකප්ප පාර කියලා කියන්නේ සංකප්පයන් ඇති වෙන්නේ. මේ පැත්තේ ජාති ඉඳන් වේදනාව දක්වා නේද? කාමාශ්‍රවේ මේ පැත්තට ආව මේක දිගේ අපි ගමන් කරනවා. ඒක 150. එතකොට 190ක් අපි අර රූපයත් එක්ක නෙමෙයි ඉන්නේ. ඒක නෙමෙයි ලෙඩේ හොඳ කරගන්න හරි අමාරු වෙලා තියෙන්නේ. අර රූපේ භාවිතා කරන්නේ මේක පොඩ්ඩක් අවුස්ස ගන්න විතරයි. මේ පාරවල් එකේ මේක ගලාගෙන යනවා කියන එක තියෙනවා. එතකොට දැන් මුත්තෙන්දී අපිට පේනවා ඔය විදිහට මේක මේ ලියලා තියෙනවා යම් ධර්මයන්. එතකොට අපි මේ අවස්ථාව වෙනකොට දැන් කල්පනා කරන්න අර සංඥාව කියන අවිද්‍යා ආශ්‍රයෙන් අනිත්තව තව පහ ප්‍රශ්නයක් තියෙනවා. අවිද්‍යා ආශ්‍රවේ ඇතුළත නම් අපි දිට්ඨි ආශ්‍රයටත් එන්නේ. දිට්ඨි ආශ්‍රයට ආවන සංඥාවල් ළඟම ඉන්නවා නේද? හත්වෙනි ධානයේ ඒ වගේ ඒ සංඥාවන් හිටන් අල්ලාගෙන ඉන්නවා කියන එක තියෙනවා. එහෙමනම් අපිට පේනවා ඔය 8 වෙනි රවුම උනායින් පස්සේ මේ 8 වෙනි පවුමෙන් පස්සේ ditthi ආශ්‍රය කියන එකෙන් තියෙනවා කියන්නේ නේද? 8 වෙනි රවුමෙන් පස්සේ අපි සංඥාව රෝගී කියලා අපි දන්නවා. ඇයි? රවුම 8ක් කරකෙව්වා තීන මිද්ද ස්වභාවයට අපි ඇවිල්ලා තිනවා කියන අපි බොජ්ජංගයේදී ඉගෙන ගත්තා. එතකොට 5-3 කියලා කියන්නේ සංඥාවේ ජනක. 8 උනායින් පස්සේ රෝගී භාවයටත් ව්‍යාධි භාවයටත් පත් වෙලා තියෙනවා. ඒතකොට සංඥා ව්‍යාධි ධර්ම. එහෙමනම් අපිට පේනවා අපි මේ වෙලාව වෙනකොට අපේ මේ කැමැත්ත ඇති වෙලා තියෙන්නේ මොකටද? මේ සංඥාවන් ජරා වෙන ව්‍යාධි වෙන සංඥාවන් වලට තමයි අපි කැමැත්තන් ඇති වෙලා තියෙන්නේ. රූපේ ජරා වුණා. ඊට පස්සේ වේදනාව ජරා වුණා. දැන් ඉතින් සංඥාව ජරා ව්‍යාධි වෙලා අපි ඒවටත් දැන් කැමති කියන එක තියෙනවා. ලෙඩ ගොඩක් නේද? පළවෙනි එකේ වාගේ පටන් ගත්තාම රූපයත් එක්ක පටන් ගත්තා දැන් ලෙඩ ගොඩක්ම ඇති වෙලා තියෙනවා. ජරාවටම තමයි කැමති වෙලා තියෙන්නේ. එන්න එන්නම ජරාවට කැමති වෙනවා. එතකොට අපි 12 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔය අවිද්‍ය ආශ්‍රවය කියන එක ඇති වෙන්න ඉස්සෙල්ලා අපිට කාමාශ්‍රවය කියන එක සිද්ධ වෙනවා. කාමාශ්‍රය අපි කියවනේ 4 4 කියලා නේද? එතකොට අවිද්‍ය ආශ්‍රවය කියන එක පස්සේ 4 4න් පස්සේ කාමාශ්‍රව වුණා. ඊට පස්සේ 5 වෙනි රවුම ගියා භව ආශ්‍රවය කියන එක වුණා. ඊට පස්සේ 8 වෙනි රවුමේ අපි පස්සේ අත්ගත්තා දිට්ඨි ආශ්‍රවය කියලා. ඊට පස්සේ අවිද්‍ය ආශ්‍රවය 10 පස්සේ කියලා කිව්වා. ඉතින් දැන් ධාරාව ගලනවා. මොන ධාරාවද? විඥාන ධාරාව කියන එක ගලනවා. ඒ කියන්නේ රෝදේ කියන එක කැරකෙනවා. වාහනේ දුවනවා කියන එක තියෙනවා. ඒ කැරකෙන්නා වූ රෝදේ කියන එක තණ්හාව වශයෙන් තමයි බලන්න තියෙන්නේ. කැරකෙන්නා වූ රෝදේ තණ්හාව වශයෙන්. අපි දන්නවනේ වට අටක් ගිහිල්ලා අතහරින්නේ නැත්නම් තමයි තණ්හාව කියලා නේද? ඉතින් ওই කැරකෙන එකට අපි හරි කැමතියි. ඔය රහතන් වහන්සේ පෙන්නන ඔය අවිද්‍යාශ්‍රවය තුල තියෙන කැරකෙන්නා වූ රෝදේ නිසා තියෙන සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. ආන්න එක තමයි ඔය අවිද්‍යාශ්‍රවයට එහෙම ගිහිල්ලා තියෙන. අර පොඩි දරුවෙක් නිකන් ඉන්නවා වගේ නෙමෙයි. දැන් කුඩා කාලෙම අපි දාලා තියෙනනේ මොකක් හරි එකක් එල්ලෙන් කැරකෙන එකක් නේ. ඒ වගේ තමයි බයිසිකල් රෝදයක් වගේ එකක් එහෙම කැරකෙනවා. කැරකෙන එකේ ආස්වාදයක් එයාට තියෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතෙත් මේ කැරකීම කියන එක තියෙනවා. දැන් රෝදේ කොහොම හරි කැරකෙනවා නම් ආන්න එකෙන් තමයි අපේ මේ ආස්වාදය කියන එක නැති වෙලා තියෙන්නේ. එතකොට ඒ අවිද්‍යාශ්‍රව වීම කාමාශ්‍රව වලින් සිද්ධ වුණා කියන එක තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අවිද්‍යාශ්‍රවය ඇති වෙලා තියෙනවා. කාමාශ්‍රවයෙන් පටන් අරගෙන ඉන්න ඉන්න අවිද්‍යාශ්‍රවය ඇති වෙනවා. දැන් අවිද්‍යාශ්‍රවය ඇති වුණාට පස්සේ දැන් ඉතින් මේ වෙලාවේ අපි දැකපු ගමන් සුබයි කියලා ගන්නවා. අර බල්ල මස් කටු දැම්මම දුවා වගේ. කැරකෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවැත්වීම කියන එක කාමාශ්‍රව සහ අනිත්‍යාශ්‍රව වලින් සිද්ධ වෙනවා. එතකොට කල්පනා කරන්න අවිද්‍යාශ්‍රවය තමයි අපි දැන් කල්පනා කරන්නේ මුලට. අවිද්‍යාශ්‍රව නිකන් නෙමෙයි ඇති වුනේ කාමාශ්‍රවයෙන් ගිහිල්ලා ගිහිල්ලා ඇති වුණා. ඉතින් ඕක මහා කප්ප ගානකට ඉස්සෙල්ලා ඕක සිද්ධ වුනේ නේද? දැන් මොහොත හැදිලා ඉවරයි. ඔක්කොම එකතු වෙලා ඉවරයි. දැන් එහෙමනම් අපි නිකක් මොකක් හරි එකක් දිහා බලනකොට අවිද්‍යාශ්‍රවයෙන් තමයි අපි කතා කරන්නේ. අර එකපාරටම දැක්ක ගමන් සුබයි කියලා ගන්නවා. එතකොට දැන් මෙතන ඉඳන් පටන් අරගෙන රෝදේ අපි කරකවනවා. ඒ රෝදේ කරකවන්න උදව් උපකාර වෙන්නේ කාමාශ්‍රව, ඒ දික්ටි ආශ්‍රව, ඒ භව ආශ්‍රව, ඒ වගේ දේවල් උදව් උපකාර වෙනවා කියලා තියෙනවා අනිකත් ආශ්‍රව වල. ඉතින් මේක ගැන හිතන්න ඕගොල්ලෝ හරියට මේ හබ් එකක්. ඒ කියන්නේ බයිසිකල් එකක තියෙනවනේ මැද්ද හබ් එකයි වටේ රිම් එකයි නේද? අන්න එහෙම එකක්. හැබැයි හිතන්න ෆෝක්ස් එහෙම මේ ස්පෝක්ස් එහෙම ලූස් වෙලා තියෙන්නේ. අර පොඩ්ඩක් එහාට මෙහාට ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිතන්න තටාකයක් තියෙනවා. වතුර තටාකයක්. ඒ වතුරු තටාකයක අපි මැද්දේ පාත්‍රයක් තියෙනවා. මැද්දේ පාත්‍රයක්. මේ වතුරු තටාකේ අපි මේ පැත්තේ මෙහෙම කෝට්ටක් දාලා කරකවනවා නම් වතුර මේ රවුමට කැරකෙනවා නම් මැද්දේ තියෙන පාත්‍රෙත් කැරකෙනවා නේද? ඔන්න ඔය අර්ථය තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක අපි රෝදයක් වශයෙන් ගත්තාම මේක ටිකක් බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු මේ රෝදයකට උඩින් වතුරක් කරනවා. උඩින් වතුරක් කරාම මොකද වෙන්නේ? අපි හිතමු මේකේ කේස් එකකුත් තියෙනවා කියලා. අර බයිසිකල් එකේ රෝදෙට කේස් එක තියෙනවා. ඉතින් කේස් එක අස්සෙන් වතුර ආවනම් මේක නිසා මේ රෝදේ මෙහෙම කැරකෙනවා. මේ පල්ලෙහා තටාකේ වාගේකේ වතුර ඉතුරු වුණා නම් මේ රෝදේ කෙලින් කරලා නම් තියෙන්නේ. අරකේ පල්ලෙහා වතුර ටික මේ පැත්තට ගමන් කරන නිසා මෙතනින් යනවා. ඒ කියන්නේ පල්ලෙහාන් පුෂින් මේ පැත්තෙන් උඩින් පුලින් කියන එක තියෙනවා. ඒ කියන්නේ ලෝභය නිසා නේද? ඉතින් මේක නිකම්ම නෙමෙයි. මේ අභිජ්ජා කියන එක තියෙනවා නේද? අභිජ්ජා කියන එක මෙතන උඩ චේතනාව, මෙතන හිතන්නකො චේතනාවයි කියලා. එතකොට අභිජ්ජාවෙන් නම් අපි චේතනාවට මේ පැත්තෙන් එන අර වේදනාව නිසා ඇතිවෙන්නා වූ දේවල්, වේදනා චේතනාව වෙලා වෙන්නා වූ දේවල් කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන මේ පෙන්නන්නේ අවිද්‍යාශ්‍රවය ඇතුණා, අවිද්‍යාශ්‍රවයෙන් දැන් කාමාශ්‍රවයට යනවා. ඉතින් මේක දැන් කරකිනවා කියන එක තියෙනවා. එතකොට අපි ඉගෙන ගත්තා මේක මේ මැද්ද පෙන්නන්නේ මොකද්ද? මේ මැද්ද පෙන්නන්නේ මේ සුඛයි කියන කතාව. මෙතනින් ඇති වෙන අත්තා කියලා. ඉතින් මේක හිතන්න මේක තමයි පරාමාසය නේද? ඒ පරාමාසය මෙතන තියෙනවා සුඛයි අත්තා කියන කතාවක් මෙතන තියෙනවා. එතකොට ඔය කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ නේද? ඒ කියන්නේ අර කෝට්ට වටේ දාලා මේක කරකවනවා කියන එක තමයි ඔය කාමාශ්‍රෝ අවිද්‍යාශ්‍රෝ කියන කතාව කියන එකේ තියෙන්නේ. රෝදී කරකුණාම මොකද වෙන්නේ? අර මැද්ද රෝදී මේ වටේ කියන එක කරකිනකොට පාත්‍රයේ මැද්ද තියෙන එක කරකිනවා කියන එක තියෙනවා. එතකොට ඒ රෝධිය කරගන්නට භව ආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් තියෙනවා. අන්නේව අවිද්‍යා ආශ්‍රයට එකතු කරනවා කියන එක තියෙනවා. මේක කරකිනකොට මේකෙන් එකතු වෙනවා අරකට. දැන් පාත්‍රය කරකිනවනේ. පාත්‍රය කරකුණාම ඒක ඇතුලේ තියෙනවා, ඇතුලේ වතුර එහෙම තියෙනවා නම් පේනවා ඒවා එළියට විසිරෙන්නේ නේද? ආන් ඒ වාගේ ඒ භවාශ්‍රයෙන් අරවට එකතු කරනවා. ඉතින් අපිට දැන් පේනවා අර සබ්බාසෝ සූත්‍රයේ පဋාණ පාළියේ මොකද භවාශ්‍රය වෙන් කරලා තියෙන්නේ කියලා නේද? ඒත් ඒ භවාශ්‍රයෙන් නම් අවිද්‍යා ආශ්‍රයට එකතු කරනවා කියන එක තියෙනවා. එතකොට ආශ්‍රව නැතිනම් මේ ධාරාව කියන එක ගන්නන්නේ නැහැ. රෝධී කියන එක නතර වෙනවා කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඉගෙන ගත්තා පළවෙනි පාර අපි රූපේ ජරාවට කැමති. දෙවෙනි පාර ඒ වේදනාවේ ජරාවට කැමති වුණා කියලා. ඉතින් තුන්වෙනි පාර අපි මොකටද කැමතිලා තියෙන්නේ? ඉතින් අපි දැක්කාර 4 5 3 සංඥාවේ ජරාව. 4 3 කිව්වහම වේදනාවේ ජරාව. 4 2 කිව්වහම මරණය කියන එක ඇති වෙනවා. ඉතින් ওই විදිහට ගිහිල්ලා අපිට පේනවා එහෙමනම් අපි මේ වෙනකොට අපි මේ ඔක්කොම කැමතිලා තියෙන්නේ අන්තිම දුක්ඛයකට. සම්පූර්ණයෙන් දුක්ඛ ස්කන්ධයකට. ඉතින් ජරා ව්‍යාධි මරණ තියෙන ඔක්කොම දෙයකට තමයි අපි මේ ඒ අන්තිම පාරට අපි කැමතිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමකුත් තියෙන්න බෑ නේද? ඉතින් මේ විසඳුම කියන එක මේ අන්තිමට මේක පෙන්නන ඔය ධර්මයක් තියෙනවා පාරිශුද්ධ ප්‍රධානියංගය කියලා. ඒ පාරිශුද්ධ ප්‍රධානියංගය ඔක පැහැදිලි කරන්නේ සූත්‍ර දේශනාවක් තියෙනවා සාපුගම සූත්‍රය කියලා කියනවා. ඒ සාපුගම සූත්‍රයේ පෙන්නනවා ආනන්දහාමුදුරු දේශනා කරනවා ඒ පාරිශුද්ධ ප්‍රධානියංගයන් හතරක් තියෙනවා. ඒ පාරිශුද්ධ ප්‍රධානියංගේ එක සීල පාරිශුද්ධ ප්‍රධානියංගය, ඊළඟට චිත්ත පාරිශුද්ධ ප්‍රධානියංගය, දිට්ඨි පාරිශුද්ධ ප්‍රධානියංගය. මේ ප්‍රධානියංගයෙන් තුන භාවිතා කරලා ඊට පස්සේ ඒක නිසා විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියංග කියලාක ඒක ඇති වෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නව නේද අර ඩයමන්ඩ් එක? අපි බැලුවොතින් එහෙම ඕගොල්ලෝ දන්නවා මෙන්න මේක අපි හිතමු මේ හතරවෙනි ස්ලයිඩ් එකේ කියලා. මේකේ උඩින් තියෙන චේතනාව නේද? මේ පැත්තෙන් තියෙන්නේ වේදනාව. එතකොට දැන් වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් ඉදන් සච්චේ, ඉදන් සච්චේ ඉඳන් භයාගති. ආන්න ඩයමන්ඩ් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ ඩයමන්ඩ් එකේ අපිට කපාගෙන යන්න පුළුවන් නම්, ඒ විදිහට සම්බන්ධතාවයන් කියන එක කපාගෙන යන්න පුළුවන් නම්, එහෙනම් මේ කැරගෙනවා කියන එක අපිට නවත්තා ගන්න පුළුවන්. එළියෙන් කරකවන කෝට්ට නවත්තනවා නම් ඇතුළෙන් එක කවදා හරි නතර වෙවි නේ. ආන්නේ අර්ථය තියෙනවා. ඇතුළේක නිකම්ම කරකෙන්නේ. එළියේක නතර වෙනවා නම් ඇතුළේක නතර වෙනවා. ඉතින් මේ පරාමාසයේ මේ ඇතුළේ ඉන්නේ නේද? එතකොට සීල පාරිශුද්ධ ප්‍රධානියංගය කියලා කිව්වහම එහෙමනම් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවා අර ඉදන් සච්චේ ඉදන්. අපි එනවා මේ බය අගතිය දක්වා ඉන්නා උවේක. ඒක අපිට කපා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ සංස්කාරයන් කියන ඒවා ගන්නෙ නෑ. පාණාතිපාත අදත්තා දාන ඒවට ඇලෙන්නේ නැතිකම කියන එක තියෙනවා. එතකොට ඒක කපල් එනවා අර චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඒ කියන්නේ මම ප්‍රථම ධාන, ဒုတိය ධාන, චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන් කියන්නේ මම ධානයන්ට යන්නේ. එතකොට එහෙනම් පේනවද මේක පැරලල් නේද? ඉදන් සච්චේ ඉඳන් මෙහාට එන්න දෙන්නේ නැහැ. වේදනාව ඉදන් චේතනාවට යන්න දෙන්නේ නැහැ. ඇයි මම කියනවා විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේ ධම්මේහි කියලා සවිතක්කම් සවිචාරම් විවේකදම් ප්‍රීතිසුවම් කියලා ප්‍රථම ධානයයි බුදුහාමුදුරු කිව්වනේ. කාමයන්ගේ වින් වෙන්න නම් ඉතින් අඩුවානේ ධානයටවත් ගිහිල්ලා ඉන්න ඕනේ කියලා. එතකොට එහෙනම් මේ දෙක හරි නේද? ඊට පස්සේ දික්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ පෙන්නන්නේ මේ චේතනාවෙන් දම් ඒ ඉදන් සච්චේ කරා ගමන් කරන්නා වූ එක. ඉතින් අත්තා කියලා අරගෙන නේ ඔක සිද්ධ වෙන්නේ නේද? එතකොට එතෙන්දී ප්‍රඥාව කියන එක තියෙනවා. ඒක කපාගෙන දික්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ මගේ කියලා ගන්නේ නැතුව මේක අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊළඟට පෙන්නනවා මේ තුනින්ම සීල පාරිශුද්ධ ප්‍රධානියංගයයි චිත්ත පාරිශුද්ධයකයි දිට්ඨි පාරිශුද්ධ ප්‍රධානියයි කියලා අරගෙන අර දිට්ඨි අනුසය පාර තියෙනවනේ නේද? බයගති ඉඳන් අර වේදනාවට ගමන් කරන්නා වූ එක ආන්න ඒ පාර අපි කපා ගන්න. වන්නේ කපාගෙන තමයි මේක මේ කැරකිනවා කියන ඔය අවසානයේ අපි පෙන්නන්නා ඔය රෝධය තියෙනවනේ. ඒ රෝධය කියන එකෙන් කැරකෙන එක නවත්තා ගන්න පුළුවන් වෙනවා. අර ඒක හරියට මේ ඩයමන්ඩ් එක මේක ඇතුලේ ඩයමන්ඩ් එක නේද? මේකෙන් ඇති වෙන්නේ. එතකොට ඒක කපා ගත්තාම මේක කරකවන්නේ නැති හින්දා කවදා හරි එකපාරටම නෙමෙයි කවදාරි මේක නතර වෙනවා කියන එක තියෙනවා. එතකොට මේ දින මෙතන පේනවා අපි ඔය ආකාස සංඥායකට හරි කමාරි කැමති වෙනවා නම් මරණයටම තමයි අපි කැමති වෙන්න ඕනේ. එතකොට එහෙමනම් දැන් අපි මේ ඩයග්‍රෑම් එකෙන් අපි ඉගෙන ගත්තා ඒ භාවනාව කරන හැටි. කොහොමද අපි කිව්වේ මේකේ භාවනාව හැටියට පළවෙනි භාවනාව හැටියට ගන්නේ කිව්වා ඔය 9යි 10යි 11යි කියන ස්ලයිඩ්ස් තුන නේද? මතකනේ? 9 ඉඳන් පටන් ගත්තා. මොකද්ද භාවිතා කරන්නේ? විරියක්. රූපය ස්පර්ශම වෙන්න. දැන් තීරුම් ගත්තානේ මොකද්ද ඇතිවෙන ප්‍රශ්නේ කියලා. රූපය ස්පර්ශම වෙන්න විරියක් ගත්තා. ඊට පස්සේ දෙවෙනියට අපි විරියක් භාවිතා කරනවා අර අත්තකින සංඥාව මගේ නොවෙන්න. ඊළඟට මේක නිසා තමයි රූපය ස්පර්ශ කරන්න මට ඉල් දෙන්නේ. ඒතර අත්ත සංඥාව අයින් කරන්න නම් එහෙනම් සංස්කාරයන් කියන ඒවා මගේ නෙවෙයි. අන්නේ විරිය තුන හොඳට භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ ලයින්ස් තුනම තමයි භාවනා. බලවා. මේ උඩ තියෙන ලයින්ස් තුන 1 2 3. ඒක තමයි භාවනා වැඩිට ගන්න මේ ප්‍රශ්නේ ඇති වෙන ප්‍රශ්නේ මොකක්ද කියලා දැනගෙන කොහොමද ඇති වෙන්නේ කියලා දැනගෙන තමන් ඒක පහ කරනවා කියන එක. ඒක අපි පළවෙනි භාවනාව හැටියට ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ තවත් භාවනාවක් තියෙනවා. තවත් භාවනාවක් තියෙනවා කියන්නේ ඕක තමයි මේජ භාවනාව. මෙන්න මේක පොඩ්ඩක් කල්පනා කරලා ඉන්න ඕනේ. මේ පස්වෙනි ස්ලයිඩ් එක පණින්නේ නැතුව ඒ කියන්නේ මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මම මොකද්ද මේ 4-2 නිට්ටයයි කියලා අරන් තියෙන්නේ මොකද්ද? මරණය. එතකොට මෙතන මේ 5-3 කිව්වහම සුඛයක් නේද? එතකොට මොකද්ද මේලා තියෙන්නේ? මේ සංඥාවේ ජරාව. ජරාවටපත් වෙලා. ඉතින් අන්න ඒ වගේ මේ ධර්මයන් පොඩ්ඩක් මෙනෙහි කරලා තියෙන්න ඕනේ. එහෙමනම් අපි ඊළඟ සෙට් එකට යමු. එතකොට මේ වාස සූත්‍ර ඩයග්‍රෑම් තුන්වෙනි එක. ඒකේ ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම පිරමීඩ් එක. මේ පිරමීඩ් එක මොකක්වත් නෙමෙයි, අර අපි ඉස්සෙල්ලා කතා කරානේ පාත්‍රයක් නේද? පාත්‍රයේ වතුර තටාකයකුයි. ආන්න ඒක තමයි මේ පෙන්නන්නේ. මේක මේ බේස් එකක් තියෙනවා. මේ බේස් එකේ තියෙන්නේ මොකක්ද? අවිද්‍යාශ්‍රෝ, කාමාශ්‍රෝ, දිට්ඨියාශ්‍රෝ. කොහොමද මේක හැදෙන්නේ? මේකත් හැදෙන්නේ ඕගලන්ට මතකයි සතර ආහාර දුක් කොලේ. සතර ආහාර දුක්කේ කොලේ වම් අත පැත්තේ කාමාශ්‍රය කියන එක තියෙනවා. දකුණු අත පැත්තේ අවිද්‍යාශ්‍රය තියෙනවා. අන්න ඒ පැත්තෙන් අල්ලලා මෙතන මේ කාමාශ්‍රය තියෙන කොලේ නමන්න උඩට රූපේ කියන දැනට. මොකද වෙන්නේ? ආන්න එතකොට ওই පල්ලෙහා කතාව හැදෙනවා නේද? අවිද්‍යාශ්‍රයයි අර දිට්ඨියාශ්‍රය කියන එක පොඩ්ඩක් උඩට යනවා. ඒක මේ මැද්දෙනි තියෙන, ඒක පොඩ්ඩක් උඩට යනවා. එහෙනම් මෙන්න දිට්ඨි ආශ්‍රය, මෙන්න අවිද්‍යා ආශ්‍රය, මෙන්න කාම ආශ්‍රය. ඉතින් මේකනේ කියන්නේ අපි රූපේ කාම ආශ්‍රයට ආවනම් අපි රූපේට තමයි යන්නේ. එහෙනම් මේ දෙක එකට එකව කරලා ධම්මා කියන එකයි කියන්නේ. අර මැද්දෙ තිච්ච පාත්‍රේ මතකද? වේදනාව කියන එක පරාමාසයට එනවා. පරාමාසේ පල්ලෙහාට යනවා කියන්නේ අත්ත කියලා ගත්තාම එන්නේ කොහටද? බය ආගති. ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මෙන්න මේ දෙක ලස්සන්ට එලයින් වෙලා තියෙනවා නේද? පරාමාස කාය ග්‍රන්ථේ ඊට පස්සේ අපිට දීදී දිට්ඨි ආශ්‍රය. ඉතින් ඒ වගේම තමයි මේ පැත්තත් ඇලයින් වෙලා තියෙනවා. මේ වේදනාවත් එක්ක තමයි කාම ආශ්‍රයයන් කියලා තියෙන්නේ. මම සුඛයි කියලා ගත්තාම පසු සංඥාව නිකාම ආශ්‍රය කියන්නේ නේද? ඉතින් බය අගතියට ගිහිල්ලා තමයි අපි ඔය අවිද්‍යා ආශ්‍රයයන් කියන එක ඒක පොඩ්ඩක් හිතන්න වෙනවා තමයි. මේ බය අගතිය ඇති වෙලා අපිට අනිත් පැත්තට ආපහු ගිහිල්ලා සංඥාවන් උස්සලා නේද? අනිත් පැත්තට ගිහිලා අවිද්‍යා ආශ්‍රය ඇති වෙනයි කියන්නේ. අර මේ දෙක අතර සම්බන්ධතාවය තියෙනවනේ. බයගතිට ආවා කියන රාගසල්ලේ අපි උඩට යනවා, සංඥාවල්ල ගන්නවා. සංඥාව නිසා අපි ආපහු විඥාණය දක්වා ගමන් කරලා අවිද්‍යාශ්‍රයන් කියන ඒවා ඇති වෙනවා කියන්නේ. මේකේ උඩ තියෙන ධාතු. ඉතින් මේක හොඳට තේරුම් ගන්න නම් මේ ඩයග්‍රෑම් එකේ මේ රතු පාට තියෙන ට්‍රයැන්ගල් එක පොඩිනේ නේද? ආන්නේ ට්‍රයැන්ගල් එක අර මැද්දේ තියෙන පාත්‍රය කියන එක මේක ඇතුලේ ලියා ගන්න. ඒ කියන්නේ පරාමාසය ලියා ගන්න ඕනේ මෙතන ඇතුලේ දිට්ටි ආශ්‍රය කියන දන්න මෙහා පැත්තේ ලියා ගන්න. ඒක අඳින්නම වෙනවා ඒ ට්‍රයැන්ගල් එක. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ. ඇන්දොත් මොකද මේක 3D හිඳ හිතන්න අමාරු වෙන අපේ ලක්කයට. වේදනාව එක අපි මේ හරියට ලියා ගත්තා නම් අන්න වේදනාව එතන මේ පැත්තේ තියෙනවා. බය අගතිය කියන එක මේ පල්ලෙහා තියෙනවා. එහෙනම් මේ ට්‍රයැන්ගල් එක ඇතුලේ තවත් ට්‍රයැන්ගල් එකක් තියෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි කරකෝනවා කියලා කියන්නේ, කරකෝනවා කියලා කියන්නේ අර කෝට්ට දාලා වටේ අර තටාකේ කරකවනවා නම් ඇතුලේ පාත්‍රේ කරකිනවා කියන එක තියෙනවා. අර පල්ලෙහෙන් ලියාගත්තොත් ඕගලන්ට පේනවා දැන් ඒකත් කරකිනවා කියන එක. එතකොට අපි ඒ කරකිරීම කියන එක නැති වුණත් පාත්‍රේ කරකින. ඇයි ඒක පටන් ගත්තා නම් වතුර මං කරකවන්නේ දැන් ඒක කරකිනවා. මේ අවස්ථාවක් එක අවස්ථාවක් එනවා නේද? මේ පාත්‍රේ ඉස්සර වෙන. මේ වතුර පහර යනවාට වඩා මෙතන පාත්‍රය දැන් මං කරකවන්නේ නැති හින්දා අරක ස්ලෝ වෙනවා. මේ මැද්දේ තියෙන පාත්‍රේ ෆෝල්ඩ් වෙනවා කියන එක තියෙනවා. අන්න එහෙම ෆෝල්ඩ් වෙච්ච අවස්ථාවක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. අන්න එහෙම එහෙම ඉස්සරහට ගිය අවස්ථාවක මොකද වෙලා තියෙන්නේ? දැන් බයගති අපි ලියාගන්නේ මෙතනදී නේද? බයගති දැන් ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙනම් බයගතියේ පිටිපස්සේ ඉන්නේ අවිද්‍යාව ආශ්‍රයය. බයගති ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඕක වෙන්නේ මොකද්ද? බයගතිය ශෝකය කාමාශ්‍රය. බයගතියෙන් ශෝකයට යනවා. ශෝකයෙන් අපි කාමාශ්‍රය කරා ගමන් කරනවා. මෙතන තියෙන වේදනාවනි. මේ උඩ තියෙන වේදනාව මේක යටින් ලියාගත්තොත් වේදනාව. දැන් ඒකත් එකක් ඉස්සරහට ගිහින්. එයාගේ පිටිපස්සේ ඉන්නේ කාමාශ්‍රය. එහෙනම් වේදනා, තණ්හා, දික්ඛ ආශ්‍රය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ අපි කල්පනා කරනවා අර පරාමාසය කියන එක. ඒකත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිලා තියෙනවා. පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රය. ඔන්න ඒ තුන් ධර්මයන් කියන එක එද්දී අපිට පේනවා. ඉතින් මේ ධර්ම කාරණා තුන හරි ලස්සනයි. මොකද්ද මේ අපි කතා කරන්නේ? මේ කතා කරන්නේ ඔය ආනෙන්ජ සප්පාය සූත්‍රය. ආනෙන්ජ සප්පාය සූත්‍රය අපි පෙන්නනවා නේද? අවිද්‍යා ආශ්‍රය නිසා මේ පරාමාසයේ ඉඳන් සත්‍යයට ඇදෙනවා. ආපහු පෙන්නනවා මෝහේ යට තියෙනවා. ඒක නිසා පරාමාසයේ ඉඳන් සත්‍යයට ඇදෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා අභිනිවේෂය නිසා ඇදෙනවා කියන එක. දැන් ඕක බලන්න. එතකොට අපිට පේනවා ඒ පළවෙනි කාරණේට අපි ගත්තේ බයාගති ශෝක කාමාශ්‍රෝ කියලා. ඒක ගත්තහම මෝහේ කතාව අපිට කල්පනා කරන්න පුළුවන්. මෝහේ කතාව. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රය කියන එක පිටිපස්සේ තියෙන්නේ නේද? එතකොට මෝහය නිසා සිදුවෙනා වූ ක්‍රියාවලිය. ඒකෙන් අපි කාමාශ්‍රයට යනවා කියන එක. ඊළඟට ආපහු පෙන්නනවා වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රය. වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රය කියලා කිව්වම දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ මොකක්ද? නිට්ටයයි කියලා ගත්ත එකේ පසු සංඥාව. එහෙමනම් අපිට පේනවා අර නිට්ටේ කතාව නිසා මේක ඇරෙනවා කියන එක. ඉතින් ඇත්තෙන්ම කියනවා නම් අපි කිව්වා නේද අර සුබයි කියලා ඇදෙනවා කියලා. ඒ සුබයි කියලා ඇදෙනකොට අපි කෑලි දෙකක් පෙන්වුවා නේද? මෙහිම කෑල්ලයි අර ඒ කියන්නේ මේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතින අර තීනීය තීන තැනට ආව. ඊළඟට අපි කතා කළා පදුත්ත මන සංකප්පේ. ඔන්න ඔය කැලේ දෙක නියොත් පේනන්නේ. පේනවාද? අපි කතා කරාම මේ බයගතිය, අවිද්‍යාශ්‍රය කියන එක පිටිපස්සේ තියෙද්දි මේකේ මේ බයගතිය කියන එක ඉස්සරහට ගියා කිව්වම බයගති ශෝක කාමාශ්‍රෝ කියන එක නේද? ඒකෙන් ඔන්න එක කැලලක් ආවා. ඊට පස්සේ අතනින් තණ්හාවත් එක්ක අර කැලල අනිත් පැත්තට පුෂ්කරා කියන එක තියෙනවා. ඉතින් මේකේ රවුම් කැරකින් මේකත් එක්ක හරි ලස්සනට ඒ බලන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ ඔය විදිහට සම්බන්ධතාවය. එතකොට ඊළඟට අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි මේ කැලෙන් කැලලට බලන. ඒ කියන්නේ බයගති ශෝක කාමාශ්‍රෝ කියන එක. බයගති ශෝක කාමාශ්‍රෝ. ඉතින් ওই ශෝකයෙන් අපි මේ ජරාව කියන එක දක්වා ගමන් කරන්නේ. ශෝක වෙලා තමයි අපේ ජරාව කියන එකට අපි යනවා කියන එක තියෙන්නේ. එතකොට කාමාශ්‍රය කියලා කියන්නේ ඒ සුඛයයි කියලා ගත්තට පස්සේ ඇති වෙන පසු සංඥාව. සුඛය කියන එක මෙතනින් තියෙනවා. ඒ සුඛේ පසු සංඥාව තමයි අපි කාමාශ්‍රය කියලා කියන්නේ. ඉතින් ওই සුඛේනේ අපි මේ ජරා කතාව කියලා තියෙන්නේ නේද? සංඥාවේ ජරාව කියලා කියන්නේ මොන කතාව? එතකොට සංඥාවේ ජරාවීම ශෝකේ හරහා සිදුවෙනවා කියලා පේනවා. එහෙමනම් අපි ශෝකයයි කියලා කියන්නේ සංඥාවේ සුඛයයි කියලා කියන්නේ සංඥාවේ ජරා ධර්මය. එතකොට ඊළඟට මේකෙ පෙන්නනවා මේ සීලබ්බත උපාදානීය කියන එක. මේ සීලබ්බත උපාදානීය කියන එක ලකුණු කරලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ එක රේඛාවයි දෙක රේඛාවයි. ඒ කියන්නේ දැන් අපි සුඛයි කියලා කිව්වනේ මුසාවක් තමයි. හැබැයි එතකොට ඒ සුඛ කියන වේදනාවේ ඉඳන් මනෝ සංචේතනාවට යන එකයි, ඒ චේතනාවේ ඉඳන් පල්ලෙහාට බහින එක තියෙනවා පරාමාස කාය ග්‍රන්ථයට අත්තා. මෙන්න මේ රේඛා දෙකෙන් රහතන් වහන්සේ පෙන්නනවා මේකේ නිරූපණය වෙනවා කියලා සීලබ්බත උපාදානි අනාගත භවයේ දෙඩිව ගන්නවා කියන එක. එතකොට මේ මෙතන මේ තුන්වෙනි රේඛාවේ පැවතීම නිකම්ම නෙමෙයි සිද්ධ වෙන්නේ, මේක මේ දිට්ටි අනුසය මගින් තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ සීලබ්බත උපාදානි කිව්වා මෙන්න මේ තුන්වෙනි රේඛාව කියන එක යම්කිසි පැවතීමකට තුඩු දීමක් සිද්ධ වෙනවාද. ඒ කියන්නේ එකයි දෙකයි නිසා, ලයින් 1 and 2 නිසා ওই තුන්වෙනි එකට තුඩු දීමක් සිද්ධ වෙනවද? ඒ කියන්නේ සුඛයක් පරාමාසයට ඇදෙනවද? ඔන්නෝක තමයි සීලබ්බත උපාදානි. එතකොට ඒක නිකම්ම නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ අර දිට්ටි අනුසය මගින් සිදු වෙනවා. වේදනාව අලලලා, ඒ කියන්නේ අර බයගතිය කියන එකට අපි ඇවිල්ලා මේ පැත්තෙන් තියනවනේ මේ වේදනාවට නේද? මොකද අපි කියවනේ අර 10%යි අර පාර කියලා. එතකොට මෙතන මේ මෙතෙන්ට එනවා මේ වේදනාවට 50%යි පාරකුයි 40%යි පාරකුයි දෙකක් තියෙනවා දිට්ටි අනුසය පාර. ඉතින් මේ දිට්ටි අනුසය පාරේ දෙකේ ඇවිල්ලා තමයි මේ වේදනාව සිදු වෙන්නේ. ඉතින් නිකාමේ මානා කියලා එහෙමත් අපි ඉගෙන ගත්තා ඔක නේද? මතකද? ටිකකට ඉස්සලා කරේ. එතකොට දැන් මේ අත්ත සංඥාව, අත්තා කියන එකේ පසු සංඥාව නේද භව ආශ්‍රය කියලා කියන්නේ. පේනවද? එතකොට අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. ඉතින් එතකොට මේ විදිහට භව ආශ්‍රය වීම කියන එක අපිට පේනවා. ඉතින් ඒක ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරා අපි සුඛයයි කියලා ගත්තා. අන්න ඒක පැහැදිලි නම් ඉතින් අපිට පේනවා ද්වේෂයෙන් අගතිට යනවා කියන එක ආන්න දෙයක් නැහැ. ඉතින් අපි අරගෙන තියෙන සංඥාවේ ජරාවනේ සුඛයයි කියලා අරන් තියෙන්නේ. සංඥාවේ ජරාව සුඛයයි කියලා ගත්තා නම් ඉතින් දැන් අපි කොයිතරම් වේදනාව අල්ලගන්න බැලුවත් ඉතින් ජරාව අල්ලගත්ත මනුස්සයා මේ තරහටම යනවා මිසක්ක වෙන මොකක්වත් ඇති වෙන්නේ නැහැ. කොච්චර පැතුවත් අපේ ටේස් බඩ්ස් ගිහිල්ලා නම් අපිට මේක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ජරාව ගත්ත මනුස්සයා දැන් මං කිව්වේ මගේ 100 අවුරුදු 100ක් වෙලා හැමදාම කම්ප්ලේන් පුදුම තරහක් යන්නේ ආහාර ගන්න ගිහිල්ලා. ඉතින් මොකද ඒ වෙලා තියෙන්නේ අර සුඛ වේදනාව එයා හිතුව පවතිනවා කියලා නේද? ඒක එහෙම පවතින්නේ නැහැ. ජරාවක් තමයි අපි අරගෙන තියෙන්නේ. මේක අරගෙන අපිට කවදාවත් කියන්න බෑ මේක ෆයින් කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට අපි එහෙමනම් හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්නනවා ඒ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන එක. වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන එක. දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ අපි දන්නවා ඒක ඇවිල්ලා අර පසු සංඥාවක්. නිට්ටයයි කියලා ගත්තට පස්සේ පසු සංඥාව කියන එක. ඒක තමයි මේ ඩයග්‍රෑම් එකකින් පෙන්වන්නේ. මෙතන පේනවා මේ වේදනාව අපේ තණ්හාව කියන එක ඇති වෙනවා. මේකේ නිට්ටයයි කියලා කතාවක් ඇති වුණා. ඒකේ පසු සංඥාව තමයි දිට්ඨි ආශ්‍රය කියලා. එතකොට අර පහ තුන අපි කතා කරන්නේ මොකද්ද? සංඥාවේ ජරාව කියලා කියන්නේ අර සංස්කාරයන් නිට්ටයයි කියලා ගැනීම. සංස්කාරයන් නිට්ටයයි කියලානේ පරාමාසයට ඇතුළු වෙන්නේ නේද? ආන්න ඒක තමයි අපේ සංඥාවේ ජරාව කියලා තියෙන්නේ. එතකොට මේක වෙන්න ඉස්සෙල්ලා අපි දන්නවා ඉතින් ওই 4 ප්‍රියේ විප්‍රයෝගය වෙලා අවසානයි. ඉතින් එහෙමනම් නිට්ටයයි කියලා ගත්ත සංඥාව අනිවාර්යයෙන්ම වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඒ 4 කියලා කියන්නේ ප්‍රියේ විප්‍රයෝගය නේද? ඒක විලානේ අපි මේ පහ තුන කතාවක් කතා කරන්නේ ප්‍රිය දෙයකින් වෙන් වෙලා නේද? එතකොට ඒක වෙලා තියෙනවා නම් එහෙමනම් අපි මුලින් බොරුවට මෝඩයා වගේ නිත්‍යයි කියලා කිව්වට ඉතින් නිත්‍ය නම් කොහොමද මම ප්‍රිය දෙයකින් වෙන් වෙලා තියෙන්නේ? ප්‍රිය දෙයකින් වෙන් වෙලා තමයි මම මේ නිත්‍ය කතාව මේ කියලා තියෙන්නේ කියන එක පේනවා. ඉතින් මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මේ පරාමාසගත වුණා නම් ඉතින් එහෙනම් මෙන්න මේ මමින්කාරය කියන එක සම්පූර්ණ වෙනවා. මේ මමින්කාර ඒරියා එක මේකේ ලකුණු කරලා තියෙනවා. පේනවද? මේ විදිහට තමයි අපේ මමින්කාර කතාව ඇවිල්ලා තින්නේ. ඉතින් ඒකට තමයි මෙහෙම රවුමක් හැදුනහම තමයි අපි මේ අත්තා කියලා මෙතනින් අපි ලකුණු කරගෙන තියෙන්නේ. අර පල්ලෙහායින් අත්තා කියන්නේ පහ පහ පස්වෙනි රවුමේ පස්වෙනි එක අත්තා කියලා කියනවා නේද? එතකොට අර පහ තුන වෙලා මේක මේ පැත්තට සංස්කාරයන් නිට්ටයයි කියලා මේකට ආවා. ඉතින් හරින් නිකන් ජරාවුන් නිට්ටය වෙලා වගේ තමයි. මමංකාරයක් ඇති වෙලා ඔන්න දැන් අපේ අත්තා කියන කතාව ඇති වෙලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ පහ හතර කියන්නේ පරාමාසය. පාපා කිව්වාම අත්තා. එතකොට අපිට ওই පාපා අත්තා කියලා ලකුණු කිරීම කොච්චර සාධාරණද කියලා දැන් අපිට පේනවා. මේ විදිහට ඇති වෙලා තමයි අපේ අත්ත කතාව ඇති වෙලා තියෙන්නේ. මෙතනින් පෙන්නනවා මේ විදිහට මේ කාමරාග අනුසය මගින් සීලප්පත උපාදානයෙන් තහවුරු කරන්නේ කියලා. ඒ කියන්නේ කාමරාග අනුසය මේ පැත්තෙන් එන්නේ කාමරාග අනුසය නේද? මෙතන තියෙන සීලප්පත උපාදානය අපිට ඉතිරිසෙලා බැලුවේ ඒකම තමයි තහවුරු කරන්නේ. කාමරාග අනුසය මගින් කියනවා අපි සීලප්පත උපාදානය අපි අනාගත භවයේ දෙඩිව ගන්න. එයා ඒක තහවුරු කරනවා. එන්නේ එන්නේ. එතකොට දැන් රවුම් වශයෙන් අපි බැලුවාම අපි දන්නවා අටවෙනි රවුමෙන් පස්සේ අපිට දික්ටි ආශ්‍රය කියන එක ඇති වෙනවා. දහවෙනි රවුමෙන් පස්සේ අවිද්‍ය ආශ්‍රය, 11වෙනි රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්තා වුණා කියලා අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේදී ඉගෙන ගැනීමක් කියන එක කළා. දැන් අපි එහෙනම් ඊළඟ පස්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි දන්නවා මේ පස්වෙනි ස්ලයිඩ් එකේ මේ මිච්ඡා දික්ටි යගේ නේද මෙතනින් ගලනවා කියලා ලයින් 6 එකේ මේ උද්දච්ච මානාගේ තමයි එනවා කියලා කිව්වේ නේද? එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ ලයින්ස් එක හරහා ඒක ගතියද උද්දච්ච මානාගේ පැමිණිලා මමංකාරයට අපි එකතු වෙන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය. මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්කව වෙලා තමයි අහංකාරය කියන එක අපිට ඇති වෙන්නේ. අපේ යම්කිසි මමංකාරයක් අපි ඉස්සෙල්ලා පෙන්වන්නේ අර මමංකාරය ඇතිනවා කියලා. ඒකට දැන් එක්කව වෙනවා මිච්ඡා දිට්ඨිය යගේ. මිච්ඡා දිට්ඨිය යගේ එකතු වුණාන් පස්සේ අපිට අහංකාරයේ ත්‍රාහංකාරයේ අර්ථ දැක්වීම වෙන මමංකාරයට ධන මිච්ඡා දිට්ඨිය තමයි අහංකාරය කියලා කියන්නේ. එතකොට ඒ බයගතිය ඉඳන් ඒ ශෝකයට පැමිණීම කියන එක විතරක්ම නෙමෙයි අපි දන්නවා පරිදේවී ඉඳන් ශෝකයට එන්නව පාරක් තියෙනවා කියලා. ඒ කියන්නේ පරිදේවයෙන් මෙතනින් ඇති වෙන බයගතියට බයගතිතාවනම් පල්ලෙහැට ආවා ව්‍යාධිය කියන එක ඇති වෙනවා. ව්‍යාධියෙන් අපි එනවා ශෝකයට. ඒ ශෝකයට ආවනම් අපි ආපහු ජරාවට යනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට අන්නේ ධර්මයන් එහෙමනම් අපි මෙතන ලකුණු කරලා තියෙනවා. අර බයගතිනම් ඇතිවෙන්නා වූ කතාවට අමතරව මෙතන මේ පරිදේවේ ව්‍යාධිය ශෝකයේ ශෝකයෙන් ජරාවට ඇති වෙනවා කියන එක. ඉතින් මෙතනින් එන්න එන්න මොකද්ද අපිට ඇති වෙන්නේ? එහෙමනම් දැන් බලන්න මේ වේදනාවේ ව්‍යාධියන් කියනවත් ජරාවට එකතු වෙලා තියෙනවා නේද? සංඥාවේ ජරාවට අමතරව ව්‍යාධිය කියන එකත් හතර තුන ව්‍යාධිය. වේදනාවේ ජරාව, සංඥාවේ ජරාවට තන් ඩබල් වෙලා මොකක්ද ආව එකතු වෙන්නේ? වේදනාවේ ජරාව කියන එක ඇති වෙලා තියෙනවා. ඒකත් එකතු වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාවේදී අපිට පේනවා අපේ නම් සුඛයයි කියලා අරගෙන තියෙන්නේ මොකක්ද? සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම. වැඩේ දැන් එන්නේ උඩු දුවනවා නේද? දැන් මේක තවත් ටිකක් කම්ප්ලිකේට් වෙනවා. මේකට තවත් එකතු වෙන්නව දෙයක් තියෙනවා. ඒක තමයි ওই මිච්ඡා දිට්ඨිය කියන එක මේ ලයින් 6 එක හරහා ගමන් කරනවා. එතකොට එහෙමනම් මිච්ඡා දිට්ඨික අගයත් බයාගති ව්‍යාදි ශෝක ජරා කියලා එනවා. නේද? මේ මිච්ඡා දිට්ඨික අගයත් මෙතනින් මෙහිම ඇවිල්ලා මේක දිගේ එනවා. ඉතින් බයාගතිට ආවනම් එහෙනම් අපිට ආපහුත් පේනවා අර ව්‍යාදි ශෝක හරහා ඒකේ ගමන් කරනවා. එහෙනම් මිච්ඡා දිට්ඨියත් මේකට එකතු වෙනවා. ඒ කියන්නේ අපේ සංඥාවේ ජරාව, වේදනාවේ ජරාව සහ මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙනවා. එහෙනම් 5 වෙනි ස්ලයිඩ් එකට ගෙන ගමු. දැන් එතකොට ওই විදිහට අපිට පේනවා 5-3 ජරාව. ඉතින් ඕක තව දිගට යනවා. 5-4න් 6-4 ආදී වශයෙන් දිගින් දිගටම ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට 5-3 සංඥාවේ ජරාව හරහා මිච්ඡා දිට්ඨික අගේ ඊට පස්සේ අපිට ඒ එකතු වෙලා ඇති වෙලා තියෙනවා කියන මතයක් අපිට ඇති වෙලා තියෙනවා. දැන් ඔන්න ওই අවස්ථාව වෙනකොට ඒ කියන්නේ අපිට ඔය ඇත්තම කියනවනම් ඕක එකතු වෙලා තියෙන්නේ කැඩිච්ච මිච්ඡා දිට්ඨිය ඉන්නේ නේද? මිච්ඡා දිට්ඨිය කියන ඒවා අපිට බිදි බිදි මේකට එකතු වෙමින් යනවා කියන එක තියෙනවා. ඒ අවිජ්ජා කියලා කියන්නේ මිච්ඡා දිට්ඨිය නිසා විඥානීය පැවතීම කියන එකනේ. ඉතින් දැන් ජරා වෙනවනම් අපිට තේරෙනවා ඕක පවතින්නේ නැහැ කියලා නේද? එතකොට ඉතින් අපේ දිට්ඨිය කියන හැදෙනවා. එතකොට මම හදපු දිට්ඨි කැඩෙනවා නේද කියන ඒ හදනදී කැඩෙනවා නේද කියන අර්ථයක් තියෙනවා. ඒක නිසා පරිදීයවිලා දිට්ඨි මිදෙනවා නම් අපේ විශ්වාසය කියන එක අපේ කඩ වෙනවා කියන එක තියෙනවා. ඒක හරියට දැන් ඔය මොකක් හරි එකක් හදපු මිනිස්සේ වේල්ලක් හරි මොකක් හරි එකක් හැදුවා කියන්නකෝ. ඒක බිඳිලා යනවනේ නේද? කැඩිලා ගියාට පස්සේ ඉතින් මේ මිනිස්සයා කල්පනා වෙනවනේ, අනේ මං හදපු වේල්ල කැඩිලා ගියා. දිට්ඨිය බිඳිනවා. ওই දිට්ඨිය බිඳිනවා කියන එක අපිට හරීම මේ ශෝකයක් ඇති වෙන්නා වූ දෙයක්. ඒ කියන්නේ රූපය කමක් නෙන්නේ එක අතකට බැලුවාම. ඊට වඩා ධර්මයේ මේ දිට්ඨිය බිඳිනවා කියන එක. මොකක් හරි එකක් අපිට තියෙන්නේ මේක පවතිනවා කියන එක. අන්නේ ඒක දැන් ඕගොල්ලෝ එක බඩුවක් සල්ලි දීලා ගන්න පුළුවන්. ඒ බඩුව කැඩුනට ඕගොල්ලෝ හිතනවා නෑ මේකෙදි මේක ලාභයක බඩුව අරගෙන මට මේක මම එහෙනම් හොඳ බඩුවක් ගන්න. සල්ලි ටිකක් වැඩිපුර දීලා ගන්න. ඒකත් කැඩෙනවා. අන්න එහෙම කැඩුනහම පස්සේ මොකද වෙන්නේ? ටිකක් වෙලා ගියාම පස්සේ තමන්ගේ එහෙනම් එකක්වත් මට නැති කියලා අර දිට්ඨිය කියන එක බෙදෙනවා. අන්න අර දිට්ඨිය බෙදුනට පස්සේ තමන් ලොස්. ඒක මට පෙන්වන්න පුළුවන් මේ කම්පියුටර් වලින්. මේ කම්පියුටර් ගත්තාම කැඩෙනවා. ඈ ඉතින් විශේෂයෙන් මේ මම පාවිච්චි කරන කම්පියුටර් මොකද මම නිතරම මේ USB port එකට ගහනවා ගහනවා හැම වෙලද දටහන්ට මේක කරලා බලුවාම ඉතින් කැඩෙනවා. ඉතින් ඒ පාර දැන් හොඳ එකක් ගන්නවා. කවුරු හරි එක්කෙනෙක් අරන් දුන්නා කියන්නකෝ මේක අරන් දීපු එකක් තමයි හොඳ එකක් අරන් දුන්නේ. නැත්තම් මේක මාස 3කින් කැඩලා යනවා. තේරෙනවද? මේක වැඩියෙන්ම ගන්න දීලා ගත්ත එක. එතකොට දැන් තේනව නේද මට එහෙමනම් නෑ නේද මේ වැඩසටහනක් කරන්නවත් කම්පියුටර් එකක් හරි එකක් නැහැයි කියන අර්ථය තියෙනවා. අන්න දිට්ඨිය බෙදුණා. කවුරු හරි කියනවනම් නෑ මෙන්න මේ කම්පියුටර් එක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැයි කියලා. අන්න එහෙම එකක් ලෝකේ තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දිට්ඨිය බෙදිනවා කියන එක හරි ධර්මයි. අර රූපයට වඩා ඒක බොහොම තදි බලපානවා කියන එක තියෙනවා. එතකොට අන්න ඒක නිසා පරිදේවයන් ඇති වෙනවා. විශ්වාසය කියන එක කඩ වෙනවා කියන එක තියෙනවා. එතකොට තව උදාහරණයක් තමයි මේ කවුරු හරි එක්කෙනෙක් මේ අසනීප වෙලා ඉන්නවා. ඒ අසනීප වෙලා ඉතින් මෙයාට බේත් දෙනවා. බේත් දුන්නාට හොඳ වෙන්නේ නැහැ. ඒ හොඳ වෙන්නේ නැති වුණාම තව එක්කෙනෙක් කියනවා මෙන්න මේ පෙත්ත බීලා බලන්න. ඉතින් මේ මනුස්සයාට මේක ගැන එච්චර විශ්වාසයක් නැහැ. අනේ එහෙනම් දෙන්නකෝ බලන්න කියලා ඒක අරගෙන ආපහු කටේ දා ගන්නවා. ඒ කියන්නේ අපි කොහොම හරි එල්ලෙන්නම හදන්නේ මේ අත්තා කියන එක මේ පවත්තා ගන්න නේද? එතකොට ඒ රූපේ ස්පර්ශ කරමින් වේදනාවේ අපි එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් අපි කතා කරලා මේ දිට්ඨිය බෙදෙනවා කියලා. මේ දිට්ඨිය බෙදෙනවා නම් මිච්ඡා දිට්ඨියට පාර වදිනවා. මිච්ඡා දිට්ඨියට පාර වදිනවා නම් දැන් මමංකාරයට අහංකාරය එක්කවල මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්කවල තමයි අහංකාරය. දැන් මිච්ඡා දිට්ඨිය ගැලවිලා ගියොත් මොකද වෙන්නේ? මිච්ඡා දිට්ඨියට පාර වැදුනා නම් දැන් එහෙනම් අහංකාරය කියන එකට පාර වදිනවා. මොකද ඒකට එක්කව කරලා නැති වෙන්නේ. එතකොට ඒ අහංකාරයයි මමංකාරයයි එකට හිටිනවා කියන එක එහෙනම් නැති වෙනවා. ඒ දෙන්නට එකට ඉන්න පුළුවන් කමක් නැත්තේ නේද? දැන් එහෙමනම් වුණොත් මොකද වෙන්නේ? ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මමංකාරය විතරයි. එතකොට මමංකාරය කියන එක අපි දන්නවා ස්පර්ශ වේදනා මමංකාර නේද? බුදුහාමුදුරුවෝ කිව්වනේ චක්කුං අනත්තා රූපං අනත්තා කියලා නේද? ඒතර මේ මමංකාරය දැන් අත්ත සංඥාව කියන එක අපිට හරියට පැහැදිලි වෙනවා ඒ විලහව ගත්තාම. එතකොට මේක නේද කිව්වේ කියන එක පේනවා. ඒ කියන්නේ සංඥාව ජරා වේදනාව ජරා දිට්ඨියත් බිඳිලා. දිට්ඨියත් බිඳුනට පස්සේ එහෙනම් අත්තත් බිඳෙනවා. අත්ත කතාව කියන එකත් බිඳෙනවා. එහෙමනම් ඉතුරු වෙන්නේ මොකද්ද? ඇහි ස්පර්ශය විතරයි. අන්න බුදුහාමුදුරුවෝ චක්කෝ ගන්නත්තා. තේරුණා මේ කියන්නේ? අරක එකතු කරලා හදාගත්ත කතාව. ඒක බිඳිලා ගියාන් පස්සේ අන්තිමට තියෙන්නේ මේක. එතකොට බුදුහාමුදුරුවෝ කිලිම කිව්වා චක්කෝ ගන්නත්තා සෝතං ගන්නත්තා කියන එක. හරි ලස්සනට ඒක පේනවා. අන්ත සංඥාව කියන එක හොඳ ලස්සනට වැටහෙනවා. දෙයකදී අපි තේරුම් ගත්තේ මමංකාරය කියන එක හැදෙන හැටි අපි බැලුවා. අර ධාරාව ගලාගෙන ඇවිල්ලා මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්කවගලා අපි අහංකාරය කියන දිට්ඨිය කියන එක බිඳුනට පස්සේ අන්න අහංකාරය කියන එකට එනවා පාරවදී. මමංකාරය කියන එක තනි වෙනවා. මමංකාරය තනි වුණා. මමංකාරය ඇතුළුනේ ඇහැයි රූපයයි ස්පර්ශ වෙලා වේදනාවේ ඇති වුණා උදේ. ඉතින් දැන් ඇතුළේ බුදුහාමුදුරුවෝ මුලටම පෙන්නවා මේකේ චක්කුම් අනත්තා සෝතම් අනත්තා කියලා. බුදුහාමුදුරුවෝ අර දුකටම ගිහිල්ලා පෙන්වන්න ඕනේ නැහැ. මේ විදිහට අයින් වුණාම තමයි අන්න අනත්ත සංඥාව කියන එක ඒක පැහැදිලි වෙන්නේ. ඉතින් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔයගොල්ලෝ දන්නව අර කලහ විවාද සූත්‍රයේ දෙකේ ඩයග්‍රෑම් එකේ අපි ටිකකට ඉස්සෙල්ලත් බැලුවා. අර නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡානි දානානි පරිග්‍රහණී කියලා එහෙම බලලා තියෙන්නේ. ඒතර පරිග්‍රහය නිසා අර මගේයි කියලා බැඳෙනවා. ඇස මගේ කන මගේ ආදී වශයෙන් අපි බැඳෙනවා කියන එක තියෙනවා. ඉතින් පරිග්‍රහය නිසා ඒ මමන්ති මන්තියක් ඇති වෙනවා, මමංකාරයක් කියන එක ඇති වෙනවා. දැන් අපි කතා කරේ මමංකාරයෙන් නේද නේද? එතකොට තණ්හාව නිසා පරිග්‍රහය ඇති වෙනවා කියන එක අපි දන්නවා. එතකොට වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් පරිග්‍රහය, පරිග්‍රහයෙන් මමංකාරය, මමංකාරයෙන් සුඛ සංඥාව එහෙම ඇති වෙනවා කියලා, ඒකින් ස්පර්ශයට යනවා කියලා අපි ඉගෙන ගත්තා නේද? එතකොට දැන් එහෙමනම් අපිට පේනවා ඒ මේ වේදනාව තුළ අපිට යම්කිසි වේදනාවක් අපි මෙතන කතා කරනවාද, මේ වේදනාව තුළ අපිට තියෙනවා අර රූපේ ජරාවත්, ඒ ජරාව නිසා ඇතිවෙච්ච සංඥාවේ ජරාවත්, පවතිනවා කියන දිට්ඨිය, බිඳීම නිසා ඇතිවෙන අවිශ්වාසයක් කියන එක තියෙනවා. අපේ වේදනාව තුළ ওই තුනම තියෙනවා. ඒකනේ අපි වෙලක් වෙලාවට හරි බය, වෙලක් වේදනාවන් ගිනියව ගන්න හරි බයයි නේද? මොකද මෙතන පේනවා අපිට මේකේ ඔක්කොගෙම ජරා විඥානයක් දන්නවනේ මේ වගේ. එතකොට ලෙඩක් තමයි හම්බ වෙන්න යන්නේ කියලා ගන්නේ නැතුව ඉන්නේ හදන මනුස්සය නේද? එතකොට මේකේ ඔක්කොම තියෙනවා. දැන් එතකොට ඒ නාමකායේ පටික සම්පස්සේ මෙන්න මෙතන ලකුණු කරනවා අපි නාමකායේ පටික සම්පස්සේ. මේක අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. මේ පැත්තෙන් සංස්කාර නිසා මේක ඇති වුණාට පස්සේ මේ පැත්තෙන් මේක ඇති වෙනවා නේද? මේ පැත්තෙන් ඇති වෙනවා මේ ඒරියා 6 නේ. ඒක නිසා මේ පැත්තෙන් ඇති වෙලා ඊට පස්සේ මේ විඥාන ධාරාව පවත්නවා කියලා ඒක කළා. ඉතින් මම විස්තර කරන්න යන්නේ නැහැ ආපහු. එතකොට මෙතන තියෙනවා මේ නාමකායේ පටික සම්පස්සය. ඉතින් පටික සම්පස්සය කිව්වම හිතන්න මොකද? බ්‍රෝකන් වීල්ස්. පටික වෙලා තින්නේ ඒකයි. දිට්ටිම් බිඳිලා. ඒක නිසා තමයි මේ විදිහට ඇති වෙලා තියෙන්නේ. ඉතින් එයා මේ පටික සම්පස්සේ මෙතනදී කියනවා මේ රූපයේ සුභ වශයෙන් එයා කියන නාමකායේ පටික සම්පස්සේ. ඉතින් දැන් හොඳට ලස්සනට ඒක පේනවා. ඇයි මේ කියන්නේ කියන්නේ. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද මේ? රූපකායේ අදිවචන සම්පස්සේ. ඒක සුඛයයි කියලා අපි කියනවා. මේ දකුණු ට්‍රයැන්ගල් එකේ ඉඳන් වන් ට්‍රයැන්ගල් එකට එනවා කියන්නේ. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. සම්මා දිට්ඨිය තියෙනවා නම් අපිට මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. අර ප්‍රෝකන් මිච්ඡා දිට්ඨිය අපි කතා කරේ ඉතල සම්මා දිට්ඨිය තියෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ඒ සම්මා දිට්ඨිය සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට මේ සම්මා සතිය උගලන්ට පේනවා. මේක එක මෙතන නේද මුළු සතර සතිපට්ඨානිය මේකේ දැක්කිනවා. ඉතින් පුදුමාකාර ධර්මයක් කියලා කියන්න පුළුවන්. දැන් නම් තවත් පුදුමාකාර විදිහට ඒක පේනවා. එතකොට මෙතන මේ ජාති ඉඳන් ජරාවට යනවා කියන එක අපි දන්නවා. ඉතින් අපි දන්නවා ජරා වෙනවා, ව්‍යාධි මරණය කියන එක ඇති වෙනවා කියලා. ඉතින් මැරෙනවා නම් අපි කල්පනා කරනවානේ අර අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක නේද? එතකොට අත්තා නිත්‍යෙක් කොයින්ද? මැරෙනවා නම් නිත්‍යභාවයක් නැහැ. ඉතින් නිත්‍යභාවයක් නැත්නම් අත්තෙක් කියලා මම මොකද්ද අල්ලගෙන ඉන්නේ? අන්තිමට මේ රූපයයි කියන කතාව අපි එනවා. එතකොට ඒ දැන් මෙතන අපි කල්පනා කරන්න ඕනේ ඒ ජාති ජරා කියන එක වශයෙන් බැලුවහම රූපේ ජරාව, වේදනාවේ ජරාව, සංඥාවේ ජරාව, සංස්කාර ජරාව, නිකන් නෙමෙයි මේ ජරාව අපි කතා කරන්නේ. එතකොට මේ විදිහට මේ ජරා ස්වභාවයේ ඇත්තෙන් ඒ සංස්කාර වලින් විඥානීය පැවතීමක් නැහැ. නිත්‍යභාවයක් නැහැ. ඒ කියන්නේ මලකඩ කාපු යකඩ ඇනේ තමයි සිහි වෙනවනම් ඒකෙන් හදන භාණ්ඩයක් කිසිම භාණ්ඩයක් පවතින්නේ නැහැ. ඉතින් මේ මලකඩ කාපු යකඩ ඇන තමයි හැම තැනම තියෙන්නේ. ආයතනික වේවා, gedaraka weewa, පුද්ගලියෙක් වේවා, ඔක්කෝම මලකඩ කාපු යකඩ යන්නේ. එතකොට ඇතුලේ දිරණ ස්වභාවය පිටින් අපිට කොයි ආකාරයකට පෙනුනත් විනාකාරයකට මේ ලස්සනයි ආදි වශයෙන් පෙනුනත් ඇතුලින් දිරනවා කියන එක තියෙනවා. ඉතින් මෙතන මේ අපි දැන් බලලා තිබුණා වූ ධර්මයන් එක පොඩ්ඩක් සම්බන්ධ කරනවා නම් මෙතන තියෙන්නේ මොකද්ද? මේ තමයි හය සතියේ. හය සතිය වශයෙන් අපි ලකුණු කරන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. මේ කතා කරන්නේ තුන සතිය. මේ කතා කරන්නේ එක සතිය. ඔන්න සති තුනම මෙතන තියෙනවා. හරිම ලස්සන. ඒකයි මම කිව්වේ මේක පොඩි දෙයක් නෙමෙයි කියලා. අර නිබ්බාන ධාතු ටික බලපු කට්ටියට හරි ලස්සනට පේනවා. ඒකයි සති තුනම මේක ඇතුලේ තියෙනවා. සම්පූර්ණ සතිපට්ඨානෙ මේ තියෙනවා. මේකේ පුදුමාකාර ධර්මයක් එතන තියෙනවා. එතකොට දැන් අපි දන්නවා දැන් ওই නන්දිය කියන එක අපිට තියෙනවනම් ඒකෙන් චේතනාව, චේතනාවෙන් ඉදන් සත්‍යය කියන එක. ඉතින් මේ විදිහට අපි දන්නවනම් මේ ජරා වෙනවා කියලා කෙනෙක්ගේ ඒ පුද්ගලයාට ඉතින් නන්දියක් ඇති වෙන්නේ නැහැ නේද? නන්දිය කියන එක එහෙම බැහැලා යනවා කියන එක තියෙනවා. එතකොට ඉදන් සච්චේ ඉඳන් එහෙනම් පරිදේවිය කියන කතාවට එන්නේ නැහැ කියන එක පේනවා. අර ලයින් 5 අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවේ අර ජරාව ඉන්නව කියන එක බහැලා යනවා කියන එක. එතකොට ඒ සංස්කාරය නිසා විඥානීය පැවතීම කියන එක එහෙමනම් අපිට සිද්ධ වෙන්නේ නැහැ කියන එක පේනවා. අන්න ඒ වෙලාවේදී උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. ඒ ලයින් 5 කියන එක අර ඉඳන් සත්‍යයෙන් ඉඳන් ගලාගෙන ඉන්නව කියන එක ගැලවිලා යනවා කියන ස්වභාවය. ඊළඟට ආපහු පෙන්නනවා අපේ ලයින් 6 එක. මතකනේ ලයින්ස් ටික නේද? ඒ කියන්නේ මම පෙන්නනවා මේ ලයින් 5 කියන එක එක පැත්තකින් ගැලවිලා ගියා. ඒ කියන්නේ අර චේතනා ඉඳන් සත්‍ය පරිදේව වෙනවා කියලා ඒක දැනගෙන අපි කරන්නේ නැහැ කියන එක. උපේක්ඛා ඉන්ද්‍රිය තියෙනවනම් මේ පහ කියන එක කැපිලා යනවා. ඊළඟට මෝහේ ඉඳන් ඉන්නව එක ඒ ලයින් 6 කියන එකත් ඒක කැපිලා යනවා කියන එක තියෙනවා. සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. සංස්කාරවල නිත්‍යභාවයක් නැත්නම් මේක නිසා අපිට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ඒකකට මතකද ප්‍රඥාව ඇති වෙනවා කියන්නේ අර ශ්‍රද්ධාවට කියන එකට අපිට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ අපේ මාන්නේ නියෝක වැළක්වේ. අපි රස්සාවක් කරගෙන හරි ජීවත් වෙනවා කියන කතාව නේද? එතකොට ඒක අයින් කිරීම කියන එක තියෙනවා. ඒක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙමනම් අපිට උද්දච්චය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. උද්දච්චය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් නමුත් මෙතනදිත් මේක අවසන් වෙන්නේ නැහැ. ඒ හේතුව මොකද? මේ තණ්හාව නිසා අර ඉන්නව මේ හතින් පරාමාසෙන් ඉඳන් ඉන්නව එක තියෙනවානේ. හබ් එකකින් වෙන්නව එක මැද්දේ නේද? පාත්‍රයෙන් ඉන්නව එක ජූස් ගලනවා වගේ ඒකෙන් එකතු කර ගන්නවා කියන එක තියෙනවා. ඉතින් බුදු පියාණන් පැවසුවා පෙර කලා. ඒ කියන්නේ 5 සහ 6 මගින් කලින් පැවතුවා යන්න සමග සසඳීම තියෙනවා. අන්න ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් 5න් 6න් ආවේ නැති වුණාට මම හදපු ගේ කලින් හදපු ගේ පැවතුණා. අන්න ඒ අර්ථයෙන් මේ ගේනේ කැඩුනේ. කලින් හදපු ගේ දැන් මේ භවයේ මේක කැඩුනා නම් කල්පනා කරන්න කලින් එකේක හොඳට තිබුණානේ. නේද? අන්න ඒ වගේ තමන්ගේ අර තණ්හාව නිසා මේකේ හතෙන් පාරේ දිගේ ඉන්නව එක එනවා. එයා බොහොම කාලයක් අපිත් එක්ක එකට ඉඳලා තියෙනවා. නමුත් මේක පවත්වන්න පුළුවන් කමක් විදිහක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් මේක පවත්වන්න පුළුවන් කමක් නැහැ. ධානයකට ගිහිල්ලවත් පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා කියනවා. එතකොට මේ අත්තායයි කියලා ගත්ත එක එහෙමනම් අපිට නැති වෙලා යනවා. අර සංස්කාර මේ කතාව අපි අයින් කරායින් පස්සේ මොකද වෙන්නේ? අත්ත කතාව. දැන් අපි දැක්කනේ ඉස්සෙල්ලා අර රූපය ජරාව ගත්තේ අත්ත කතාව හින්දා. අත්ත ගත්තේ සංස්කාර නිසා. මේ සංස්කාර කතාව අපි අර දිට්ඨිය බෙදලා මේ විදිහට ගලවගෙන ගියාට පස්සේ එහෙමනම් අත්ත කතාව කියන එක ගැලවිලා යනවා. ඉතින් අන්නේ අවස්ථාවේදී ආකින්චන විමුක්තිය කියන එක ඇති වෙනවා. ඒ සතීන්ද්‍රිය මගින් අර ඒ කියන පොයින්ට් එක තියෙනවානේ බෙල් ෂේප් කර්ව් එකේ. ආන්න ඒක ඒ හදින එක නවත්තනවා. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානී හට ගැනීම කියන එක නවත්තනවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි 6 වෙනි 9 වෙනි ස්ලයිඩ් එකට ගියොත් අපි හිටියේ 8 වෙනි ස්ලයිඩ් එකේ. 8 වෙනි ස්ලයිඩ් එකේ තමයි මේ ABC කතාව කතා කරන්නේ. එතකොට මේ ඒකේ අපි දැන් ඉගෙන ගත්තා මේ ඉන්ද්‍රියන් මගින් මේක මේන්ටේන් කරන්න බෑයි කියලා ගත්තාම සතීන්ද්‍රිය මගින් මෙන්න මේ A කියන පොයින්ට් එක හදන එක නවත්තනවා කියන එක. එතකොට මේක නැමතුයෙන් පස්සේ අපි ඊළඟ එකට යමු. දැන් අපිට පේනවා එහෙමනම් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? මේ එළියේ තියෙන වතුර තටාකේ නේද? අවිද්‍යාශ්‍රවයෙන්, කාමාශ්‍රවයේ, දිට්ඨියාශ්‍රව මේ විදිහට මේකේ කැරකි යන්නව කියනව සම්බන්ධතාවය. ඉතින් මේක කපන්න පුළුවන් ඊ ධර්මකාරණා ටික තමයි මේ පෙන්නන්නේ. සතියයි, ප්‍රඥාවයි, සමාධියයි කියන එක. අන්නේ තුන භාවිතා කළා මේක කපන්න පුළුවන්කම කියන එක තියෙනවා. මේක කපනකොට නිතරම හිතන්න දැන් අපිට පේනවනේ සතිය මෙතනින් ලිව්වනම් එහෙනම් එයාට මේ පැත්තත් කපන්න පුළුවන් මේ පැත්තත් කපන්න පුළුවන් කියලා අදහසක් කෙනෙකුට එනවා. එහෙම හිතන්න එපා. ඒක නිතරම හිතන්න. මෙයා කපන්නේ මේ පැත්තෙන් ඉන්නා වූ ධර්මයේ. සතිය දක්වා අපි හිතුව මේක ක්ලොක් වයිස් කරකිනවා කියලා නේද? එතකොට මේ පැත්තෙන් ඉන්නා වූ ධර්මයන් තමයි මේ සතියෙන් කපන්නේ. මෙන්න මේ ධර්මයන් තමයි ප්‍රඥාවෙන් කපන්නේ. මෙන්න මේ ධර්මයන් තමයි සමාධියේ කපනවා කියන එක හිතන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා මේ ජරාවන රූපය කියලා දන්නවා. රූපේ ජරා වෙනවායි කියලා දන්නවනම් අපි මානයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංඥාවන් ජරාව, වේදනාවන් ජරාව, සංස්කාරයන් ජරාවන් අපි බැලුවනේ දැන් ජරා ධර්මයන්. එහෙමනම් අපි මේ B කියන පොයින්ට් එක අර බෙල් ෂේප් කර්ව් එකේ උඩ B කියන පොයින්ට් එක අපි හදන්නේ නැහැයි කියලා කියනවා. ඒක කරන්න බැහැයි කියලා එයා දැනගන්න. B කියන පොයින්ට් එක හදන්න බෑ. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? අපි මේ දිට්ඨි ආශ්‍රයයට පැමිණින්නා වූ යම්කිසි ධර්මයන් තියෙනවද? ඒ කියන්නේ මාන නොවේ නම් දිට්ඨි ආශ්‍රයයත් ඒට පැමිණින්නා වූ ධර්මයෝත් කියනේම දෙකම බැහැගෙන යනවා. ඒක සබ්සයිඩ් වෙනවා, බැහැගෙන යනවා. මාන නොවෙනවා නම් අපිට මෙන්න මෙහෙම දෙයක් පෙන්වනවා. පුන පුනා මිය යන විඥානීය සෑදී හැකිද? මේ රහතන් වහන්සේගේ වචන. මේක නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙන්න. මේ නිසා දිට්ටි ආශ්‍රව නොවේ කියලා කියනවා. කුමක් නිසාද? චේතනාව ගලවා දමා ඇත කියලා. ඒ කියන්නේ මේ හැදෙන්නා වූ විඥානෙ මිය යනවා. හදන හදන විඥානෙ මිය යනවා නම් අන්න සතීන්ද්‍රිය අපිට උදව්වක් උපකාරයක් කරනවා. මෙතනින් ඇති වුණා වූ සතීන්ද්‍රිය උදව් උපකාර කරනවා මේ ප්‍රඥාවට. එයා පෙන්නනවා මේ මේක මෙරි මෙරි යනවා. මේ බෙල් ෂේප් කර්ව් එකේ මේ උඩ මෙරි මෙරි යනවා. මේ මෙරි මෙරි යන්නා වූ එක මට නැවත හදන්න පුළුවන්ද? කුණුකුණා මේ යන විඥානේ නැවත සෑදී හැකිද කියලා එයා අහනවා. එතකොට මේක කරන්න බැහැ කියන එක පෙන්වයන් පස්සේ ඉතින් සතීන්ද්‍රිය තමයි මේ ප්‍රඥා ඉන්ද්‍රියට උදව් කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ දිට්ඨි ආශ්‍රය කතාව කියන එක ඒක නිසා නැති වෙනවා. මේ ප්‍රඥාවෙන් ඒක අයින් කිරීමක් කියන එක තියෙනවා. ඉතින් ඒක සඳහා ඉතින් චේතනාවන් කියනවා ගලවලා දාලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එක බලනකොට නිතරම අර මම පෙන්වන්නේ අර සාපගම සූත්‍රයේ අර කාරණා මේ විදිහට ඩයමන්ඩ් එක කපනවා කියන අන්නේ අර්ථය ඇතු බලන්න ඕනේ. මොකද මේ ඩයග්‍රෑම් එක හරවල ඇඳලා තියෙන හින්දා ඕගලන්ට එකපාරටම පැටලෙන්න පුළුවන්. මොකද සමාධි ඉන්ද්‍රිය කියන එක ගත්තාම දැන් අවිද්‍යාශ්‍රය අපි ලියන්නේ එහා කෙරවලින්නේ නේද? දැන් පොඩ්ඩක් මේක කරපෝලයි ලියලා තියෙන්නේ. එතකොට සමාධි ඉන්ද්‍රිය මගින් අර සංස්කාරයන් නිකපන්නේ අපි පෙන්වන්නේ අර මෙතන මේ ඉදන් සත්‍යයේ ඉඳන් ගමන් කරනවා මේ බය අගතිය දක්වා. එතකොට සංස්කාර ඒ කියන්නේ මානපාර නේද? අන්න ඒක වළක්වනවා කියන එක තියෙනවා. අවිද්‍යා ආශ්‍රය කියන එක යසිද්ධ වෙන්නේ නේ. මානෙ අඩු නිසා අපිට සමාධිය කියන එක තියෙනවා. මානෙ තියෙනවා නම් සමාධිය නෑ. එතකොට ප්‍රාණඝාත වලින් යා වැළකෙනවා කියන එක තියෙනවා. ඉතින් සමාධිකා සහගත චitte ඒ සංස්කාර පවා හොඳයි කියලා. ඒ කියන්නේ චිත්ත සංස්කාර පවා හොඳයි කියලා එයා ගන්නෙ නෑ. සමාධි සහගත චිත්ත සංස්කාර තියෙන ධානය ඒවවත් හොඳයි කියලා එයා ගන්නෙ නෑ. ඒව පිළිගන්නේ නෑ කියන එක තියෙනවා. ඒ පෙරගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය තියෙනවනේ. අර බයගති ඉඳන් වේදනාව දක්වා ඉන්නා වූ එක අන්න ඒවා ඒ සමාධි ඉන්ද්‍රිය විසින් ඒකේ අයින් කරනවා. ඉතින් සමාධි ඉන්ද්‍රිය කියලා කිව්වහම ඉතින් කල්පනා කරන්න අර සාවකම සූත්‍රය අපි එතන පෙන්නවා. බයගති ඉඳන් වේදනාවට යනවා කියලා කිව්වහම එතන තියෙන්නේ අර අපි භාවිතා කරන විමුක්ති පාරිශුද්ධිය ප්‍රධානියන්නේ කියලා නේද? විමුක්ති පාරිශුද්ධිය කියලා කිව්වහම අර තුනම භාවිතා කරලා ධානයනුයි සීලේනුයි දිට්ඨියුනුයි කපලා එනවා. විමුක්තිය කියන සමාධිය කියවම මේක ඉහෙළම සමාධියක් මේ කතා කරන්නේ. අන්නේ ඒ සමාධියකින් අර බයගති ඉඳන් වේදනාවට යනවා කියන එකත් එයා කපලා දානවා කියන එක පෙන්නනවා. ඊළඟට ওই සතීන්ද්‍රිය කියන එක ඔය ශ්‍රද්ධා සහ විරී ඉන්ද්‍රිය මගින් නවතන ලද යම්කිසි ධර්මයක් ඒද ඒකේ නැවැත්වීම කියන එක මේ පවත්වනවා. අරය නැවැත්තුව ශ්‍රද්ධා විරී විසින් නැවැත්වවද යමක් එයා ඒක පවත්වනවා කියන එක. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් ඉතින් අපි දන්නෝ මේ තථාගතයන් වහන්සේ පැවසුවානේ මුසාවාද එපා නේද? ඒ ඉහෙළම සමාධි වලටවත් ඇලෙන්න එපා කියලා කිව්වා. විරී ඉන්ද්‍රිය මගින් රූපේ ස්පර්ශය කියන එක නවත්වනවා. මෙසේ සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැනගෙන සමාධි සහගතව ඉන්නවා. ඉතින් මේක තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඉතින් ඒකේ මතක තියාගන්න මේ සම්මා සමාධිය කියන්නේ දැන් අපි මොකක් හරි එකක් කරලා හත්වෙනි ධානයකට පැනගෙන හිටියා කියන එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පේනවනේ මේ විඥාන ධාරාව රූපයෙන් අයින් වෙලා එක පැත්තක මං වන් සයිඩඩ් කොයින් එකක හිටියට හරියන්නේ නැහැ. ඒ කොයින් එකේ අනිත් පැත්ත තියෙනවා නේද? දැන් අරූප ධානයට ගියා කියන්නේ කොයින් එකේ එක පැත්තකට ගියා වාගේ. හතරවෙනි ධානයේ ඉන්නකොට දෙපැත්තම පේනවා. ඒ කියන්නේ අරූප ධානය මේ පැත්තෙන් පේනවා, රූප කෑල්ල මේ පැත්තෙන් පේනවා. ඒකනේ බුදුහාමුදුරන්ගේ සම්මා සමාධිය. ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. ඉද්ධිපාද සහගත. හරි ලස්සනයි. ඒ කියන්නේ අර එක පැත්තකට ගියාට හරියන්නේ. ඕකම තමයි බුදුහාමුදුරු පෙන්නුවේ නා සංඥා සංඥා නා විසංඥා සංඥා කියලා හැම පැහැදිලි කළේ. ඒකේ මේ නිව සංඥා නා සංඥායතට ගියයි කියලා හරියන්නේ නැහැ. අරෝ නිරෝධ සමාපත්තියට ගියයි කියලා හරියන්නේ නැහැ. ඒකේ අර රූපේ විභූතේන පුසන්ති පස්සා වෙන්න නම් ඒ තමන්, ඒ කියන්නේ මම කැලෑවකට ගිහිල්ලා මේ කාන්තාව පුරුෂව බබාලා දකිනින්දා මට මේ ප්‍රශ්නේ වෙනවායි කියලා මම කැලෑවට ගිහිල්ලා ඉන්න කාලකල් මම ඉඳීවි. ගමට ආපු ගම කවුරු හරි දැක්කම කඩාගෙන මිදගෙන වැටෙනවා. හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියනවානේ හාමුදුරුවන්ටත් කැලෑවට ගිහිල්ලා භාවනා කරලා කැලෑවට වුලා ඉන්න එපා, ගමට ඇවිල්ලා බලන්න ඕනි කියලා. ආන් එතකොට පේනවා මගේ මේ නැතර වෙලා නෙමෙයි මේක තියෙන්නේ. අර ස්පර්ශ වෙන්නේ නැති නිසා තියෙනවා මේක ඇතුලේ. මේවා තියෙනවා. ඒතර සම්මා සමාධිය කියන එක හරි ගැඹුරු, මේ විදිහට ගත්තාම හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට මේ තුන්වෙනි භාවනාවට ඕගලන්ට භාවිතා කරන්න පුළුවන් මේ අටවෙනි ස්ලයිඩ් එකයි නවවෙනි ස්ලයිඩ් එකයි කියන එක. මෙතන මේ සතීන්ද්‍රියත් එක්ක අපි කතා කරානේ නේද? එතකොට ඒ අටවෙනි ස්ලයිඩ් එකයි නවවෙනි ස්ලයිඩ් එකයි තුන්වෙනි භාවනාව කියන එකට භාවිතා කරන්න පුළුවන්. ඒක ඔය භාවිතා කළා ඔකේ නිරෝධයට යන්නත් පුළුවන්. අපි පළවෙනි භාවනාව මුලින් කිව්වා නේද? එතකොට ඒ ඊළඟට ඔය දෙවෙනි භාවනාවට මේකේ ඒ මැද්දෙන් තිබෙනා වූ ඒ ධර්මයේ ටික තමන්ට කරගෙන ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. අපි ඉස්සෙල්ලා පෙන්වන්නේ මේ සබ්බාසෝ සූත්‍රයේ ඩයග්‍රෑම් දෙවෙනි එකේ නේද? ඒකේ මෙතන පෙන්වන එක පැත්තකින් මෙන්න මේ පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ නේද? මෙන්න මේ ටික බලලා ඉවර වෙලා ඊට පස්සේ තමයි කියන්නේ සංඥා ජරා කියන එක තේරුම් ගන්නෙ නැතුව අපි අර පස්සේ ඒවා බැලුවට එච්චරම තේරුමක් වෙන්නේ නැහනේ. එතකොට මෙතන මේ භාවනාව ලියලම තියෙනවා. මේ සබ්බාසව භාවනා කියලා. මෙන්න මේ කාරණා තුනනි බලන්න තියෙන්නේ. විරිය තුන නේද? ජරා වෙන රූපේ. ඒක තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එහෙමනම් විරියක් භාවිතා කරන්න ඕනේ ඒ ජරා වෙන රූපේ ස්පර්ශන වෙන්න. අනිත් අතට ගත්තයින් පස්සේ මම මෙහෙම ගන්නෙ මොකද? ජරාවට කැමති වෙලා තියෙන්නේ මොකද? අත්තා කියලා ගන්න නිසා. එහෙමනම් අත්තා කියන එක ගන්න නොගන්න අපි ඒක භාවිතා කරන්න ඕන. අත්තා සංඥාව අයින් කරන්න තමයි මේ දෙවෙනි ඉරිය. ඊළඟට අපි පෙන්නවා මේ සංස්කාර නිසා මේ අත්තා වෙන්නේ නම් ඒක නොවෙන්න මේක අයින් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මේ 9 10 ඒ 11 කියන ස්ලයිඩ්ස් වලින් තමයි ඒක අපි භාවිතා කළේ. ඉතින් මේ 12 අන්තිමේකේ පෙන්නන්නේ මේක මේ හබ් එකත් එක්ක කැරකෙන්නව කියන එකනේ. දැන් මේක කරාට පස්සේ මේක පළවෙනි භාවනාවයි කියමුකෝ අපි. ඒ පුළුවන් තරමක් ඉතින් භාවනා කරන්න ඔක්කොම කරන්න අපහසු නෝ. මේකේ මේ සබ්බාසෝ එකේ දෙවෙනි භාවනාව හැටියට ඔයගලන්ට ගන්න තියෙන්නේ මෙන්න මෙතන මේ යටි දීලා තියෙනවා නේද? මේ ලැටින් දීලා තියෙන ධර්මේනේ අපි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක පෙන්නනවා. අපි මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වුණාට පස්සේ හරි හබ් එක ඇඩ්වාන්ස් වෙන්න අරින්න. ඇඩ්වාන්ස් වුණාට පස්සේ මේ පැත්තෙන් අවිද්‍යා ආශ්‍රය. එතකොට මෙතන මාමි බයාගතිය. බයාගති පිටිපස්සේ ඉතින් අර පෙර වූ මෝහය කියන එකත් එක්ක අපි ඇවිල්ලා තියෙනවා උදර්මයේ නේද? එතකොට මේකෙන් බයාගති සෝකෙන් කාමාශ්‍රය. මේක කැරකිලා එනවා කියන්නේ. රාණින්ජ සප්පාය සූත්‍රේ අපි කරපු භාවනාව මේකෙන් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඒක හරි ලස්සනයි. මෙන්න මේ කාරණා ටික විතරයි මතක තියාගන්න ඕනේ. බයාගති සෝක කාමාශ්‍රය. ඊළඟට වේදනා තණ්හා විද්‍යාශ්‍රය. ඊළඟට මෙතන පරාමාස අභිනිවේෂ අවිද්‍යාශ්‍රය. ඉතින් මේ ලයින් දෙක හොඳට පැහැදිලි කරලා තියෙනවානේ. මේකෙන් ඇති වෙන විදිය නේද? ඒ දෙකනේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒකේ වේදනා තණ්හා විද්‍යාශ්‍රය කියන එක. ඒකේ මේ මමංකාරය කියන එකෙම හැදෙන හැටි එහෙම පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ස්ලයිඩ් ටික බලාගෙන ගියායින් පස්සේ අර අපි දික්තිය බිඳලා තියෙනා වූ தත්ත්වය කියන එකෙන් පැහැදිලි කරලා ඒ ටික භාවනාව හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අවසාන භාවනාව අපි කෙරුවා. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව. එතකොට දැන් අපි මේ සබ්බාසෝ සූත්‍රයේ බලාගෙන ආවා මේ කුප්පතේ නම් 14 වෙනි කාරණේ දක්වා. එතනින් තමයි අපි ඩයග්‍රෑම් සෝට් එක ගියේ. ඊට පස්සේ ඊළඟට පෙන්වනවා මහණෙනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කවරද? මහණනි මේ සස්නී මහණතෙමි නෝනින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත වෙසේද? මානි චක්කු ඉන්ද්‍රීන් සංවරයෙන් සංගත නොවී වසන්නා උට පීඩා කරව යම් පරිදාහ කෙනෙක් උපදීත චක්කු ඉන්ද්‍රිය සංවර සංගත වසන උට මේ පීඩා කර පරිදාහය නොවේති නෝනින් සලකා සෝත ඉන්ද්‍රිය ඔය විදිහට සංවර වෙනවා කියලා ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මනී ඉන්ද්‍රිය සංවර වෙනවා මහානි මනී ඉන්ද්‍රිය සංවර නොවි සංගත නොවි වසන්න උට පීඩා කරව යම් පරිදාහ කෙනෙක් උපදීත මනීන්ද්‍රිය සංවරයෙන් සංගත වෙසෙන ඔහුට මෙසේ පීඩා කර පරිදාහය නොවේති. මහන් යමෙහිකින් සංවරයක් නැති වාසය කරන්නා වූ උට වෙහසහ දුක්දැවලීති ආශ්‍රය උපදින සංවරයෙන් යුක්ත වාසය කරන්නා වූ උට මෙසේ වෙහස දුක්දැවලී ආශ්‍රය නොවේති. මහන් මේ ආශ්‍රය සති සංවරයෙන් පහකළ තියෙයි කියනු ලැබේ. ඉතින් මේ මෙතෙන්දි පෙන්වන්නේ අර පළවෙනි විරිය නේද? රූපේ කියන එක ස්පර්ශ නොවෙන්නේ කියන එක. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ප්‍රත්‍යාවේක්ෂයෙන් පහගලුතු ආශ්‍රය කවර දෙයක්ද? මහන්නේ මේ ශාසනයේ මහානතමේ නෝනින් සලකා හුදෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණී නැති කිරීම පිණිස මැසි මදුරු සුලං අවු සපුංගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝග කරයි. නෝනින් සලකා පිණ්ඩ පාතේ වලකයි. ක්‍රීඩා කිරීම පිණිස නොවේ. පුරුෂ මදේ වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අලංකාර පිණිස නොවේ. මේ හුදෙක් මේ ශාරීරියාගේ පැවැත්ම පිණිස යැපීම පිණිසේ බඩගින්න වැලකීම පිණිසේ බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහාම මෙසේ පැරණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාවන් නූපදවන්නේ මේ මගේ ජීවිතය පැවැත්ම වන්නේ නිවැරදි බවද වන්නේ සැප විහරණිය වන්නේ සලකා ඒ පිණ්ඩ පාතේම කරනවායි කියලා ඒ මැසි මදුරු සඳුන්ගේ ස්පර්ශයෙන් නැති කිරීම පිණිස විවේකේ ඇලීම පිණිස පමණක් නෝනින් සලකා සේනාසන සේවනය කරනවා කියලා මේක මේ විදිහට පෙන්නන මහන්නේ මේ ආශ්‍රය ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකල යුතු දේවයි කියලා පෙන්නනවා. ඉතින් මෙතන මේ පෙන්නන්නේ අර වේදනා ඉඳන් අපි යනවනේ චේතනා පරාමාස ඒ දක්වා යන්නා වූ එක නේද? එතකොට එතනින් අත්තා කියලා ඇති වෙනවා. ඒ අත්ත සංඥාව ඇති නොවෙන්න තමයි අපි මේ විදිහට කරන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා අර දෙවිනි සතියකුත් ඉගෙන ගත්තා සීලබ්බත උපාදානී මතකද? මේ සූලබ්බත උපාදානී පාර තමයි අපි කතා කරන්නේ. එතකොට මේ පරාමාසය හරහා අර කාමරාග අනුසයෙන් එන්නා වූ දේවලුත් තියෙනවා. දික්ටි අනුසය හරහා වේදනාවට එන්නා වූ දේවලුත් තියෙනවා. ඉතින් ඒක ඒව නොවෙන්න ඒ අලුතෙන් ඒව උපද්දවන්නේ නැහැ කියලා තමයි මේ විදිහට කරන්නේ. මහානි අදිවාසණී පැහැයුතු ඒ ආශ්‍රය ඇත. මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකා සීත උවසන සුල්ලෙක්ගේ උණුසුම් බඩගින්න ඒ මැසි මදුරු සුලං අවිසපුන්ගේ ස්පර්ශ නපුරු කොට කිව් නපුරු ලෙස පැමිණි වචනද ඉවසන්න සුල්ලෙක්ගේ උපන් ශාරීරික වූ තියුණු රළු කටු අමිහිර වූ අමනාප වූ දීපැහැර ගන්නා වූ වේදනා ඉවසන සුල්ලෙක්ගේ යම් මෙහිකින් නොසන්නා වූ ඔහුට වෙහෙසකාර දැවිලි ආශ්‍රය උපදී. මෙසේ ඉවසන්නා වූට වේසකාර දැරි ආශ්‍රය නූපදීත. මහන්නේ මේ අදිවාසණයෙන් පහකල යුතු ආශ්‍රයයි කියන්නේ. ඒ කියන්නේ මෙතෙන්දි පෙන්නන්නේ අපි වේදනාවට කියන එකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් අපි ඕක විතරක් පැහැදිලි කරනෝනේ අර බත් ටිකක් කනකොට ලුණු ටිකක් එහෙම මදි නම් තමන්ගේ ශරීරයේ උස්සනෝ නේද? ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා ලුණු පොල් කට්ට ඒ ලුණු ටික අරගෙන ඇවිල්ලා හොද්දට දාලා කනවා. අපි ඒක කරන්නේ මේ මොකද මේ ලුණු මදිකමට දැන්නට නෑ. අපි අර ශරීරේ පවත්තන්න කියන එකට නෙමෙයි මෙතෙන්දී අපි කරන්නේ අර රසය කියන එක. වේදනාවට ප්‍රතිචාර දක්වනවා කියන එක. ඉතින් එහෙම කරන්නේ නැතුව අපි ඉවසීම කියන එක කරන්න ඕනේ කියන එක තියෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා මහණෙනි දුරු කිරීමේ පැහැයුතු ආශ්‍රය කවරද? මහණෙනි මේ ශාස්ත්‍රීය මහානත්මේ නෝනින් සලකා නපුරු ඇතු දුරු කරනවා. නපුරු අස්සය දුරු කරනවා. නපුරු ගොන්න නපුරු බල්ල ඒ විදිහට අයින් කරනවා කියලා කියනවා. ඒ වගේම පෙන්නන යම් බඳු පවිටි මිත්‍රයන් සේවනය කරන්නා වූ ඒ නොනත්තා වූ සමන බ්‍රාහ්මණයෝ ලාමක තන්හිලා සලකනවා. අර නරක කට්ටියත් එක්ක ඉන්න දැක්කම මෙයක් මේ නරකෙක් කෙනෙක් කියලා සලකනවා නේද? එතකොට ඒ විදිහට දැකලා ඒකෙන් අයින් වෙච්ච පුද්ගලයාට ඒ විදිහට දුක් දැවිලි ඇති ආශ්‍රය නොඉඳනවා කියලා ඒ පුදුදී දුරු කරන්නට වෙහස දැවිලි සහිත ආශ්‍රය දුරු කරන්නා වූ වේ සහ දැවිලි සහිත ආශ්‍රය නොවේ. මහන්නේ මේ ආශ්‍රය දුරු කිරීමෙන් පැහැයුත්තෝ කියලා කියනවා. ඉතින් මේ මෙතන පෙන්වන්නේ තනිකර මේ සම්මා ආජීවය. සම්මා ආජීවය නිසා මානිය කියන එක අඩු වෙනවා. අර අපි ඉහළ සංස්කාර කොටුවක් බැලුවේ චේතනාවෙන් ඉඳන් ඉදන් සච්චියයට ඒවගේ පරමාසීද විඤ්ඥානයට. එදකොට අන්නේ ඒ කොටුවේ නැතිවෙන බලපෑම කියන එක නැති කරන්න. ඒකට ආගයක් නොදෙන්ඩේ කියනක තමයි ඒ පෙන්න්නන්නේ. ඒමන් නැත්තම් පෙන්න්නනවා අර බී කියලා කියන්නේ අපි පොයින්ට අන්නේ උබියල්ෂේපකවයකි බී නොවීමට කියනක කරනු. ඒකැන බී නොවෙනවා කියලා කියන්න අපි කිව්වනේ දර කැරපීමෙන් ඇතිවෙන්නා වූ ආස්වාදී කියනක තියෙන අවිද්‍ය ආශ්‍රය තුළ. අන්නේ කැරකීමෙන් ඇතිවෙන ආස්වාදී කියනක නැතිවෙනවා. බී කියනක නැත්තා ඒ ආස්වාදී කියනක නැතිවෙන අවිද්‍ය ආශ්‍රය කියනක ඉතින් බැහැල යනවා කියන එක. ඊළඟට ආපහු පෙන්නන මානනි විනෝදනයෙන් පහපලුතු ආශ්‍රය තියෙනවා. එලිමිනේෂන් කියන එකයි මේ කියන්නේ. එතකොට මහන්නේ මේ ලෝකේ මහානතින නෝනින් සලකා උපං කාම විතක්කේ සිත තබා නොගනි දුරු කරයි බැහැර කරනවා විනාශ කරනවා නැත නොවිදීමට පමුණුනවා කියන්නේ. උපං ව්‍යාපාද විතක්කේ කියන එක. ඒ වගේ විහිංසා විතක්කේ ඒව ඔක්කොම පහ කරනවා කියලා කියනවා. යම් හේකින් එවදු දේ දුරු කරන්නා වූට වේසහ දැවිලි ආශ්‍රය උපදීද දුරු නොකරන්නා වූත් කියලාට. මෙසේ එවදු දේ දුරු කරන්නා වූට වේසහ දැවිලි සහිත ආශ්‍රය නොවේ. මහන්නේ මේ ආශ්‍රය විනෝදනේ පැහි යුතුයයි කියලා කියනවා. ඉතින් මෙතන පෙන්නන්නේ මතකද අපි බැලුවා අර ඒරියා 1 නිසා ඒරියා 4 කියන එක රත්තා කියලා කතාවක් ඇතිනේ. කාමච්ඡන්ද ඒරියා 1. ඉතින් ඒරියා 4 එකට ආවහම වේදනාවට ජරාවටපත් වෙලා ව්‍යාපාදයේ කියන එක ඇති වෙනවා. ඒ වගේම ඒරියා 1 නිසා ඒරියා 6 ඇති වෙනවා. වර සංස්කාර තිබෙනවා ඒ කොටුව කියන එක. එතකොට සංස්කාර නිසා අත්තා නොවෙන්න. අන්න ඒක තමයි මේ කාම විතක්ක ව්‍යාපාද විතක්කේ ඒ කියන්නේ අර සුඛේනේ අපි ව්‍යාපාදේ ගිහිල්ලා අත්තා වෙලා ඇවිල්ලා තින්නේ. එතකොට ඒක විදිහට තමයි පහ කරන්නේ කියලා මේ පෙන්නන්නේ. ඉතින් ඔක තවත් ධර්මයක් මේ පෙන්නලා තිනවා ඒරියා 1 6 අට්ටි යති හරායති ජිගුත්ති කියලා අපි ඒ බලක අවස්ථාවුත් තියෙනවා. ඊළඟට වෙනවා මහණෙනි භාවනාවෙන් පැසියුත් ආශ්‍රය කවරද? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහණෙනි නෝට නෝනින් සලකා විවේකී ඇසුරු කර විසර විරාගී ඇසුරු කර නිරෝධී ඇසුරු නෝනට රැඹුරු කර සති සම්පොඥාංගේ වඩනවා කියලා. විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් ඕසග්ග පරිණාමයෙන් කියලා. මේ විදිහට නෝනින් සලකලා ධම්ම විචේ සම්පොඥාංගේ විරී සම්පොඥාංගේ ප්‍රීති සම්පොඥාංගේ පස්සද්ධි සම්පොඥාංගේ සමාධි සම්පොඥාංගේ වඩනවා. එතකොට මේ විදිහට වැඩුවාට පස්සේ මහන්නේ යමෙහි බොජ්ජංග නොවඩන්නා වූ වේසහ දූවිලි සහිත ආශ්‍රය උපදින මහන්නේ මෙසේ බොජ්ජංග වඩන්නා වූට වේසහ දූවිලි සහිත ආශ්‍රය නොමෙත්. මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැසී යුත්තේයි කියන්නේ කියලා කියනවා. එතකොට මේක තමයි මම පෙන්වුවේ අර දැන් මේ මෙතන මේ සති සම්පොජ්ජංගේ තිබෙනා වූ කතාව අර 1 2 3 කියලා අපි පෙන්වන්නේ මේ ඩයග්‍රෑම් එකේ නේද? ඒ කියන්නේ 8 වෙනි එකේදී පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි මෙන්න මේක අපි කතා කරන්නේ මෙන්න මේ සතිය. මෙතන මේ තුන්වෙනියට කියන සතිය. තුන්වෙනියට සතිය කියන්නේ මෙන්න විඥානී ඉඳන් අපි දන්නවනේ පරාමාසය ඉඳන් විඥානෙට යනා වූ රේඛාවක් තියෙනවා කියලා. ආන්න එතන තමයි මේ 6 වෙනි සතිය කියන එක ලකුණු වෙන්නේ. අන්න මේ සතියෙන් පෙන්නනවා මේ විඥානේ කියන එක සකස් වෙන්නේ කොහොමද කියන එක. ඉති විඥානං ඉති විඥානස්ස සමුදය කියන එක ඔක නිකන් නෙමෙයි. මේ පැත්තේ මේ අත්තා ඉඳන් නිට්ටියට කියන කතාව තියෙනවානේ. ඒ වගේම තමයි මේ ඉඳන් සත්‍යය ඉඳන් තියෙන උඩට නිට්ටියයි කියන එකක්. එතකොට මේ පැත්තෙන් එන අත්තා අරක දරපහර පෙරලෙනවා වගේ මේ පැත්තෙන් එක අපි ඇදගෙන යන්නේ. ඒ නිට්ටිය ස්වභාවය කියන එකට. එතකොට මේ විදිහට ගිහිල්ලායි ඔකේ. ඔකේ ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ විශාල වූ සතියක්. ඉතින් සති සම්බුද්ධංගයේ කියන සතිය පොඩි සතියක් නෙවෙයි බලන්න ගියා. මහණෙනි යම් කලක විෂුන්ගේ යම් ආශ්‍රය කෙනෙක් සෝවන් මගින් පැහැිය යුත්තේද? ඒ ආශ්‍රය සෝවන් මගින් පැහැිය යුත්තේ. යම් ආශ්‍රයෙන් සංවරයෙන් පැහැිය යුත්තේද? ඔහු සංවරයෙන් පැහැණි යුත්තේ. යම් ආශ්‍රය කෙනෙක් ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැිය යුත්තේද? ප්‍රත්‍යාවේක්ෂයෙන් ප්‍රහුණාද? යම් ආශ්‍රය කෙනෙකු ඒ සිත තබා නොගැනීමෙන් පැහැිය යුත්තේද? ඔහුගේ සිත තබා නොගැනීමෙන් පැහැිය යුත්තේ. යම් ආශ්‍රය කෙනෙක් දුරු කිරීමෙන් පැහැිය යුත්තේද? ඒ ආශ්‍රය දුරු කිරීම ප්‍රහුණාවෙති. යම් ආශ්‍රයෙක විනෝදණයෙන් පැහැිය යුත්තේද? ඒ ආශ්‍රය විනෝදණයෙන් ප්‍රහුණාවෙති. යම් ආශ්‍රයෙන් භාවනාවෙන් පැහැියුත්තද ඒ ආශ්‍රය භාවනාවෙන් පහුණාවෙද? මාන්නේ මේ මහානතේ මේ සියලු ආශ්‍රයන්ගෙන් සංගෘත වේයයි ඒ තෘෂ්ණාව සංසිඳේයයි සංගෝජනය ඔබට අහලේයයි මනා ප්‍රහාණී දුක් කෙලවර කරේයයි කියනවා කියන එක පෙන්වනවා. ඉතින් භාගතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඒ විෂ්ණු වහන්සේ භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් ගත්තා කියන එක කිව්වා. ඉතින් මම මේක මුලදීම කිව්වා මේක මේ පෙන්වලා දීලා තියෙන්නේ තනිකර මේ අවිද්‍යාව සූත්‍රයේ තිබෙනා උදේ ඒ ක්‍රමයට නැසන විදිහ තමයි මේ පෙන්නන්නේ. ඒකේ අර යෝනිසෝ මනසිකාරයෙන් සතිය සතියෙන් සංවරය. එතකොට සතිය පළවෙනි සතියේට රූපයයි රූපය නිසා පවතින්න බෑ. දැන් අපි දැක්කනේ රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා. එතකොට ඒ විදිහට ගත්තාම එහෙනම් ඒවා එකක්වත් එක්ක පවතින්න බෑ. එහෙමනම් අත්තයි අත්ත නිසා පවතින්නත් බෑයි කියලා පළවෙනි සතියේ එනවා. මේ කබලින්කාර ආහාරය ඉඳන් අපි අර ස්පර්ශයේ ඉඳන් අපි යනවනේ මේ සංඥාව දක්වා නිතින්ට එන්නවා. ඒකෙන් ඇති වෙනවා සංවරය කියන එක. ඒ සංවරයෙන් අර ත්‍රිවිධ සුචරිතය කියන එක ඇති වෙනවා. අර සංස්කාරයන් කියන එක අයින් වෙනවා. එහෙම අයින් වෙලා ඒ අපිට ඇති වෙනවා අර තුන්වෙනි සතිය. තුන්වෙනි සතිය කියලා කියන්නේ මේ චේතනාව, වේදනාව ඉඳන් චේතනාවට යන්නා වූ එක, ඒක අයින් කරනවා යා. ඉතින් ඒක තමයි අපි කීප සැරයක් මද්ද කිව්වා. අර කාමරාග අනුසයෙන් ගිනීමයි, දික්ටි අනුසයෙන් ගිනීමයි, ඒවා ඔක්කොම සහිතව තමයි ඒක අයින් කරන්නේ කියන්නේ. එහෙම අයින් කරාට පස්සේ සප්ත බොජ්ජංගේ ඇති වෙනවා. මේ සප්ත බොජ්ජංගේ තමයි ඉතින් මේ බුදුහාමුදුරු මේ අන්තිමට පෙන්නේ. ඒ සප්ත බොජ්ජංගේ තුළට අර සති ගිහිල්ලා හයවෙනි සතිය දක්වාම ඇවිල්ලා තියෙනවා. එතකොට විශාල සතියක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ විදිහට ඒ බොජ්ජංග හත ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයා ඒ තන්පූමෙන් ආශ්‍රය නසනවා කියන එක තත්ත්වයට පත් වෙනවා. එහෙනම් අපිට කරන්න තියෙන භාවනාව අපි දැන් ඉස්සර සාකච්ඡා කළා. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මේක ඒ භාවනාව කරගෙන යන එකයි.